නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු
දුක්ඛමේව හින කෝචි දුක්ඛතෝ කාරකෝන කිරියාව විච්ඡති අත්ති නිබ්බුති දින නිබ්බුතෝ හුව මග්ගමත්ති ගමකෝන විච්ඡති තී
සාදු සාදු සාදු
සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, මේ අද දවස ආධුනික යෝගාවචරීන්ට කෙරෙන කෙටි අනුශාසනාවෙන් පසු ධර්ම සාකච්ඡාවක් කරන නැත්නම් කමඨාන් සාකච්ඡාවක් තමයි අද දිනේ සංවිධානය වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ කෙටි අනුශාසනාව තමයි අද මේ විදිහට දිගහැරෙන්නේ. ඉතින් මේ සඳහා ගාථා රත්නයක් මාතුකා කරගත්තා. ඒක ගැන පොඩි තේරුම වශයෙන් සඳහන් කරොත්, ඊට පස්සේ අපි තේරුම සඳහන් කළා. ඊට පස්සේ අපි කොහොමද මේක සති සම්පජඤ්ඤය ඇසුරෙන් කොහොමද අද අපි කරන භාවනාව කරන්න යන නැත්නම් කරන් කළ යුත්තේ මොකද්ද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්, නැත්නම් දේශනය ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේකෙහි මම මාතෘකා කරගත්තේ ඇත්තටම දුක්ඛ මේහින කෝචි දුක්ඛතෝ. මේ දුකක්ම තියෙනවා, දුකක්ම ඇත්තේය. නමුත් දුකටපත් සත්වයෙක් නැත. දුකක්ම තියෙනවා, නමුත් දුකටපත් සත්වයෙක් නැත. කාර්කෝණ කිරියාව විජ්ජති. කරන්නෙක් නැත, නාම රූප විසින් කරන කෘත්‍යයක් පමණක් ඇත. කතෘ කෙනෙක් නැත, නාම රූප විසින් කරන කෘත්‍යයක් ඇත. අත්ති නිබ්බුතින නිබ්බුතෝ වූ නිවන යන පරමාර්ථ ධර්මයක් ඇත. නිවීමට පත්වෙන සත්වේ පුද්ගලයෙක් නැත. නිවීමට යන සත්වයෙක් නැත, නිවීම යන පරමාර්ථ ධර්මයක් ඇත. මග්ග මත්ති ගමකෝන විජ්ජති. මාර්ගයක් ඇත්තේය යන පුද්ගලයෙක් විද්‍යාමාන නොවේ කියලා සඳහන් කරනවා. ඉතින් මේක ගැන අපි ඉදිරියේදී දේශනාවේ අපි තේරුම් කරගමු මොකද්ද මේ සඳහන් වෙන්නේ කියලා. නමුත් මේකේ ආධුනික යෝගාවචරිනුත් සම්බන්ධ වෙන හින්දා මම ඉදා එච්චරම ගැඹුරට අරන් යන්නේ නැතුව කොහොමද අපි මේ මාර්ගයේ යන්නේ, මේ දුකක්ම ඇත්තේය, දුක් විඳින සත්වයක් නැත්තේ කියන කාරණේ කොහොමද අපේ ජීවිතේ දැනගන්නේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු බොහොම සරල මට්ටමින් කියලා මට හිතුණා. ඉතින් ඒක සඳහාත් මම සූත්‍රයක් තෝරගත්ත. සති සම්පජඤ්ඤේ සූත්‍රය අපි නිතරම අහලා තියෙන, අපි දන්න සූත්‍රයක්. කොහොමද මේ සතිය එක්ක සම්පජඤ්ඤේ යෙදිලා නැත්නම් අපි නිතරම අපේ ජනවාහරයේ තියෙන දෙයක් තමයි සිහිනුවන. සිහිනුවන නැතිකම තමයි මේ ඔක්කොටම හේතුව කියලා අපේ අම්මලා කතා වෙනවා, අපිට ඇහිලා තියෙනවා අනන්තවත්. නමුත් මේ සිහිනුවන කියන එක මොකද්ද හේතු වෙන්නේ අපිට අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කරගන්න, නැත්නම් නිවනට යන්න, නැත්තං මේ යහපත් දිවි පැවැත්මක් ඇති කරගන්න කියන එක කොහොමද බලපාන්නේ කියන එක අපි අද සාකච්ඡා කරනවා, නැත්තං අපි අද දේශනාවට ලක් කරනවා. ඉතින් මේකෙදි අපි දැනගත යුතු කරුණු තමයි ඇයි අපි මේ සතියක් වඩන්නේ, නැත්තං අපි මේ ආධ්‍යාත්මික ජීවිතයකට ඇයි අපි ළඟා වෙන්නේ කියලා. ඉතින් හැමදාම මතක් කරන වගේ භාගතුනන් සඳහන් කරනවා අපිට අපේ ජීවිතේ අර සමාන කරලා අපේ වැඩිපුර කාලයක් අපි ගත කරන්නේ අපේ භෞතික දේවල් අපි ළඟා කරගන්න. නැත්තම් මිල මුදල්, අපේ ඉඩම් කඩම්, සියලුම භෞතික දේවල් ළඟා කරගන්න තමයි සමහර ලාවට අපේ ජීවිතේ මැරෙනකම් අපි ගත කරලා තියෙන්නේ. නමුත් මේ භෞතික කිසිම දෙයක් අපිට ඉදිරියට අපේ ආධ්‍යාත්මික සුවයටවත් නැත්තම් අපි ඉදිරි ජීවිතයේදී නැත්තම් ඉදිරි භවයේදී අපේ සුභ සිද්ධිය සඳහාවත් කටයුතු කරන්න බොහෝම අල්පයි, නැති තරම්. ඊට පස්සේ අපි වෙහෙසෙන්නේ මේක ජීවිතේ පුරාම මේ භෞතික දේවල් සඳහා අපි ස්ථාවර තැන්පතු සඳහා අපි අපේ කාලය ශ්‍රමය ධනය වැය කරනවා. නමුත් ඊට පස්සේ ඉන්න පිරිස තමයි මෙන්න මේ ඥාති පිරිස වෙනුවෙන් අපි ගත කරනවා අපේ කාලය. ඉතින් ඒ සඳහාත් අපි ගත කරාට නමුත් අපිත් එක්ක ඒ ඥාතීන් අපි මරණයෙන් මත්තේ අපි යන ගමනට අපිට උදව්වක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ අය එන්නේ අපේ මරණේ වලගාවට විතරයි. ඉතින් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ කුසල අකුසල කියන ධර්ම පමණයි අපිට පිහිට වෙන්නේ අපේ ගමන යන්න. ඉතින් ඒකෙදිත් අපි කුසල ධර්ම ගැන අපි අනන්තවත් අහලා තියෙනවා, අපි අකුසල ධර්ම ගැනත් අහලා තියෙනවා. නමුත් මේ අකුසල ධර්ම ගැන පොඩ්ඩක් මතක් කරොත්, අපි දන්නවා අපි නිතරම කතා කරනවා මේ නීවරණ ධර්ම පහ ගැන. නමුත් අපි නීවරණ ධර්ම වලින් ගොඩක් වෙලාවට නවතිනවා, නැත්තම් නීවරණ ධර්ම ගැන විතරක් අපි කතා කරලා නවතිනවා. නමුත් නීවරණ ධර්ම වලින් තවත් එහාට ගිය අකුසල මොනවද තියෙන්නේ කියලා මතක් කරගත්තොත් අපිට තියෙනවා, උඩින්ම තියෙන්නේ අපිට අවිද්‍යාව. අවිද්‍යාව තමයි ලොකුම අකුසලය, නැත්තම් නොදැනුවත්කම, නැත්තම් මේ පුරුද්දට දේවල් සිදුවීම අපි දන්නේ නැහැ මොකද්ද කරන්නේ. අපි අර හරියට ප්‍රෝග්‍රෑම් කරපු රොබෝ කෙනෙක් වගේ අපි යනවා ගමන, නමුත් දන්නේ නැහැ මොකද්ද මේ සිදුවන්නේ කියලා. ඒකිට ප්‍රධාන සාධකය තමයි, නැත්තම් අකුසලය තමයි මෝහය. ඊට පස්සේ අපි කතා කරොත් අපේ නීවරණ ධර්ම ගැන, අපි දන්නවා රාග, ద్వේෂ, උද්දච්චය, තීන මිද්‍ය, විචිකිච්ඡාව කියන අපි පහ ගැන අපි නිතර කතා කරනවා. ඒ ගැන අපි දන්නවා. ඒකෙදි තවත් අපි අකුසල ධර්ම ගැන මේත් එක්කම මේ හා සම්බන්ධව සහ සම්බන්ධ සම්පයුත්තව ක්‍රියා කරන අකුසල ධර්ම කතා කරොත්, ඒකේ ප්‍රධාන දෙයක් තමයි මේ අහිරිකයන් අනුත්ප්පේ කියන මේ බයලජ්ජා දෙක නැතිකම. බයලජ්ජා දෙක නැතිකමත් මේ නීවරණත් එක්කම තියෙන අකුසල දෙයක්, අකුසලයක්. ඉතින් මේක සියලුම අකුසල සිත්වල මෙන්න මේ බයලජ්ජා දෙක නැතිකම ප්‍රධාන වශයෙන් බලපානවා අකුසලයක් කරන්න. නැත්තම් අපිට පවක් කරන්න, නැත්තම් අපිට දේශයට යනවා නම්, දේශයෙන් මොන හරි දෙයක් කරනවා නම් අපිට ඉස්සෙල්ලාම නැති වෙලා යන්නේ බයලජ්ජා දෙක. රාගයෙන් මොන හරි දෙයක් කරනවා නම් ඉස්සෙල්ලාම නැති වෙලා යන්නේ බයලජ්ජා දෙක. ඒ හැම හිතකම වගේ, අකුසල ධර්මයන්ගේ හැම හිතකම වගේ තියෙන දෙයක් තමයි මෙන්න මේ උද්දච්චයත්. අපිට අකුසලයක් කරද්දී අපි ඒක බොහොම කලබලයෙන් කම්පා චෛත් බොහොම කම්පිතව තමයි අපි කරන්නේ. ඒක අපිට සමහරවිට තේරෙන්නේ නැහැ. ඒ කම්පණයේ වැඩිකම හින්දාම අපි දන්නේ නැහැ අපි සමහරවිට අකුසලයක් කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ අහිරික අනුත්ප්පේ කියන, නැත්තම් මේ බයලජ්ජා දෙක කියන එක මෙන්න මේ සම්පයුත්ත වශයෙන් මෙන්න මේ අකුසල ධර්මයන්ගේ ප්‍රධාන කෘත්‍යයක් දරනවා මුල. නමුත් අපි ඒක ගොඩාක් වෙලාවට කතා කරන්න යෙදෙන්නේ නැහැ මේ බයලජ්ජා දෙක නැතිකම. ඉතින් අද සමාජයේ ගත්තට පස්සේ කොහොමද බයලජ්ජා දෙක නැති කරන්නේ කියන එක රිසර්ච් මට්ටමින්ම ගිහිල්ලා තමයි ස්මාර්ට් ෆෝන් එක, ටීවී එකෙන් මේ මාධ්‍ය හරහා එයාලා වෙනමම රිසර්ච් කරනවා කොහොමද මේ බයලජ්ජා දෙක නැති කරන්නේ කියලා. නැත්තම් මිනිස්සෙක්ව අවුස්සලා කොහොමද අපි ළඟ එයාලගේ මීඩියා එක ළඟ තියාගන්නේ. ඒක හරහා තමයි, එහෙම තියාගත්තොත් තමයි කීයක් හරි හොයාගන්න පුළුවන්. වෙළඳැන්වීම හරහා හෝ මොනෑම් ක්‍රමයකින් හරි කීයක් හරි හොයාගන්න පුළුවන්. සහ වැරදි මිත්‍යා මතයක් සමාජගත කරන්න ලේසිම ක්‍රමය තමයි මේ මාධ්‍ය හරහා කිරීම. ඒක සඳහා අපිට සියලුම වයස් ભેදයන්කින් තොරව සියලුම දෙනා කොහොමද මේ ටීවී එක ළඟ, ස්මාර්ට් ෆෝන් එක ළඟ තියාගන්නේ කියන එක, බයලජ්ජා දෙක නැති කරන එක තමයි ඉස්සල්ලාම කළ යුත්තේ. ඒ දෙක නැති කරාට පස්සේ ඕනම කෙනෙක් ස්මාර්ට් ෆෝන් එකකින් නැත්තම් ටීවී එකක් ළඟට ඇදෙන එක කියන දෙයක් නෙමෙයි, නිතරම සිදුවෙන දෙයක්. ඉතින් ඒකින්ද දැන් අද වෙද්දි මාධ්‍යයේදී තියෙන බරපතල ඉන්දියාවේ තහනම් කරපු මේ TikTok වගේ දේවල් වලින් නැති කරන්නෙම මිනිස්සුන්ගේ මේ ආච්චි සීයලාගේ පවා බයලජ්ජා දෙක තමයි ඉස්සෙල්ලාම නැති කරන්නේ. ඉතින් මේ සතිපස්සම්පජඤ්ඤ සූත්‍රයේදී සඳහන් කරනවා මෙන්න මේ ඉස්සෙල්ලාම මේ සතිය සම්පජඤ්ඤ සිහි කල්පනාව ඇති හින්දා ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මෙන්න මේ බයලජ්ජා දෙක කියලා. මේ සිහි කල්පනාව නැත්තම් සති සම්පජඤ්ඤය තියෙන කෙනෙක්ට ඉස්සලාම් පහළ වෙන දේ තමයි මෙන්න මේ බයලජ්ජාව. ඒකෙහිඳ තමයි අපි සතියෙන් පටන් ගන්නෙ. ඒකෙන් ඉස්සලාම් ඇති කරන දේ තමයි මෙන්න මේ නීවරණ වලට ප්‍රධාන හේතුවක් වෙන හැම නීවරණයකම, නැත්තම් හැම අකුසලයකටම මුල් වෙච්ච හිරියොතප් දෙක, නැත්තම් බයලජ්ජා දෙක ඇති කිරීම තමයි, නැවත ස්ථාපිත කිරීම තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤයෙන් සිදුවෙන ප්‍රධාන කෘත්‍යය. අන්න එහෙම සති සම්පජඤ්ඤය ලැබුවට පස්සේ, නැත්තම් ඒක ස්ථාපිත වුණාට පස්සේ, නැත්තම් බයලජ්ජා දෙක ඇති වුණාට පස්සේ යාට ඇති වෙනවා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය. නැත්තම් මේ කොහොමද අපි මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන් එන මේ අරමුණු කොහොමද නැත්තම් අපිට මේ හිතට එන අරමුණු කොහොමද පාලනය කරන්නේ, නැත්තම් ඒක ඒක තුලින් සංවරයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ඊට පස්සේ තමයි තේරෙන්නේ. බයලජ්‍ය දෙක කියන අතිවාර මූල ඊට පස්සේ ඒක හින්ද තමයි ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ තමයි මේ සීලයක් කොහොමද රකින්නේ කියන එක, සීලයක් රකින්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැත්තම් සීලයක් රකින්න ප්‍රධාන හේතුව වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඊට කලින් අපිට ඇති වෙන්නේ හිරියොතප් නැත්තම් මෙන්න බයලජ්‍ය දෙක ඇතිවීම. ඊට පස්සේ තමයි සීලයෙන් පස්සේ තමයි සමාධිය ඇති වෙන්නේ. ඊට පස්සේ සමාධිමත් හිතට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ, දැක ගන්න පුළුවන් වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. නැත්තම් මේ ඇති සැටියෙන් වෙන දේ, වෙන මොකද්ද මේ ඇතුලේ ඇත්තටම වෙන්නේ, කොහොමද ඒක ඇත්තටම සිදුවන්නේ, ඇතුළත හිත වැඩ කරන විදිය, කය වැඩ කරන විදිය අපිට යථාභූත ඥාන දර්ශනය ඇති කර ගන්න පුළුවන් මෙන්න මේ සමාධිය හරහා. ඒ සමාධියට හේතු වෙන්නේ සීලය, ඒ සීලයට හේතු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරයට හේතු වෙන්නේ මේ බයලජ්ජ දෙක. මේ බයලජ්ජ දෙකට පළවෙනිම මූලිකම අඩිතාලම තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය ඇති කෙනෙක්ට බයලජ්ජ දෙක ඇති වෙනවා ඉස්සල්ලාම. බයලජ්ජ දෙක ඇති වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා, ඉන්ද්‍රිය සංවරය ඇති වුණාට පස්සේ සීලය ඇති වෙනවා, ඊට පස්සේ සමාධිය, සම්මා සමාධිය ඇති වෙනවා. ඒ සම්මා සමාධියෙන් තමයි අපිට බලන්න පුළුවන් යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය දැක්කනම් ඒ පුද්ගලයාට ඇති වෙන්නේ නිබ්බිදාව, විරාගය, නිරෝධය. මෙන්න මේ නිබ්බිදාව හිඳ තමයි කවදා හරි සංකාර උපෙක්ඛාව ඒ හරහා ඇති වෙන විමුක්ති ඥාන දර්ශනය තමයි. නැත්තම් මෙන්න මේ මගඵල දැක ගැනීම සඳහා ප්‍රධානම සාධකයේ වෙන්නේ මෙන්න මේ සති සම්පජඤ්ඤය හරහා මෙන්න මේ යන අනුපිළිවෙල, නැත්තම් මේ හැදීගෙන යන ඉදිරි වර්ධනය වෙන ක්‍රමවේදය නැත්තම් අනුපිළිවෙල තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤය. ඊට පස්සේ සති සම්පජඤ්ඤය හිඳ බයලජ්ජ දෙක, බයලජ්ජ දෙක හිඳ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය හිඳ සීලය, සීලය උපනිශ්‍රය කොටගෙන සම්මා සමාධිය, සම්මා සමාධි උපනිශ්‍රය කොටගෙන යථාභූත ඥාන දර්ශනය, යථාභූත ඥාන දර්ශනය උපනිශ්‍රය කොටගෙන නිබ්බිදා විරාගය නැත්තම් නිරෝධය. ඒ නිබ්බිදාව විරාගයේ හිඳ තමයි විමුති ඥාන දර්ශනයක් ඇති වෙන්නේ, නැත්තම් මගඵල සෝවාන් ආදී මගඵල විදර්ශනා ඥාන හටගන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මෙන්න මේ කාරණේස් කියලා භාගතුන් වහන්සේ සත් සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ කොහොමද මේක ප්‍රායෝගිකව අපිට දැනෙන්නේ, නැත්නම් අපි කරන්නේ කොහොමද, මොකද්ද කළ යුත්තේ මේකේ ඉදිරියට යනවා නම් කියන එක පොඩ්ඩක් අපි මතක් කරගත්තොත්. ඉතින් සති සම්පජඤ්ඤය කියන එකේදී අපි සතිය කියන එක අපි හඳුන්වලා දෙනවා සියලුම ආධුනික යෝගාචරෙන්ට. කොහොමද මේ සතිය වඩන්නේ? අපි ඉස්සල්ලාම සතිය වඩනවා නම් සතිය කියන්නේ මොකද්ද? අපි මේ හොඳ නරක දෙකවත් අපි දන්නේ නැහැ. බයලජ්‍ය දෙක ඇති වෙන්න කලින් අපි දැනගන්න එපා හොඳ නරක දෙක. නැත්තම් අපිට ඇති වෙන අපේ හිතේ ඇති වෙන තරහද්ද, රාගයද්ද, දේශයද්ද, මෝහයද්ද තියෙන්නේ කියන එකක් අපිට දන්නේ නැහැ. අපි මේ ජීවිතේ දුවනවා දුවනවා විතරයි. නමුත් අපි ගැන හිතන්නවත් වෙලාවක් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක අපිට මේ පද්ධතියෙන් අපිට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ, මේ සමාජ ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්න බෑ, මේ රැකියාවකින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක සඳහා අපි ඉස්සල්ලාම විවේක පරිසරයක් අපි හදා ගන්න ඕනේ. ගෙදර හෝ කොහේ හරි වේවා, ගෙදර කට්ටිය පිරිස නිදාගත්ත වෙලාවකට හෝ වේවා, මේ ශුන්‍යාගාරයෙන් නැත්තම් මේ නිදහස් විවේක ස්ථානයක් අපි ඉස්සලාම අපි තෝරගන්න ඕනේ අපේ ගෙදර. ඒකට සඳහා වෙලාවක් හෝ නැත්නම් අපි වෙනම පරිසරයක් හරි ඒ පරිසරය තෝරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මුලින්ම ආධුනිකයෙක්ට මෙන්න මේ සතිය වඩන්න. නැත්නම් මේ වර්තමාන මොහොතේ තමන්ගේ කයේ, නැත්නම් මේ මොහොතේ තමන්ගේ කයට අපේ හිත තිබ්බට පස්සේ අපිට දැනෙන දේවල් ටික දැනෙන්න ඉස්සෙල්ලාම ඒ නිස්සද්ද පරිසරයක් අපිට, ඒකට වටපිටාවක් අපි සකස ගන්න ඕනේ. ඒ සකසගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා අපේ පොඩ්ඩක් ඉඳගෙන, අපිට ඉඳගෙන ඇස් දෙක වහලා අපිට බලන්න පුළුවන් වෙනවා අපේ ඇතුළත වැඩ කරන්නේ කොහොමද, අපේ කය ඇතුළත වැඩ කරන්නේ මොනවද, කොහොමද, මොකද්ද මේ වෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. අපිට බොහොම විවේක පරිසරයක් ගන්න පුළුවන් නම්. ඉතින් ඊයේ ඇවිල්ලා හිටියා මිතන් ඉංජිනේරු සංගමයකින් ඉංජිනේරු 80ක් විතරයි, ගුරුවරු ඒ කට්ටියන්ගේ මේ නෑදෑ කට්ටියයි සහ ගුරුවරු මොන්ටසෝරි ගුරුවරු 24 දෙනෙකුයි. ඉතින් හෝල් එක පුරවලා 120ක් දෙපැත්තෙම හිටියා. මෙයාලා ඇත්තටම හිතුවේ නෑ මේක කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ කරාට පස්සේ බොහොම එයාලා ඒක සාර්ථකයි කියලා කියනවා. ඉතින් ඒකෙදි එයාලා දෙන එකම දේ තමයි මේ වගේ පරිසරයකට, ඒකෙදි සියලුම අන්‍යාගමික සියලුම දෙනාවා, මුස්ලිම් කතෝලික හැම දෙනාම, ඒ කට්ටියට කිසි ભેදයක් තිබ්බේ නැහැ. ඒ කට්ටිය ඇවිල්ලා අර වැලිමළුවේ සක්මන් කරද්දී එයාලා කියන්නේ ඇවිල්ලා මේ පරිසරය සාමිනාස ඕනේ අපිට. මේ පරිසරය අපිට ඕන නැවත අපි පෙට්‍රල් ගහ ගන්න එනවා නැත්නම් මේක අපි උද්‍යෝගයට පත් වෙන නැත්නම් මේ මේ අපි විරිය වඩා ගන්න නැවතත් අපි එනවා මේකෙදි එයාලා ප්‍රධාන සාධකයේ වශයෙන් දැනගත්තේ මෙන්න මේ පරිසරය නැත්නම් මේ විවේක ස්ථානය නැත්නම් මේ ගහක් කොළක් තිබීම නැත්නම් මේ ශුන්‍යාගාරය බොහොම නිස්සද්ද පරිසරයක් තිබීම කියන එක පළවෙනි කාර්යය කාරණාව අපි හදාගත්ත යුතු පූර්වකෘත්‍ය වශයෙන් හදාගත්ත යුතු දේ තමයි මෙන්න මේ නිස්සද්ද තැනක් අපිට ඉඳගෙන අපි දිහා බලන්න පුළුවන් ස්ථානයක් ඉස්සල්ලාම හදාගන්න ඕනේ මුලින්ම යෝගාවචරයේ ආදුනිකෙක් වශයෙන් යම් කිසි කෙනෙක් පරිණත වුණාට පස්සේ ඕනම තැනක ඉඳන් අපි තමන් කරන වැඩේ ගැන අවධානය යොමු ගන්න පුළුවන් නමුත් මුලින්ම ආදුනිකෙක් වශයෙන් ඉස්සල්ලාම පරිසරය හදාගන්න ඕනේ පරිසරය හදාගත්තට පස්සේ එයාට පුළුවන් ඇස් දෙක වහගත්තට පස්සේ එයාට දැනගන්න පුළුවන් තමන්ගේ හිත වැඩ කරන්නේ මොන වගේ වේගකින්ද දැන් කියන හැම කෙනාම ආදුනිකයම කියන එකම ප්‍රශ්නේ තමයි ඊයේ හැම කෙනාටම තිබ්බ ප්‍රශ්නයක් තමයි මෙන්න මේ එයා මේ හිත පිට යන එක. ඉතින් මම පටන් ගන්නත් කලින් එයාලගෙන් ප්‍රශ්න අහන්නත් කලින් මම මුලින්ම කිව්ව කාරණේ තමයි ඔයාලගේ ඇස් දෙක වහගෙන ඔයාගේ කයට හිත තියන්න ඒක හිත තිබ්බට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් හිත වෙන අරමුණකට යයි. සද්දෙකට සිතුවිල්ලකට යයි. ඒක කරන්න තියෙන එකම දේ තමයි ඒ පිළිබඳ තරහක් ගන්න නැත්නම් ඔයාලට ස්වභාවිකවම ඔයාලගේ ඒ ගියේ හිත අහපව් එනවා දකින්න පුළුවන්. මෙන්න මේ කාරණේ කිව්වට පස්සේ වැඩසටහනේ මැදදී එක මහත්ෙක් කතා කරලා කියනවා මේ අද තමයි පුදුමාකාර සතුටකින් මේ මේ ඉඳගෙන හිටියේ මෙච්චරකල් භාවනා කරලා තියෙනවා තමයි නමුත් පුදුමාකාර තරහක් ඇති වෙනවා මොකද මම ඉඳගත්තට පස්සේ අද්දෙක වහගත්තට පස්සේ තමයි කරන්න තියෙන දේවලුයි කරපු දේවලුයි ඔක්කොම ප්ලෑන් ටික වැඩ කරන්නේ මෙන්න මේ ඉඳගත්තට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් මේකට මම වෛර කර කර හිටියේ ඒකින්ද මම භාවනාවට යොමු වුණෙත් නැහැ නමුත් අද ඔබ වහන්සේ කිව්වා මේ 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 ගියාට කමක් නැහැ ඒ ගැන තරහ ගන්න නැත්නම් ඉක්මනින් එයි කියලා ඉතින් මම ඒ විදිහටම යන්න දීලා තරහා ගත්තේ නැහැ අනේ බොහොම ශීඝ්‍රයෙන් මගේ හිත මගේ කයට ආවා. ඉතින් මේ මෙන්න මේ කාරණේ තමයි දෙවෙනි කාරණේ මොකද අපි දැනගන්න ඕනේ අපේ හිත බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්. මේක තමයි ඇත්තටම යථාභූත ඥාන දර්ශනයට ගත්තට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන හිතක් එක වෙලාවක එක තැනක තියෙන්නේ නැති බොහොම විපරිණාමයකට පත් වෙන අනිත්‍යතාවයකට පත් වෙන දෙයක් තමයි මේ හිත කියන්නේ. නමුත් ඒක මුලින්ම අවබෝධ කරගන්න අපි ඒ අනිත්‍යතාවයම මුලින්ම බලා ගන්න බැරි වෙයි. නමුත් අපි උත්සාහ කරනවා ඒ කර්මුණක හිත තියාගන්න මේ මේ රෙෆරන්ස් පොයින්ට් එකක් හදාගන්න. නැත්තම් සාපේක්ෂව බලන් අපි තැනක් හදාගන්න අපි කය පාවිච්චි කරනවා. ඉතින් මේ කය පාවිච්චි කරද්දී තියෙන ප්‍රධාන කාරණය තමයි මේ හිත පිට ගියාට තරහ ගන්න නැති එක ප්‍රධාන කාරණයක් අපිට නැවත ඒ පුද්ගලයා නැත්නම් අපේ හිත නැවත අර කයට නැත්නම් අපේ මූල කර්මස්ථානයට ගේන්න. ඉතින් මූල කර්මස්ථානයේ වශයෙන් අපි කය අපිට තෝරා ගන්න පුළුවන් හුස්ම රැල්ල නැත්නම් අපිට කයේ දැනෙන දෙයක් වේදනාවක් නැත්නම් පිම්බීම හැකිලිම මොනියම් හෝ අරමුණක් අපිට දැනගන්න පුළුවන් ඒක යොදා ගන්න පුළුවන් අපි මූල කර්මස්ථානයේ වශයෙන්. එතකොට ඒ කයේ තියෙන ඒ දැනීම් ස්වභාවයට නැත්නම් හුස්ම රැල්ලට කයේ දැනෙන වෙන සංවේදනා හෝ ඔයට අපේ හිත ගැනීම හරි වැදගත් වෙන්නේ අපේ හිතේ තියෙන ස්වභාවයක් මුලින්ම අරමුණක් ආවට පස්සේ හිතේ තියෙනවා මොන ඉන්ද්‍රියෙන්ද නැත්නම් මොන තැනින්ද මේ අරමුණ ආවේ කියලා ඉස්සලා එයා බලනවා. එයා නිතර මේක බලනවා. නැත්තම් මේ මොන සෙන්සර් එකෙන්ද මේ 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 ආවේ සිග්නල් එක? නැත්තම් ඇස කන දිවනාසය ශරීරය කියන කෝකෙන්ද මේ ඉස්සල්ලාම මේ ආවේ අරමුණ ආවේ කියලා එයා චෙක් කරනවා හිතේ ස්වභාවේ. ඒ චෙක් කරාට පස්සේ එයා ඒක පරිස්සමට පවත්වුවාට පස්සේ ඊට පස්සේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අපේ පුරුද්දට තමයි තේරුම් ගන්නෙ. අපි පුරුද්දට තමයි මේකට මේ මේක ඉෂ්ට අනිෂ්ට වශයෙන් තේරුම් ගන්න. ඊට පස්සේ අපි ඒකට කැමැති අකමැත්ත මනාපයමන අපේ ඇති වෙන්නේ අපේ කරලා තියෙන පුරුදු හැටියට. ඒකින් හින්දා අපි හැම අරමුණක්ම දැක්කට පස්සේ අපි ඇහෙන් මොකක් හරි රූපයක් දැක්කට පස්සේ අපි ඇතුළත කතාවක් හදනවා. ඒ කතාව හදන්නේ මේ රූපයෙන් සොයා යත දෙයක්. ඒක අපි පරණ පුරුදු සහ අපේ තියෙන මෙන්න මේ කියන මෙන්න මේ කිව්ව අකුසල ධර්මයන් මෙන්න මේ බයලජ්ජ දෙක නැතිකම ඊට පස්සේ උද්දච්ච හිත ලෝභ හිත දිට්ඨිය මාන්නය ද්වේෂය ඊර්ෂියාව කුහකකම නිදිමත සැකය මෙන්න මේ මේ කරුණු ටික මම නැවත මතක් කරොත් අපේ මෝඩකම අංක 1 ඊට පස්සේ බයලජ්ජ දෙක නැතිකම ඊට පස්සේ උද්දච්ච ඉදිරිය ගැන හිතන නැත්තම් එහෙම හිතුවන වේගවත් හිත ඊට පස්සේ මේක තණ්හාව අපි ආසාව ඒ වගේම ඊට පස්සේ දිට්ඨිය ඊට පස්සේ මාන්නය ද්වේෂය ඉරිසියාව මච්චරිය කියන මේ 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 කුහකකම නැත්තම් මසුරුකම කුක්කුච්චය කියන පසුතැවීම තීන මිද්දේ කියන මේ නිදිමත ගතිය, හිතේ අහකුලන ස්වභාවය, ඊට පස්සේ සැකේ කියන මේ විචිකිච්ඡාව. මෙන්න මේ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් අකුසල පැත්තෙන් වැඩ කරන්නේ. ඒකෙන් හින්දා මොනවා හරි අරමුණක් දැක්ක ගමන් මේ කුසල හෝ, මම මේ දැන් අකුසල පිළිබඳ සඳහන් කරේ, කුසල හෝ ඇතුළත කතාවක් බොහොම වේගෙන් හදනවා. මේ වේගෙන් හදන්න හේතුව අර මැදදී රූපයක් අපේ මොන මේ සෙන්සර් එකෙන්ද නැත්නම් මොන ඉන්ද්‍රියෙන්ද මේ අරමුණ ආවේ කියලා චෙක් කරලා ඊට පස්සේ මම යන්නේ මනසට. මනසට ගියාට පස්සේ මනසින් බලන්නේ මේක කලින් අපේ පුරුදු එක මේක මනාප දෙයක්ද අමනාප දෙයක්ද කියලා අපි ගත සංඥාත් එක්ක, ඒ මනාප අමනාප දෙකත් එක්ක අපි ඇතුළත කතාවක් හදනවා. මේ කතාව හැදුවට පස්සේ ඊළඟට එන ඉන්ද්‍රියෙන් නැත්තම් සෙන්සර්ස් පහෙන්, නැස කන දිවනාසය ශරීරයෙන් කියන තව ඒ පහෙන්ම එන ඊළඟට එන අරමුණු එකක්වත් දකින්නේ නැහැ. එකපාර රූපයක් දැක්කොත් ඊළඟට එන ඒ සද්ද ඇහෙන්නේ නැහැ, මොකුත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මනසට ගිහිල්ලා ඒ මනසේ අර දැක්ක රූපය පිළිබඳ ඇතුළත කතාවක් හැදෙනවා. ඒකින්ද සඳහන් කරනවා මේ ద్వාර පහෙන් මේ චෙක් කරන හිතට වඩා වැඩිපුර සිතුවිලි ගාණක් යනවා මේ මනසේ. ඒක ගත්තට පස්සේ ඇතුළත කතාව නැත්තම් මොනවා හරි ඒ පිළිබඳ කුසල අකුසල ධර්මයන් නැති වෙනවා බොහොම ශීඝ්‍රයෙන්. ඒකේ හින්දා ඊගාවට මේ එන සෙන්සර්ස් පහෙන් එන දෙයක් අපි අඳුරන්නේ නැහැ. ඒකේ හින්දා කයෙන් මොනවා හරි දැනුණත්, හිතෙන් මේ රූපයෙන් ඇහෙන් මොනවා හරි දැක්කත්, කණෙන් සද්දයක් ඇහුණත්, නාසයෙන් ගන්ධයක් ඇහුණත්, රසක් දැනුණත් බොහොම ශීඝ්‍රයෙන් මනසට ගිහිල්ලා කෑමක් අද්දි හොඳට බලන්න කෑමේ රස දැනෙන්නේ පොඩි වෙලාවයි. හැබැයි ඊට පස්සේ ඊට වඩා වැඩි වෙලාවක් අපි හිතින් හිතනවා ඒ ගැන. රූපයක් දකින්නේ පොඩි වෙලාවයි. එක කෙනෙක් පුද්ගලයෙක් කාන්තාවක් පිරිමියෙක් කාන්තාවක් හෝ දකින්නේ එක වෙලාවයි. නමුත් ඇතුළත ඊට පස්සේ මනසෙන් ගොඩාක් ඒ පිළිබඳ කතා හදනවා. මේ සද්දයක් ඇහෙන්නේ පිරිමි කෙනෙක්ට ගෑනු කටහඬක්, ගෑනු කෙනෙක්ට පිරිමි කටහඬක් ඇහෙන්නේ බොහොම සුළු වෙලාවයි. නමුත් ඒක ඇතුළත ඒ පිළිබඳ කතාවක් හදනවා බොහොම ශීඝ්‍රයෙන්. ඒක බොහොම වේගවත් කියනවා. ඒක බොහොම ඝනත්වයෙන් වැඩි මෙන්න මේ ඉන්ද්‍රියෙන් ගන්න අරමුණට වඩා. ඒ කියන්නේ ඉන්ද්‍රියෙන් ගන්න අරමුණට වඩා වේගෙන් සිතුවිලි ටිකක් හදනවා ඇතුළත අපි පුරුදු කරලා තියෙන අපේ තියෙන අකුසල ධර්මත් එක්ක. කුසල ධර්මත් එක්ක ඇතුළත කතාව බොහොම ශීඝ්‍රයෙන් හදනවා. ඒක හින්දා තමයි මේ මනසෙන් හදන කතාව මනසේ විකාරයේ මනෝ විකාරයක අපි ජීවත් වෙන හින්දා තමයි මෙන්න මේ ආධුනික යෝගාචරයට පුළුවන් තරම් කියන්නේ මෙන්න මේ කයට ගන්න කියලා. කයට ගත්තාම ඒක උදාසීන අරමුණක්. මේ සෙන්සර්ස් පහෙන් බොහොම අඩුවෙම අල්ලන්නම අමාරු සෙන්සර් එකක් තමයි මෙන්න මේ ස්පර්ශය, කාය ස්පර්ශය කියන මේ වායු පොට්ටබ්බ ධාතුවෙන් දැනෙන මේ හුස්ම රැල්ල. මේ කයට දැනෙන හුස්ම රැල්ල. ඉතින් ආපු හැම දිනම කියනවා මෙච්චර කාල හුස්ම ගත්ත තමයි අද තමයි මේ ජීවත් උනේ කියලා. නැත්තම් හුස්ම ගන්නවා දැනුනේ අද තමයි කියලා ගොඩාක් පිරිසක් කිව්වා. ඉතින් ඒකෙදි මම බැලුවේ එකයි මේ ස්පර්ශය කියන එක අපිට කොච්චර අප්‍රකටද කියලා. ඉතින් ඒ අප්‍රකට අරමුණ ප්‍රකට කරගන්නදී අර ප්‍රකට අරමුණු එකක්වත් අපිට අයින් කරලා මෙන්න මේ අප්‍රකට අරමුණට හිත තිබ්බට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ අර මනෝ විකාරයෙන් නැත්තම් ඒ මනසේ තියෙන ඇතුළත කතාවෙන් නැත්තම් වචී සංකාර වලින් අපිට බේරෙන්න පුළුවන් මේ කාය සංකාරයක නැත්තම් මේ කය පිළිබඳ අවධානය වැඩි කරලා. ඒ වැඩි කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ මනසේ එහෙම වේගෙන් ශීඝ්‍රයෙන් වැඩ කරන හිත පුළුවන් තරම් අපිට කයට දාලා ඒ දැනීමත් එක්ක අර වේගය අර ඇතුළත කුසල අකුසල ධර්ම වේගයෙන් කැරකෙනෙම පොඩ්ඩක් අපිට පාලනය කරගන්න පුළුවන්. අපි ඒ අකුසලයට ගියාට පස්සේ අපිට හොයන්නත් බෑ. උද්දච්ච හිත ආවට පස්සේ මොකද්ද ඇතුළේ වෙන්නේ කියලා හොයන්නත් බෑ. ඒ වගේ ඒ නීවරණ ධර්ම වලින් පොඩ්ඩක් අපිට ඈත් කරගන්න පුළුවන් මෙන්න මේ කය කියන තමන්ගේ කයම පාවිච්චි කළා. ඒකට හුස්ම රැල්ල අපි සක්මන් කරදී වැලි පෑගෙන එක, බොරළු පෑගෙන එක, එතකොට අපේ බර වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වෙන මෙන්න මේ හැම දෙයක් එක්කම අපිට ගන්න පුළුවන් මෙන්න මේ ස්පර්ශය හරහා මේ කය පිළිබඳ හොඳ අවධානය ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මුලින්ම සතිය වඩන කායanusasanawa කියන නැත්තම් සතිය කොහොමද කයානුව ගිය සතිය කොහොමද මේකට බලපාන්නේ කියන එක ඉස්සල්ලාම මෙන්න වටිනාකමක් දෙන්නේ අපි එකයි මෙන්න මේ සතියට. ඊට පස්සේ තමයි අන්න ඒ වගේ මනෝ විකාරයෙන් අපිට කඩාගත්තට පස්සේ අපේ කයට ඒ හිත ගත්තට පස්සේ තමයි නැත්තම් මේ ඉන්ද්‍රිය පහෙන් එන අරමුණු ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට ඒ යොමු කරාට පස්සේ තමයි මේ මොකක් රූපයක් දැක්කට පස්සේ අපිට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අපිට එක එක සද්දයක් ඇහුණාට පස්සේ අපි කැමැති හෝ අකමැති සද්දයක් ගත්තට පස්සේ අපිට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. එතකොටයි අපේ හිත වැඩ කරන විදිහ හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොටයි අපිට නුවණක් නැත්තම් සම්පජඤ්ඤයක් පහළ වෙන්නේ. මේ මොකද්ද මේ වෙන්නේ? මෙච්චර මේ අරමුණු තියෙද්දි, මෙච්චර මේ අරමුණු තියෙද්දි මම මේ මේකම ගන්නෙ ඇයි? මෙච්චර සතුටු වෙන්න කාරණා තියෙද්දි ඇයි මේ අපි මේ කංගේ දිලි ගන්නේ? එක පරිවාසික වැඩසටහනක් කරා 18න් පල්ලෙහා මේ අපරාධ කරපු ළමයි. ඉතින් ඒ ළමයිව කොටු කරලා එක තැනක, ඉතින් මේ නිරලධාරීන් කියනවා මේ ළමයි පැනලා යනවා කියලා. එක දූපතක ඒ තියෙනවා ඒ පරිවාසයක්. ඒ දූපතේ පොඩි පිරිමි ළමයි 22ක් ඉන්නේ. 22කිනුත් 8 දෙනෙක් එක්කහුව වෙලා මුහුදෙන් පීනලා ගිහිල්ලා පැනලා ගිහිල්ලා. ඉතින් මේක කොහොමද වෙන්නේ අහනවා. ඉතින් අර මේ පැනලා යන එකම පුදුමයක් නෙමෙයි කියලා හිතෙනවා ඒ තැනේ හැටියට. මේ මොකද නිලධාරීන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද නිලධාරීන් හැමදාම ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා නැවත සේවයට වාර්තා කරන්නේ පැය 8කට. නමුත් මේ නිලධාරීන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇයි ළමයි පැනලා යන්නේ කියලා. නමුත් ඇයි ළමයි ඉන්නේ කියන ප්‍රශ්නේ මට මතුණා ගියාට පස්සේ. ඒ ළමයි විඳින දුක් ටික, ඒ ළමයි විඳලා ඇවිල්ලා තියෙන දුක් ටිකත්, ඒ වගේම දැන් විඳින දුක් ටිකත් ගත්තට පස්සේ, ඉතින් ඒ වගේ කාරණාවකදී ඇයි අපි කංකෙදිරි ගන්නේ? අපිට මොනවද අඩු කියලා හිතුණා. ඉතින් අන්න ඒ වගේ අපිට තේරෙන්නේ මෙන්න මේ සෙන්සර්ස් පහෙන් මේ නැත්තම් මේ ඇස කන දිවනාසය ගන්න ශරීරයෙන් ගන්න මේ අරමුණුත් එක්ක අපි මේ ඇතුළත කතාව බොහොම ශීඝ්‍රයෙන් හදනවා. ඒ ශීඝ්‍රයෙන් හදන්නේ මෙච්චර අපිට සතුරු වෙන්න කාරණා තියෙනවා. අතපය හතර තියෙනවා නම් අපිට කණ්ඩ බොන්න ටික යන්තම් හරි කාලා බිල යැපිලා ඉන්න පුළුවන් නම් එතනින් එහාට අපි දෙයක් හොයනවායි කියන්නේ මගේ තියෙන තණ්හාවයි අවිද්‍යාවයි. ඉතින් අන්න ඒ තණ්හාව අවිද්‍යාව දෙක දැනගන්නත් ඉස්සෙල්ලා මෙන්න මේ කයට හිත තියලා මේ දැනගන්න ඕනේ. මේ ඉන්ද්‍රිය පහෙන් අනන්තවත් අරමුණු වෙනවා. අපි අල්ලන්නේ, අපි ගන්නේ, අපි තෝරලා ටිකක්. අන්න ඒ තේරීමට හේතුව වෙන්නේ අපි පුරුදු, අපි ඇබ්බැහි සහ පුරුදු. මේ ඇබ්බැහි සහ පුරුදු වලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපි කලින් කරපු දේවල් වල ශක්තියක්, ඒකේ වේගයක්. අන්නේ වේගයේ හිඳ තමයි අපිට මේ ශීඝ්‍රයෙන් ඇති නැති වෙන මේ ඉන්ද්‍රිය පහේ එන අරමුණු එක්ක අපිට ඕන විතර අරමුණු විතරක් අපි ගන්න ප්‍රධාන හේතුව වශයෙන් අපේ පුරුදු සහ ඇබ්බැහි. ඒකෙන් හින්ද ඊ ඇබ්බැහි වලට තමයි අපිට ඒ අපි දන්නේ නැහැ රූපයක් ගන්නකම්, රූපයක් දිහා අපිට රූපයක් පේනකම් අපි දන්නේ නැහැ ඇයි ඒකට හිත ගියේ කියලා. ඒ තරම් ශීඝ්‍රයෙන් ඒක වැඩ කරනවා. ඒකෙන් හින්ද අපි ඉස්සල්ලාම කර යුත්තේ ඒ අපි මුලින්ම අපේ ඇතුලේ හිත ඇතුලේ වැඩ කරන එක ක්‍රියාදාමයක් තමයි මේක මනාපද අමනාපද කියලා හොයන එක. ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙන්නේ. ඒ ටික තේරෙන්නෙත් නැහැ ඒක වෙලා ඉවරයි විපාක වාරයක් වශයෙන් අපි කරපු. ඒකෙන් හින්ද අන්නේ එතනදී මනාපමනාප දෙක තේරුම් ගන්න ඒ වොත්තපන චිත්තය කියන එක ඒක පුරුදුකරනද අපි ඉස්සෙල්ලා අර පරණ පුරුදු ටිකේ තියෙන වේගයේ තියෙන ඒ සම්පයුක්ත බලයේ වැඩිකම හින්ද අපි ඉස්සෙල්ලාම ටික ටික පුරුදු කරන්න ඕනේ මෙන්න මේ කයට හිත ගැනීම. ඒ කයට හිත ගත්තට පස්සේ මම මනාපමනාප දෙක එන්න කලින් අපි මේ කයේම හිත පවත්වනවා. කයෙම හිත පවත්වන. එතකොට ඒක පිළිබඳ අපි මනාපයක් ඇති කර ගැනීම තමයි මුලින්ම කරන්නේ. බොහොම සතුටින් මේ වැඩේ කාර්ය කරන්න ඕනේ. බොහොම ඒ කියන්නේ ආයාසයකින් තොරව බොහොම කැමැත්තෙන් මේ හුස්ම රැල්ලට හිත ගන්න ටික කාලයක් මේක පුරුදු කරන්න අර නීවරණ ටික ඈත් වෙලා යද්දි මේ කයට ගැනීමේ මේ වාසී ආනිසංශය තේරෙන්න ටික කාලයක් යනවා. සාමාන්‍ය පටන් ගන්න මාස 3ක්වත් යනවා මේක මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්න. ඊට පස්සේ අවුරුදු 10ක් ගියත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ ඇත්තම මේ අපේ ඇතුළත වෙන්නේ කියලා. ඒ තරම් තේරුම් ගන්න බොහොම අපහසු දෙයක්. නමුත් මේක ටික ටික පුරුදු කරන්න ඕනේ. අර වොත්තපන චිත්‍රය අපි චිත්තය මේ අපි මේ මනාපමනාප දෙක අඳුනා ගැනීම. එතකොට අපිට පුළුවන් මේ අපි ගන්න අරමුණු අපි විපාක වාරයක් වශයෙන් නැත්තම් පෙර කරපු මේ පුරුදු වශයෙන් අපි මෙච්චර අරමුණු තියෙදි මෙච්චර රූප තියෙදි මේ රූපේ මම හිතර ගන්නවා. මේ රූපේම මට පේනවා. නැත්තම් මනසින් මේ රූපේම නැවත මට මතක් කරලා දෙනවා. මේ පුද්ගලයා ගැන මට තරහම නිතර මට අරන් දෙනවා. ඒ තරහට කොච්චර කැමැතිද කියන්නේ ඒ තරහ අපිට අයින් කරන්න පුළුවන්. අයින් කරන්න කැමති නැහැනේ. ඒකම තියා ගන්නවා. විභව තණ්හාවක් වශයෙන් මේකම ගන්නවා නැවත. ඉතින් ඇයි මෙච්චර මේ සතුටු වෙන්න තියෙද්දි ඇයි අර තරහම ගන්නෙ? ඇයි අර පුද්ගලයා ගැනම ආශාවක් එන්නේ? අන්න ඒ පුරුදු ටික අපිට කදාගන්න ඉස්සලා දැනගන්න ඕනේ මෙන්න මේ කොහොමද කොච්චර වේගයකින් අපි මේ අන්ධ භූතෝ මේ පරණ දේවල් පුරුදුත් එක්ක මේ වේගය කොච්චර වේගයකින් වැඩ කරනවද බලන්න අපි කයට හිත ගත්තට පස්සේ අපිට තේරෙනවා මේක තියන්න හරි අමාරුයි. මේකට පුරුදු කරන්න හරි අමාරුයි. අන්නේ පුරුදු කරාට පස්සේ අපි කොහොම හරි මේ ටික ටික දවසේ යම්කිසි කාලයක් අරගෙන කට්ටිය ඇහැරෙන්න කලින් උදේ පාන්දර නැගිටලා සක්මනක් කරන්න පුළුවන්. නැත්තම් කට්ටිය නිදාගත්තට පස්සේ පරියන්කයක් දාන්න පුළුවන්. නැත්තම් නිදාගන්න ගිහිල්ලා හරි මේ හුස්ම රැල්ල දිහා බලන්න පුළුවන්. ඒ වගේම අපි සතිය දවසක් දෙකක් දාලා ඉස්සර මට මතකයි මං ගිහි කාලේ හැම සෙන්සුරාදීරදම ළඟම තියෙන මේ ළඟ තියෙන කැලයක් ඒ කැලයට ගිහිල්ලා ඒකේ ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාවේ පොඩි පන්සලක් තියෙනවා. පන්සලේ හාමුදුරුව ටික බව නනකොරට අපි කීප දෙනෙක් ගිහිල්ලා අර ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාව ඉඳගෙන මේ පුරුදු කරා ටික 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 ටික. මන් දන්නේ ඒක කොහොම මොන දෙකින් වුණාද කියලා. නමුත් ඉඳලා හිටලා යනවා. ඉතින් සතියකට සැරයක් දවසක් දෙකක් හිටිච්ච ගමන් තව යාළුවත් එක්ක ගිහිලා ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපි තැනක් හොයාගෙන අපේ ජීවිතේ පොඩ්ඩක් මේක පුරුදු කරන්න ඕනේ. මේ කය පිළිබඳ දැනීම, කය පිළිබඳ දැනුවත්භාවය, නැත්තම් කායනුපස්සනාව පුරුදු කරන්න ඕනේ. අන්න ඒ පුරුදු කරපු හිතකට පුළුවන් වෙනවා මෙන්න මේ වේගය දකින්න, මේ ඇබ්බැහිය දකින්න, මෙන්න මේ පුරුදු ටික දකින්න. මේ පුරුදු හින්දා අඩු ගානේ පුරුදු මොකද්ද කියලා දකින්න. නැත්තම් මට මේ 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 ඉන්න බෑ, මට කහන ගතියක් තියෙනවා. මේ අරමුණු දෙකක් දැක්කහම මෙන්න මේ අරමුණ මම තෝරගන්නවා. මෙච්චර මේ මිනිස්සු දකිද්දි මෙන්න මේ මම මේ රූපේ මම ගන්නවා. මෙන්න මෙච්චර සද්ද තියෙද්දි මම මේ සද්දේ විතරක් මම කැමති. ඒ වගේම මෙච්චර මේ මේ මනසේ ධර්මතා තියෙද්දි මම මේ 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 දේවල් ටික මම ගන්නවා. මෙන්න මේ අකුසල ටික මම ගන්නවා. මෙන්න මේ ටික දකින්න පුළුවන්. ඊට පස්සේ තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ද්වේෂය. ඉතින් මේකේදී පළවෙනියම දැනෙන්නේ තමන්ගේ ද්වේෂය දැක්කට පස්සේ ටිකක් අප්පිරිය ගතියක් එනවා. ටිකක් ද්වේෂය තව ටිකක් වැඩි වෙන ගතියක් එනවා. මොකද මේ මේක නිකන් කැඩපතක් වගේ මූණට ඇල්ලුවා වගේ තමන්ව තමන් දකිද්දි. ඒකින්ද ඒක සඳහා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ පිළිබඳ තරහක් ගන්න නැති එක තමයි අංක 1. තමන්ගේ මේ වැරදි ටික දකින්න ගත්තට පස්සේ ඇති වෙන්නේ ඉස්සෙල්ලාම අන්න අර මේ තියෙන අර පොඩි අප්පිරිය ගතියක් එක්ක එන්නේ මෙන්න මේ බයලජ්ජ දෙක ඇතිවීම. එතකොට බයජ්ජ දෙකක් ඇති වෙනවා. මගේ හිත මේ වගේ මෙච්චරම නපුරුද, මෙච්චරම කඩප්පුලිද කියලා තමන්ට හිතෙන්න ගන්නවා, තමන්ට තේරෙන්න ගන්නවා. අන්න ඒක තමයි මෙන්න මේක ප්‍රධාන වශයෙන් මෙන්න මේ සූත්‍රයේ සඳහන් කරන්නේ මේ බයලජ්ජ දෙක ඇතිවීම. ඒක තමයි අපි හොඳ මාර්ගයක නැත්නම් යථාභූතෙන් භූත ඥාන දර්ශනයට යනවා නම් ප්‍රධාන කරුණ වෙන්නේ මෙන්න මේ සිහිනුවන හරහා මෙන්න මේ බයලජ්ජ දෙක ඇතිවීම. තමන් ගැන බයක් ඇති වෙනවා දෙයියනේ. මේ මෙහෙම හිතකින් මම වැඩ කරන්නේ මගෙන් කොච්චර වැරදි වෙන්න පුළුවන්ද, ඉදිරියේදී කොච්චර වැරදි වෙයිද, කොච්චරනම් අපි සංසාරේ ආවද මේ වැරදි ටික කර කර මේ පුරුද්ද කොහොමද කඩන්නේ. ලැජ්ජාවක් ඇති වෙනවා තමන් පිළිබඳව. මෙන්න මෙහෙම දේශේ ඇයි යකු මෙච්චර භාවනා කරපු මට මෙච්චර මේ ද්වේෂෙ මට අයින් කරගන්න බැරි. මේ පුද්ගලයා පිළිබඳ මේ 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 සිතුවිලි ගොඩාක් එනවා. ඇයි මේ මේක මම අල්ලන්නේ, මේ ඇයි මේ එන්නේ. අන්න ඒ දේ ලැජ්ජාවක්පත් වෙනවා. බයලජ්ජ දෙක ඇති වෙන්නේ මෙන්න මේ සති සම්පජඤ්ඤේ පිහිටුවොත් විතරයි. එහෙව් එක්කෙනාට පුළුවන් අර අර මේ මේ ඉඳුරන් පහේ නැත්තම් මේ මේ ඇසකන දිවනාසයෙන් ශරීරයෙන් කියන මෙන්න මේවැන් එන අරමුණුත් එක්ක කොහොමද මේ ඇතුළත කතාවත් අඩු කරගෙන කොහොමද මේ මේ මොකද්ද වෙන්නේ කියන එක. නැත්තම් අපි ආහාරයක් ගද්දි රූපවාහිනිය බල බල නැත්නම් ටීවී බල බල නැත්නම් ස්මාර්ට් ෆෝන් එක යූස් කරගෙන ගමන් අපි ආහාරයක් ගන්නව නම් ආහාරය ගතත් දන්නෙත් නැහැ, රහත් දැනෙලත් නැහැ. එතකොට අපේ බඩේ ක්‍රියාකාරීත්වයත් ආහාර ජීර්ණ පද්ධතියත් ප්‍රශ්න. ඊට පස්සේ ෆෝන් එකේ වැඩෙත් සාර්ථකව වෙන්නේ නැහැ. ඉතින් ඒ මේ ඊ ඊ ආහාර ගනිද්දි කොහොමද ඒ ඉන්ද්‍රියෙන් ආහාරයේ රස දැනගෙන මේ රස තප්පර 10ක්වත් තියෙන්නේ නැහැ. නමුත් අපි හොයන්නේ පුදුමාකාර ආහාර හොයන්නේ මේ මේ පිනවන්න. නමුත් මේ හිත තියෙන්නේ නැහැ ඒ දිවේ රසය මේ තප්පර 10ක්වත් රසේ තියෙන්නේ නැහැ. මේ හිත තියෙන්නේ නැහැ රසය ගැන දැනගන්න, වෙන ලෝකෙකින් නම් තමයි ආහාරය ගන්න. නමුත් අපේ හිතේ තියෙනවා මෙන්න මේ ආහාරය ගත යුතුයි, මේක තමයි වටිනාම කියන ආහාරය කියලා. නමුත් ඒ ආහාරය ගන්න වෙලාවටවත් ඒක ගැන අවධානයක් නැහැ. ඉතින් ඒකින්ද මොන ආහාරය ගත්තත් කමක් නැහැ. ඉතින් මේ හිත තියෙන වෙන තැනක. ඉතින් ඒකින්ද අපිට ඒ වගේ ඉන්ද්‍රිය සංවරයකින් නැත්තම් ඒ ටික දැනගත්තට පස්සේ පුළුවන් අපිට මේ අපිට බඩට අවශ්‍ය ආහාරය නැත්තම් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය ආහාරය මොකද්ද ඒක ගන්න. ඒකේ මොන රස වුණත් මේ අපිට ඒ රස ගැන කතන්දර හදන්නේ නැතුව මේක මේ මගේ ශරීරයට අවශ්‍යයි මෙන්න මේ ප්‍රමාණයයි අවශ්‍ය කියලා දැනගෙන ඒ දේ ගන්න මේ වගේ ඉන්ද්‍රිය සංවරයක්. මේ මෙච්චර රූප තියෙනවා ඇයි මේකට යන්නේ කියන එක හොඳ අවධානයෙන් ඉද්දී අපිට තේරෙනවා හරි මේ රූප ටිකක් තියෙනවා මගේ වටේ, මං ඒ ටික දන්නේ නැහැ. මගේ හිත ගිය මේ වෙලාවේදී මේ රූපිට වගේ මෙන්න මේ පාලනයක් සහ මේක දැන ගැනීමක් ඉස්සල්ලාම මේ ඉන්දිය පිළිබඳ මේ සංවරතාවයක් මේ මේ මෙහෙම වැරදි මගේ අතින් වෙනවා මෙන්න මේ ඉන්දිය ඇතුළත එන මේ සිග්නල්ස් වලින් නැත්තම් ඇතුළට එන අරමුණු වලින් මෙන්න මේ ටික තෝරනවා මං. ඇයි මම මේ ටික තෝරාගෙන මේ මේ ඇතුළත කතාවක් හදාගන්නේ කියන එක හොඳට මේ තමන්ට තේරෙන්න ගන්නවා. මේ ඉන්දිය පිළිබඳ සංවෘතතාවයක් ඇති වෙනවා. අන්න ඒ සංවෘතතාවලින් තමයි හරි මට දැන් තරහ ගියා නම් දැන් මේ වෙලාවේදී කතා කරන්න ගියොත් ප්‍රශ්න. මම පොඩ්ඩක් පැත්තකට වෙන්න ඕනේ කියලා තමන්ට තමන්ගේ සීලය නැත්තම් කය වචනේ දෙක සංවර කරගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ මේ තමන්ගේ ඉන්දිය නැත්තම් මේ ඇසකන දිවනාසයෙන් එන අරමුණුත් එක්ක ඇතුළත රණ්ඩුව දැක්කොත් විතරයි ඇතුළත ඇති වෙන කතාව දැක්කොත් විතරයි ඒක විවෘතව නැත්තම් වෙන කෙනෙක් වගේ දැක ගන්න පුළුවන් ප්‍රධාන හේතුව තමයි බලයද්ද දෙක ඇතිවීම. තමන් පිළිබඳ විවේචනාත්මක බයලජ්ජ දෙක ඇති වෙලා මේ තමන් දිහා වෙන කෙනෙක් දිහා බලනවා වගේ දකින්න පුළුවන් වෙන්නේ. ඒක ඒ විදිහට බැලුවොත් තමයි තමන්ට තේරෙන්නේ මේ බයකට සිල් රකින්නවා නෙමෙයි මෙන්න මේ මේ සීලේ හින්දා මෙන්න මේ වගේ හිතට මගේ ආතතියක් එනවා. මේ මේ පුද්ගලයා පිළිබඳව මම වැඩිපුර එයත් එක්ක කතා කරලා මේ බැනගන්න ගියොත් මගේ හිතම ආතතියටපත් වෙනවා. ඒ හින්දා මම මේ පුද්ගලයාත් එක්ක වැඩිපුර කතාවක් නැහැ. ඒ වගේ අපිට මේ මේ අපේ සීලය මේ මේ හේතුවක් ඇතුව මෙන්න මේ සීලය මට හේතු වෙන්නේ මේ මෙතනදී හිතේ විපරිසර ගතිය නැති කිරීම පිණිසමයි. මගේ හිත එහෙමේ දුවනවා මේ මේ පුද්ගලයාත් එක්ක වැඩි ඇසුරු කරොත් එහෙම මගේ හිත එක තැනක තියාගන්න බෑ. මේ පුද්ගලයාට මම බැන්නත් මට හරි අමාරුයි මගේ හිත එක තැනක තියාගන්න. ආ ඒකෙ හින්දා මම මේක සීලය රකින්නවා කියලා හොඳ සීලය පිළිබඳ දැනුවත් බව අවබෝධයකින් සීල රකින්න පුළුවන්. ඊට පස්සේ ඒ එහෙවු සීලයක් රැක්කාම තමයි අපිට මේ ඒකාග්‍රතාවය නැත්තම් මේ සම්මා සමාධිය කියන මේ මේ අපේ ඒකාග්‍රතාවයේ හැම දෙයකටම ඒකාග්‍රතාවය තියෙන නමුත් අපිට මේ අවශ්‍ය දෙයට ඒකාග්‍රතාවය මේ අපිට යොමු කරගන්න පුළුවන්. නිවැරදි දෙයට අපිට ඒකාග්‍රතාවය යොමු කරගන්න පුළුවන් අන්න අර වගේ සීලයකින්දි. නැත්තම් අපිට ඒකාග්‍රතාවය කියන එක වෙඩි තියද්දිත් අකුසල ධර්මයක් කරද්දී හැම දෙයකදීම තියෙන දෙයක්. වෙඩි තියද්දි කොහට හරි ඉලක්කයක් අල්ලද්දි ඒක ඒකාග්‍රතාවයේ තියෙන හින්දා තමයි ඒ විදිහට අපිට ඉලක්කයකට වෙඩි තියන්න පුළුවන්. නැත්තම් ඒ හිතේ මේ වෙන අරමුණ වලට දුවනවා නම් අපිට ඒක කරන්න බෑ. ඒක හින්දා මේ අකුසලයේ දෙකේම තියෙන දෙයක් තමයි ඒකාග්‍රතාවය. අපිට පුළුවන් වෙනවා සීලය හරහා මේ ඒකාග්‍රතාවය හරි පැත්තට නිවැරදි පැත්තට යොමු කරගන්න. නැත්තම් සමාධිය හොඳ සමාධිවත් භාවයක් සම්මා සමාධියක් ඇති කරගන්න. අන්න එහෙව් සම්මා සමාධියකින් තමයි අපිට දැනගන්න පුළුවන් මේ යථාභූත ඥාන දර්ශනය කියන මේ ඇත්ත ඇති සැටින් දැනගන්න පුළුවන්. මේ එක අරමුණක හිත තියාගන්න බොහොම අමාරුයි. මගේ හිත මෙන්න මේ පැතිවලට මං අදිනවා වැඩි. ඒකට හේතුව මගේ තියෙන මෝඩකමත් එක පැත්තකින් මේක තේරුම් ගන්න නැතිවෙන්න හේතුව වෙනවා. අනිත් පැත්තෙන් මගේ තණ්හාවත් හේතු වෙනවා. මේකට හේතුව කලින් කරපු මගේ පුරුදු ටික. එතකොට ඒ පුරුදු ටිකත් එක්ක මම මොකද්ද කළ යුත්තේ? ඒ පුරුදු කරන්න බොහෝම අපහසු කාර්යයක්. නමුත් මම මේකට පුරුදු කරන්න ඕනේ මගේ කය. කයට නැවත නැවත යොමු කරලා අර ආශාවන් එද්දි අර වේගය එද්දි අපි වෙන දෙයකට හිත යොමු කරගන්න තමයි පාවිච්චි කරන්නේ අපේ කය කියලා අපිට දැනගෙන ඒ ඒකාග්‍රතාවකින් තමයි අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ තණ්හාවක් අවිද්‍යාවක් මගේ තියෙනවා කියලා දැනගන්න පුළුවන්. අන්න මේ මේක දැනගන්න තමන් පිළිබඳ බයලජ්ජාව දෙක ඇති වෙලා මේ සීලය නැත්තම් මේ සමාධිය හැම දෙයක්ම ඇඳුලා ඇති වෙලාට පස්සේ තමන් තේරෙනවා මේක පාලනයකින් තොරයි. මේක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක්. මේක අපිට අපේ පාලනයකින් තොරව යන දෙයක්. ඒක කරන්න දෙයක්වත් නැහැ. ඒක පිළිබඳ එනවා ඊට පස්සේ මේ මේ නොයල්මක් නැත්තම් මේ මේ මේක පිළිබඳ එපාවීමක් මුලින් එනවා. ඒ එපාවීම දේශය අයින් වුණාට පස්සේ ඇති වෙන්නේ විරාගයක් නිබ්බිදාවක්. පුළුල්ම ඥානයක් බොහොම කාලයක් තියෙන එකක්. නමුත් ගොඩාක් අයට මේ භාවනා ජීවිතය යන අයක ගොඩාක් මම දැක්ක ලක්ෂණයක් තමයි මෙන්න මේ නිබ්බිදාව අඳුනගන්න බැරුව එක්කෝ මහණ වෙලා ඉන්නවා නම් ආරණ්‍ය අතහැරලා යනවා, ගුරුවරයා අතහැරලා යනවා, ගිහිව ඉන්නවා නම් වෙන තැන් වලට යනවා, නැත්නම් මේක අතහැරලා දාලා වෙන වැඩක් කරනවා. ඉතින් ඒ වගේ නිබ්බිදාව පහළ වෙන්නත් සෑහෙන්න එක දිගට මේක කරගෙන කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිබ්බිදාව විරාගය පහළ වෙච්ච එක්කෙනාට තමයි ඒක හරහා මෙන්න මේ විමුක්ති ඥානය නැත්තම් මේ උදේවය ඥානය ඉඳන් සංකාර උපේක්ඛා ඥානයටත් එතනින් ඉහාටත් ගෞතෘභු ඥානයෙන් පස්සේ මේ මාර්ගඵල මග්ගය සහ ඵලය ළඟා කරගන්න විමුක්ති ඥාන දස්සනය ළඟා කරගන්නත් පුළුවන් මෙන්න මේ නිබ්බිදාව නැත්තම් විරාගය පහළුණොත් තමයි. ඒ විරාගයට හේතු වෙන්නේ අර යථාභූත ඥාන දර්ශන දැකීම, ඇත්ත ඇති සැටින් දැකීම. ඒ දැකීමට හේතු වෙන්නේ සමාධිය නැත්තම් ඒකාග්‍රතාවය, හිතේ නිවැරදි පැත්තට තියෙන ඒකාග්‍රතාවය. ඒ වගේම ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මෙන්න මේ අපගේ සීලය. ඒ සීලයට හේතු වෙන්නේ අපි ගන්න අරමුණු ඉන්ද්‍රිය පහෙන් අපේ සෙන්සස් පහෙන් අපි ඇතුළට ගන්නා අරමුණු එක ඇතුළත කතා හදන කතාව ඒක පිළිබඳ එන බයලජ්‍ය දෙක නැතිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක ඒ බයලජ්‍ය දෙක ඇති කිරීම තමයි ඊගාවට තියෙන ප්‍රධාන කරුණ. ඊට මුලින් ඇති වෙන සිද්ධිය ඒ බයලජ්‍ය දෙක ඇතිවීම මුලින්ම ඇති කරන්නේ මෙන්න මේ සතිය හරහා සිහි නුවණ නැත්තම් සති සම්පජඤ්ඤය හරහා තමයි මේ කරන කෘත්‍ය. ඒක හින්දා මේ තියෙන අපේ කුසලතාවයන් මේ කුසලතාවයන් ටික ජීවන කුසලතාවයන් මේ 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 සඳහන් කරන කුසලතාවයන් ටික ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ සිහි නුවණ. ඒකින්ද අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නේ මෙච්චරයි අපි දුන්නේ අධ්‍යාපනයක් වශයෙන් දෙන්න තියෙන්නේ මේ ළමයින්ට සිහි නුවණ සති සම්පජඤ්ඤය දෙන්න. එතකොට මේ ඉතුරු ටික මේ මේ ඉතුරු ලයිෆ් ස්කිල් නැත්තම් මේ ඉතුරු කුසලතාවයන් ටික නිකාම හැදිලා යනවා. ඒකින්ද මුල පුළුවන් තරම් තමන්ගේ කයට හිත අරගෙන පුළුවන් තරම් මෙන්න මේ ඇතුළත ඇති වෙන කතාව නවත්ත ගන්න, ඇතුළත ඇති වෙන වේගය නවත්ත ගන්න. එකම සාපේක්ෂ අරමුණක් වශයෙන් අපිට ගන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ තමන්ගේ කය. මොකද කය අපි යන යන තැන යනවා. බොහෝම සයිඩ් ඉෆෙක්ට් යන්නේ නැති දෙයක් තමයි මෙන්න මේ කායනුපස්සනාව. කොහොම හරි කයට හිතගන්න ආධනික යෝගාවචරයට පුරුදු කරන්නේ අපි ඒකයි නැවත 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 මෙන්න මේ සක්මනට සක්මනේදී මේ කයට දැනෙන දේවල් ඔක්ක. ඉතින් මේක පොඩි ළමයින්ගෙන් ඇහුවාට පස්සේ බොහෝම ලේසියෙන් කියනවා මොකද්ද දැනුනේ කිව්වහම කය මේ මේ කකුල චොප්පු වුණා කියලා දැනුණා කියලා කියනවා. නමුත් වැඩිහිටියන්ගේ මම ගොඩාක් කාලවලට දැන මේ අත්දැකීම තමයි ලැබපු අත්දැකීම ඊයේත් එහෙමයි. ඒක ගැන කියන්නම තේරෙන්නේ නැහැ. ඇවිද්ද තමයි ඇවිද්ද බව දන්නවා ස්වාමීන් වහන්සේ. මොකද්ද දැනුනේ? නෑ මේක සතුටුයි ඇත්තනම බොහොම සැහැල්ලුවක් දැනෙනවා. හරි මේ කයෙන් මොකද්ද දැනන්නේ? ඔව් ස්වාමීන් මේක කරන්න තමයි ඉදිරියේදී මම මේ උත්සාහ කරන්නේ. හරි හරි මං කයෙන් මොකද්ද දැනුනේ කියහකෝ කිව්වහම මේ ඕන් කියනවා මේ කයෙන් දැනුණා මට කකුල තියෙනවා කියලා දැනුණා. කියලා කියන්නෙම නෑ මේ මේ කයෙන් දැනීම. ඉතින් බොහෝම කියලා 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 තමයි දැනගත්තේ මේ වැලි පෑගෙන එක දැනෙනවා. ඉතින් ඒක කියන්න ඕනද කියලා හිතනවා කිව්වා. මේ ඉතින් වැදගත්ම දේ ඒක. ඉතින් මේ කයෙන් මේ දැනීම. ඉතින් ඒක හින්දා අපි ඇවිදිද්දි මෙන්න පුළුවන් තරම් මේ ස්පර්ශය කයේ කයට දැනෙන්නේ මොකද්ද කියන එකත් එක්ක අපි ජීවත් වීම පුරුදු කරන්න ඕන. ඒ වගේම බොහොම සීක්‍රින් හිත පිට යන්න පුළුවන්. නමුත් පිට ගිහින් ආපු හිත නැවත හිත කයට ආවයි කියලා කියනවා. නමුත් කයට ඇවිල්ලත් නැහැ සමහර වෙලාවට. එතකොට බලන්න ඕන මං කයට ආවයි කියලා මං ඔප්පු කරන්නේ කොහොමද? එතකොට ඉඳගෙන ඉද්දි හුස්ම ගැනීම සහ පිට කිරීමට නම් අවධානය යොමු කරන් හිටියා. මගේ හිත මගේ පෙර අරමුණකට ගියා. කටින් කරපු දෙයකට නැත්නම් කරන්න තියෙන දෙයකට ගියා. ඊට පස්සේ ආවේ ගන්න හුස්මද පිට කරන හුස්මද? හොඳට අවධානය යොමු කළ බලුවාම ටිකක් වෙලා ගිහිල්ලා එනවා හිත. හැවිල්ලා කියනවා ඔයා මේ කය මේක කියලා පෙන්වුවට කයට ගිහිල්ලා නැහැ. ඊට තිහකින් තමයි ඔන්න තේරෙන්නේ මෙන්න හුස්ම ගන්නවා කියලා. අන්න ඒක හොඳට දැනගත්තොත් මෙන්න මේ ටික ක්‍රියාදාමයේ දැනගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ මේ තැන්වලට මගේ හිත යනවා. මේ මේ තැන්වලට ගියාට පස්සේ මගේ හිත බොහොම මේ කලබල වෙනවා. එහෙනම් මම මේ තැන්වලට යදි බොහොම පරිස්සමින් යන්න ඕනේ, මේ තැන්වලට නොයා ඉන්න ඕනේ කියලා අපිට අපේ බයලජ්‍ය දෙක ඇති වෙලාට පස්සේ තමයි අපිට ඉන්දිය සංවරය ඇවිල්ලා මෙන්න මේ ගන්න අරමුණු මොන මොනවද ගන්න ඕනේ, මේ අරගත්තට පස්සේ මේ මේ දේවල් මට වෙනවා කියන එක දැනගෙන බයලජ්‍ය දෙක ඇති කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රතිපදාව තමයි නැවත මතක් කරොත් සිහි නුවණ හිඳ බයලජ්‍ය දෙක, බයලජ්‍ය දෙක හිඳ ඉන්දිය සංවරය ඇති වෙනවා, ඉන්දිය සංවරය හිඳ සීලය ඇති වෙනවා, සීලය හිඳ සම්මා සමාධිය ඇති වෙනවා, සම්මා සමාධිය හිඳ යථාභූත ඥාන දර්ශනය දැක ගන්න පුළුවන් වෙනවා. ඒක හිඳ නිබ්බිදාව විරාගය පහළ වෙනවා. ඒ පහළ වෙන නිබ්බිදා විරාගයෙන් තමයි විමුක්ති ඥානෙ නැත්තම් මේ මගඵල අපිට අත්පත් කරගන්න පුළුවන් කියලා භාගතුන් සඳහන් කරනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේදී. ඒකින්ද අපේ අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 9 වෙනියට සඳහන් වෙන සති වග්ගයේ සඳහන් වෙන පළවෙනි සූත්‍රය තමයි සති සම්පජඤ්ඤ සූත්‍රය. ඉතින් මේකෙදි අපි පුළුවන් තරම් අපේ ජීවිතයටත් මේ ළඟා කරගෙන පුළුවන් තරම් මේ මේ සතිය ඉදිරියට තියාගෙන ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් සමාධිය අපිට ලැබෙන්න පුළුවන්. නමුත් අපි සබා අපේ හිතේ ඒකාග්‍රතාවයම මේ බලාපොරොත්තුෙන් භාවනා කරන්නේ නැතුව සතිය මුල් කරගෙන භාවනා කළා ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් නිවැරදි සමාධිය අපිට ලැබෙයි. ඒකින්ද මෙන්න මේ සති සම්පජඤ්ඤයම ඉදිරියට තියාගෙන අපිට ගමනක් යන්න පුළුවන් වුණොත් අපිට මේ ගිහි හෝ පැවිදි හෝ ජීවිතයේ වේවා බොහොම සාර්ථකත්වයේ අපි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික සෝය බොහොම ඉක්මනින් ළඟා කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ සති සම්පජඤ්ඤය. ඉතින් එහෙනම් අපේ ගමනටත් නැත්තම් අපි මේ යන ආධ්‍යාත්මික සෝය සෝයාගෙන යන ගමනටත් මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ අද අපේ වැඩසටහනට අලුත්ෙන්ම කීප දෙනෙකුත් සම්බන්ධ වුණා. ඉතින් ඒ අයත් බොහොම උද්යෝගිමත් වෙනවා කියලා මම අනුමාන කරනවා. ඒ සඳහාද දිනේ ස්වාමීන් වහන්සේ යොදාගත්තේ අංගුත්තර නිකායේ සතිවග්ගේන සති සම්පජන්න සූත්‍රයයි. එහිදී ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා දුකක් කියලා දෙයක් තිබෙනවා. ඉතින් දුක විඳින කෙනෙක් නෑ, කරන්නෙක් නෑ, නාම රූප වලින් සිදුවෙන කෘත්‍යයක් පමණක් තිබෙනවා. නිවන යන පරමාර්ථ ධර්මයක් තියෙනවා, නමුත් එහි මාර්ගයේ යන කෙනෙක් නැහැ කියලා ඉතාමත් අගනා ප්‍රවේශයක් කරගෙන අපිට ඉතින් ඒක පුරුදු කරන්නේ කොහොමද යන්න ස්වාමීන් වහන්සේ කියා දුන්නා. ඒ සඳහා අපි මුලින්ම කරන්න ඕනේ අපේ මේ බයලජ්ජ කියන දේ නැති කරන්න ඕනේ. ඒ බයලජ්ජ දෙක ඇති කරන දේවල් තමයි අපිට හැමතිස්සෙම හැම ජනමාධ්‍යයෙන් හෝ කතා කරනකොට හෝ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් එහෙම වටපිටාවක් තියද්දී අපි කොහොමද මේ සති සම්පජඤ්ඤයක් දිනු කරන්න කියන ආකාර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. පළමුව ශුන්‍යාගාරයක් සොයාගන්න යන අදහස කිව්වා. ඉතින් ශුන්‍යාගාරය අපිට නම් ඉතින් නිස්සාරණ වනේ තියෙනවා, ගෙදර තිනවා. ඒ වගේ තමුන්ටත් ශුන්‍යාගාරයක් හදාගෙන පළමුව ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න කියන. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කොහොමද? තමන්ගේ කයට සිත දැම්මම ඒ කයේ තිබෙන සංවේදනයට යොමු කර පමණින් අර අනිත් පංචේන්ද්‍රියයන්ගෙන් දැනෙන ගන්න අරමුණු ඉතා වේගවත්, සිතේ ඇතිවන දේවල් වේගවත්. නමුත් අර පංචේන්ද්‍රියෙන් ගන්න දේවල් වල වේගය අඩුයි. ඒවා නැතිවී යටපත් වීම තුළින් අර සමාධියක් ඇති වෙන, සීලයක් රැකී ගැනීමට අවස්ථාව සැලසෙන, ඒ තුළින් සමාධියක් ඇති වෙනවා. එහෙම ඇති කරගත්තු සමාධි සිතකට පමණක් යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා. එහිදී නිබ්බිදාව අවසානයේ නිබ්බිදාව සහ මාර්ගඵල ඥාන ලබා ගැනීමට මේ උපකාර වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්ව පරිදි අපිට මුලින්ම ඒට අපහසුයි. නමුත් අපි ඒ සඳහා යම් වීරයක් අරගෙන උත්සාහයක් දරලා මේක පුරුදු කරන්න පුළුවන්. එහෙම පුරුදු කරගෙන කෙනෙකුට මුලින්ම ඉතින් අර බයලජ්ජ කියන දේ ඇති වෙනවා. එතකොට ඒක ඇතිවන්න තමන්ගේ හිතේ ඇතුළේන කතාව දැන ගැනීම මොකද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ තමන්ගේ ස්වාමීන් වහන්සේ කිව්වා තමන්ගේ පෙරපුරුදු නිසායි මේවා ඇති වෙන්නේ. නමුත් අපි මෙහෙම සමාධියක් දියුණු කරගෙන යනකොට අපිට ඒවා දකින්න ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ තුළින් තමන්ගේ ජීවිතය මේ සති සම්පජන්‍ය ඇති කරගන්නේ කෙසේද කියලා ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තුමින් අපිට පැහැදිලි කරා. ඒ සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පුරුක ස්තුතිය පුද කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, මට ස්වාමීන් වහන්සේගේ නම දැනගන්න පුළුවන්ද කියලා.
ආදීප්, මම හිතන්නේ අපේ ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ ගොඩ කාලයකට පස්සේ අපේ වැඩසටහනට ආයේ සම්බන්ධ වෙච්ච නිසා අපි උන්වහන්සේවත් ගෞරවයෙන් මේ වැඩසටහනට
කටහඬක් අමතක වෙලා ගිහිල්ලා තිබුණා ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕනේ.
මෙච්චර මේ වැඩ කළා, මෙච්චර ඉඳලා මේ නම දන්නේ නැහැ කිව්වහම ඉතින් විලිලැජ්ජාය බෑනේ. මෙච්චර මේ කටහඬ
ස්වාමීන් වහන්සේගේ කටහඬ ලස්සන වෙලාද මම දන්නේ
නැහැ.
හරි ශෝක ධර්මදේශන ස්වාමීන් වහන්සේ මටත් මේ මොකද මම නෝට් එකක් ලියා ගන්නවා. අපේ මේ රාජිකා මේ පුරුද්දක් ඇති කරලා දුන්නා අපිට මේ ධර්ම දේශනාව අවසානයේදී පොඩි ඩීබ්‍රීෆ් එකක් කරන්න.
ඔය ඒක හොඳයි, ඒක මේ මට වඩා ටිකක් වැඩිපුර ටිකක් කියනවා. ඔක්කොටම දුන්නා නම් හරි ඒක.
ඉතින් මට අර දේශනාවටත් මම ආසාවෙන් හිටියා මේකත් ලියා ගන්න ඕනේ කියලා. මට මන්සා අන්තිම ටික මම ඇත්තට මූලික දේ දැන් දාගෙන මගේ මේ චිප් එකට මට තේරුණා දැන් මේ ටික ඇති කියලා. ඊට පස්සේ සවන් දීම තමයි කරේ ස්වාමීන් වහන්සේ ලියා ගැනීම පැත්තක
තියලා. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඒ වුණාට නදී ප්ලැජ්ජා බය ගැන කියපු එක හරියද? මට හිතුනේ ඒක පටලවල කිව්වා කියලා නේද.
මටත් මොකද්ද එකක් වුණා, මාත් ඒක ඇහුවේ නෑ. මම බණ කිව්වේ ඉඳන් ආයේ බණක් අහන්න ගියේ නෑ. මේ හොඳයි. ඉතින් මොනවා හරි ඉතින් බයලජ්ජ දෙක ඇති වෙනවා නම් එච්චරයි.
ඒක නේද? ඔව්. වැඩසටහනේ මීළඟට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්නන් සඳහා නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් ඉදිරිපත් කරලා තිබෙන පත්‍රිකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමයි. සතිමත් බව පුහුණු කරන්නන් සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද පත්‍රිකාවයි මම දැන් ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙම පුරුදු කරගන්න පටන් ගන්න කෙනෙකුට මූලිකවම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ දෙකක් තිබෙනවා. එම වීඩියෝ දෙක නරඹලා මූලික අදහසක් ලබා ගන්න ලෙස ඉල්ලා සිටිනවා. එහෙම ලබාගත් පසු වඩාත්ම වැදගත් වෙන්නේ තමුන් ප්‍රායෝගිකව කොහොමද මේක පුහුණු කරන්නේ කියලා. ඒ සඳහා ඉතාමත් සුළුවෙන් හෝ සතිමත් ඇවිදීම, සතිමත් සක්මන, සතිමත් හිඳ ගැනීම යන දෙක පටන් අරගෙන අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් කොහොමද මේක පටන් ගන්නේ? විනාඩි 5ක් පළමුව ස්වාමීන් වහන්සේ කිව්වපදි ශුන්‍යාගාරයක් හොයාගන්න ඕනේ තමුන්ගේ. ඉතින් උදේවරුව හෝ සියලු දෙනාම රාත්‍රියේ නින්දර ගියාට පසු හෝ එහෙම තමුන්ගේ ශුන්‍යාගාරය සොයාගෙන මේක පටන් ගන්න විනාඩි 5ක් විනාඩි 10ක් ලෙස දියුණු කරලා පැය දෙකක් පමණ සම්පූර්ණ කරපස් සතියක් ඇතුළත හෝ සති ඊට වැඩි කාලෙකින් හෝ පැය දෙකක් පමණ මේ සම්පූර්ණයෙන් කරපසු තමුන්ගේ අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න. එම අත්දැකීම් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලාගෙන් වැඩිදුරටත් උපදෙස් ලබා ගැනීමට හැකි වෙනවා. තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන Google Form එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි සඳහන් වෙනවා. එහෙමයි ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ට තවදුරටත් වාචික ප්‍රශ්න තිබෙනවා නම් ස්වාමීන් වහන්සේලාගේ අවසරය පරිදි වැඩසටහනේ අවසානයේදී තමුන්ට වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7:00 සිට 8:30 දක්වාත් මේ කාලේ නම් සමර් ටයිම් එක මෙල්බන් වේලාවෙන් 12:30 සිට 2:00 දක්වාත් තිබෙනවා. ඊට අමතරව Zoom meeting details මෙතන සම්බන්ධ වෙන link එක සහ රැස්වීම අංකය ඒ සමගම මුරපදේ සියල්ලක් මෙහි සඳහන් වෙනවා. සියලු දෙනාටම ඉල්ලා සිටින්නේ තමුගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න, වැඩසටහනට සහභාගී වෙන්න, නිරතුරුවම සතිමත් බව පුහුණු කිරීම සඳහා වීරියවන්ත වෙන්න කියලා. එහෙම කියලා මම අද දිනේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම, වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඉන්ද්‍රා නැන්දාට ආරාධනා කරනවා ලැබී තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස.
තිරුවන් සරණයි නදීප්. ගෞරවනීය ධම්මසාගර ස්වාමින් වහන්ස, මම අද තමයි ඉස්සෙල්ලාම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවේ. ඉතාමත්ම සංක්ෂිප්තව දේශනා කරපු ඒ ධර්ම දේශනාව ඉතාමත්ම පැහැදිලි. ඉතින් මම එහෙම කියමින් අද මට ලැබිලා තියෙනවා එක ලිඛිත ප්‍රශ්නයක්. මට එම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවසරද ස්වාමින් වහන්ස?
ඔව්, ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමින් වහන්ස, අවුරුදු 9කට පමණ පෙර සිට භාවනා කිරීම පටන් ගතිමි. ධම්මජීව ස්වාමින් වහන්සේගේ නේවාසික භාවනා වැඩසටහන් දෙකකට සහ අනේවාසික වැඩසටහන් කීපයකට සහභාගී වී ඇත. නොකඩවා භාවනා කිරීම දිගටම සිදු නොවිය. නමුත් දැනට මාස කීපයකට පෙර සිට හැකිතරම් දුරට නොකඩවා භාවනාව කරගෙන යාමට උත්සාහ කරමි. දැනට දිනකට පැයකට ආසන්න කාලයක් පරයන්ක භාවනාවේ කරමි. මූලික අරමුණ ආනාපාන සතියයි. ආනාපාන සතියේදී ඇතුල්වන පිටවන හුස්ම වල ගති ස්වභාවය වරහන් ඇතුලේ සිසිල් උණුසුම් දිග කොට මුල මැද අග ආශ්වාස ප්‍රාශ්වාස අතර ඇති හිඩැස වරහන් වහලා අත්දැක ඇත. හිත පිටගිය විගසම එය දැනේ. එවිට මූලික අරමුණට ආයාසකින් තොරව නැවත පැමිණේ. සමහර අවස්ථාවල සිරුරේ නාඩි වැටෙන ආකාරය හොඳින්ම දැනේ. එවිට මුළු සිරුරේම රුධිරය ගමන් කරන ආකාරයත් ඉතා සියුම් කේශනාලිකා හරහා පවා යන බව හොඳින් දැනේ. සිරුරේ යම් යම් ස්ථානවල වේදනාව අධිකව දැනේ. වරහන් ඇතුලේ සමහර වේදනා අත්විඳින ස්ථාන භාවනාවෙන් තොර අවස්ථාවලදී නොදැනේ. වරහන් වහලා වේදනාවට අරමුණු කරන විට ඒවායේ ඇති පටන් ගැන්ම, පැවතීම, නැතිවීම දැනේ. ප්‍රශ්නය. දැනට සති දෙකකට පමණ සිට හිත පිට යාම වැඩි වී ඇත. භාවනාව හොඳින් කරගෙන යාමට අපහසු බවක් දැනේ. හිත කතන්දර ගොතන බවක් දැනේ. මූලික අරමුණට නැවත එන විට දිගු කාලයක් හිත කතන්දරවල පැටලී සිට එන බවක් දැනේ. මූලික කර්මස්ථානයට පැමිණි විගසම හිත නැවත සිතුවිලි වලටත් කතන්දර ගෙතීමටත් පටන් ගනී. සමහර විට මුළු පරයන්ක තුලම මෙය සිදුවේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටික කාලයක් භාවනා කරගෙන යද්දී මේ භාවනා ඉඳගත්තට පස්සේ කතාව වැඩි. අර වෙනදා අර මුලින් අර තිබ්බ තරම්වත් ඒකාග්‍රතාවයක් නැත්තම් මේ සතිය පිහිටීමක් නැහැ වගේ තමයි තේරෙන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේ අපි මෙච්චර හිත මෙච්චර වේගකින් දුවනවා කියලා දැනගත්තෙත් ওই සතියින් තමයි. හැබැයි ඊට පස්සේ වෙන දෙයක් තමයි මේ කාලයක් භාවනා කරගෙන යද්දී ටිකක් ඇත්තටම හැම කෙනාටම එනවා, ටික පොඩි පැහිගතියක් එනවා. ඒ එන්නේ අර අරමුණ එච්චර බැලිය යුතු නැහැ. නැත්තම් අපි මෙනෙහි කිරීම පොඩ්ඩක් අපි ඈත් කළ යුතුයි. මෙනෙහි නොකළ අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න ඕනේ කියන තැනට ගියාට පස්සේ අර නීවරණ ධර්ම ටික අතනෙදී බොහොම ශීඝ්‍රයෙන් වැඩ කරන්න ගන්නවා. අපි අර ලාමක අකුසලයට පොඩි තැනක් දීම හරි භයානකයි. මේ ප්‍රබල අකුසලට වඩා ලාමක අකුසලයට පොඩි තැනක් දුන්නට පස්සේ රැම්බලයට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඇඹලයා මේ පැණි ටික මේ බොද්දි මේ බෝතලේ ඇතුළට බැහැලා මේ ඔළුව යනවා ඉස්සෙල්ලාම. කමන්නේ අත් දෙකයි කකුල් දෙකයි උඩනේ කියනවා. ඊට පස්සේ අත් දෙක යනවා. අත් දෙක ගියාට පස්සේ ඒත් කමන්නේ කකුල් දෙක උඩනේ කියලා ඌ අර ඇතුළට යනකම්ම පැණි බෝතලේ වැටෙනකම්ම උට තේරෙන්නේ නැහැ මේ අර ලාම කකුසලේට පොඩි තැනක් දුන්නට පස්සේ මේ අපි ඇතුළත කතාව බොහොම ශීඝ්‍රයෙන් ඇති වෙනවා. ඒ ඇතුළත කතාව වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපානවා අපි ආශ්‍රය කරන පුද්ගලයන්. ඒ ආසනේ ආශ්‍රය කරන පුද්ගලයන් සමග කතා කරන දේවල්, ඊට පස්සේ අපි බලන දේවල්, අපි බලන මාධ්‍ය හරහා අපි දැනුවත් වෙන දේවල්, ඒ හැම දෙයක්ම මේ බාහිර සාධක අපේ ඇඟ ඇතුළේ තියෙන සෞඛ්‍ය තත්ත්වය පව හැම දෙයක්ම මේකට බලපානවා. ඉතින් එක හේතුවක් කියලා නෑ. නමුත් ඒ ඇතුළත කතාව වැඩිවීමත් එක්ක ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ මොනවා හරි දෙයක් අපේ සීලයේ පොඩි බලපෑමකුත් මෙතෙන්ට තියෙනවා. අපි කරන කතාබහේ බලපෑමක් ප්‍රධාන වශයෙන් මේකට තියෙනවා. ඒකට කියනවා සීලයේ හිඳ විපරිසර ගතිය ඇති වෙනවා කියලා. ඉතින් ඒක හිඳ නැවත සලකා බලන්න ඕනේ කවුද ආශ්‍රය කරන්නේ, මොනවද අපි වැඩිපුර කියවන්නේ, වැඩිපුර කතා කරන්නේ. ඒ දේවල් ටික භාවනාවේදීත් එනවා. ඒ වගේම තමයි භාවනාවට ආවට පස්සේ අර අහිංසක ගතිය පොඩ්ඩක් අඩු වෙනවා නම් ඒකත් අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. බයලජ්‍ය දෙක ඇති කරගන්න ඕනේ. මේ බයක් ෆයර්ට බයක් නැත්නම් හිත පිට යන එකට බයක්, ඒ ලැජ්ජාවක් ඇති හින්දා තමයි නැවත එන්නේ. මුලින්ම මේ වාර්තාවේ මුලින්ම සඳහන් වෙනවා ඒක. මගේ හිත පිට ගියා, නැවත බොහොම ස්වභාවිකව ආවා කියලා. නමුත් ඒ එන්නේ නැතුව එතනම තියෙන්නේ ඔන්න ඇතුළත කතාවට ගියාට පස්සේ ඒකෙම තියෙන්නේ අපි අර අහිංසක ගතිය පොඩ්ඩක් නැවත පටන් ගන්න ඕනේ. නැවත ආදුනිකෙක් වගේ නැවත පටන් අරන් අර හිත පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තරහ ගන්න නැතුව හිමීට නැවත ගේන්න ඕනේ. නමුත් අපි ඇතුළත කතාවටත් සමහර වෙලාවට තරහ ගන්නවා. ඇතුළත කතාවේ වෙන ඇතුළත සිද්ධිය හරහත් තරහ ගන්නවා. නමුත් ඒකට පැත්තකින් යන්න දීලා දිගටම භාවනා කරගෙන යද්දී මේක ටිහිකින් ඇතුළත කතාව බොහොම හිමීට මේක අඩු වෙනවා දැක ගන්න පුළුවන්. ඒක පිළිබඳ තරහක් ගත්තොත් නම් ඒක අඩු වෙන්නේ නැහැ. ඇතුළත කතාව පැත්තකින් යන්න දීලා පුළුවන් තරම් අපි කතා කරන්න ඕනේ මේ අර මුලින් අහිංසක ගතියට තිබ්බ, නිහතමානී ගතියට තිබ්බ අර කයට ගන්න ගතිය නැත්තම් මේ ගැන පිළිබඳ තරහක් ගන්න නැති වුණාට පස්සේ මීට තමන්ගේ ආනාපානේ නැත්තම් හුස්ම රැල්ල කය දැනෙන්න ගන්නවා. ඒකත් එක්ක මේ ටිකෙන් ටික තමයි නැවතත් අපි මේක ජබු ගගහ නැත්තම් මේක දඟලන්නේ නැතුව දිගටම පීනන්න ඕනේ. නැත්තම් මේ ගඟත් තරණය කරන්න ගියාට පස්සේ පීනුවේ නැත්තම් ඒත් ගිලෙනවා. දඟලන්න ගියොත් ඒත් ගිලෙනවා. ඒකින්ද මේ හිත ගොඩාක් ඇතුළත කතාව යනවා කියලා අපි ගොඩාක් දඟලන්නේ නැතුව ඒක එහෙම පැත්තකින් යන්න දීලා අර පීනන එක දිගටම කරනවා වගේ නැවත නැවත කයට ගන්න එකත් අර පිළිබඳ තරහ ගන්න නැති එකත් දිගටම කරන් ගියොත් මේක ඉදිරියේදී ඒක ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඉත ප්‍රශ්න නම් ඉපමණයි ලැබී තියෙන්නේ.
ඔව්. සාදු සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පාඨක ප්‍රශ්න වලටත් අවස්ථාවක් දෙන්න ස්වාමීන් වහන්සේ.
ආ. හරි හරි. වනු අපේ කුසල ආමඳුරුත් ඉන්න අපිට මේ ඒ කුසල ස්වාමීන් වහන්සේට මම බාර දෙනවා ඊගවට.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මට අද ඇත්තටම මේ අද මම මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකට එන අන්තිම දවස නිසා මම හිතුවා මේ මගේ ඔළුවේ තිබිච්ච මේ කියන්නේ මගේ අත්දැකීම් ටිකක් කියලා මේ නිදහස් කරගන්න එක හොඳයි කියලා කියලා හිතලා මේ අවස්ථාව ලබා ගත්තේ. ඒ කාරණා දෙකක් කියන්න කැමති මම. පළවෙනි එක ඇත්තටම මේ මම ওই පහුගිය දැන් ඔහුගේ අවුරුදු දෙකක විතර කාලෙක ඉඳගෙන මම ලොකු ස්වාමීන් වහන්සේලාට මුලින්ම මේක කිව්වේ ඔය මට මගේ හිතට එන රාග සිතුවිලි ගැන කතා කළා. මම කිව්වා මම කලින් එක එක්කෙනාව සත්‍ය වඩන අයවත් එක එක්කෙනාව ජජ් කරා මේ ගොල්ලන්ගේ හැසිරීම එක්ක මෙහෙම දේවල් මෙහෙම මෙහෙම විය යුතුයි කියලා මගේ හිතේ තිබ්බ සම්චන් එක්ක. හැබැයි මට ඒ දැන් ඔය අවුරුදු දෙක විතර කලින් මම කියන්නේ මට එන රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, ඉරිසියා සිතුවිලි එක බැලුවාම අනිත් අය එක කම්පයා කරන්න අනිත් අයව ජජ් කරන්න තරම් මට තියෙන සුදුසුකම් මොකක්ද කියලා මට හිතෙනවායි. සහ මේ අනිත් අයනේ මම කියපු මට හිතෙනවා දැන් ඒ වැරදි අර අපි හැමෝම වැරදි කරන වුණාට වැරදි අහුවෙන අය හිරගෙදරට දානවා වගේ මේ අර ඒ එළියට පේන්නේ නැති වුණාට අපි හැම කෙනෙක්ගේම හිත එකම විදිහේ කුණු කොටවල් කියලා මට හිතෙනවා කියලා මම ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා. ප්‍රකාශ කරාම අත්දැකීම ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වේ මේ ඔය හිතට එන හිතුවිලි තමන්ගේ කරගන්නේ මොකටද කියලා. පුතා උන්වහන්සේ මට දීපු උපදේශය. ඊට පස්සේ අතන මම පහුගිය දවස්වලත් දිගටම මට එන රාග සිතුවිලි, හරි ද්වේෂ සිතුවිලි, හරි ගිය සතිරිසියා සිතුවිලි, හරි එහෙම ගොඩක් කෙලස් ගැන කතා කරානේ මගේ පෞද්ගලික. එතකොට කාලයක් එක් තිස්සේ මගේ මේ කෙලස් ගැන කතා කරනකොට මට දැනෙච්ච දෙයක් ගැනයි කියන්න මට මම අද මේ අවස්ථාවිල්ල ගත්තේ. මේ විදිහට මෙහෙම තමන්ගේ හිතේ දකින් තමන් දකින කෙලෙස් මෙහෙම ප්‍රසිද්ධිය කිව්වහම අපි මේ ධර්ම සභාවකදී අපි තැන තැන ගිහිල්ලා මේ ඔපොදුප කතා කරනව නෙවෙයි, මෙහෙම ධර්ම සභාවකදී කිව්වහම මට දැනුනේ හිතට මේකේ ලොකු මේ නිදහසක් වගේ දෙයක් එනවා කියලා මට හිතුණා. දැන් ඇත්තට මේක මම කල්පනා කරා තව ඉන්නෙත් මොකක් ඒක ඇත්ත මේ ෆීලිං එක කියන්නේ එක්ස්ප්ලේන් කරන්න ටිකක් අමාරුයි. හැබැයි මට නිකන් මෙන්න මෙහෙම වගේ අදහසක් ආවා ඒක ගැන තව හිතනකොට. දැන් අපි ඇත්තටම බැලුවොත් අපි සංසාරේ පුරාවට කරන්නේ හැම දෙයක්ම කරන්නේ කරන හැම සංස්කාරයක්ම කරන්නේ මමයා කියන කෙනාව පෝෂණය කරන්නේ. අපිට ඕනේ මේ පරිසරයට අපි ආවටින් ආයට මම හොඳ කෙනෙක් කියන ඉමේජ් එක දෙන්න. අපි කැමති අපි ගැන හොඳ අහන්න, විතරම නරක අහනවට වඩා හොඳ අහන්න, අපි ගැන හොඳ අනිත් අය කතා කරනවට කැමති. සහ මම කියන එක සම්පූර්ණ වුණාට පස්සේ මගේ වටේ ඉන්න මගේ හස්බන්ඩ්, මගේ ළමයි, මගේ අම්මා තාත්තා මේගොල්ලනුත් හොඳ අය කියලා අහන්න තමයි. ඒක තමයි අපි මේ සංසාරයක් විතර මම හිතන අපි හැම දෙනෙක්ම පුරුදු කරගෙන එන්නේ. එතකොට එහෙම කරන ලෝකෙක මට හිතෙනවා මේ මම විතරක් දකින මගේ වැරදි, වෙන කෙනෙක්ට හිතා ගන්නද මගේ මම විතරක් දකින මගේ වැරදි මෙහෙම ඇවිල්ලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරාම අපි නිකන් අර සංසාරයක් තිස්සේ පුරුදු කරපු දෙයට නිකන් උපසිද්ධයක් කරනවා වගේ. එහෙම නැත්නම් ඒක නිකන් මොකක්ද කියන කෙනා උඩු අර පහලට ගලාගෙන යන ගඟක නිකන් උඩට පීනන්න හදනවා වගේ ලොකු පරිවර්තනයක් අපේ ඇතුලේ වෙනවා වගේ දෙයක් මට දැනුණා. ඉතින් මේ ඒක මේ මං කලින් කිව්වාගේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මට දැනෙන්නේ මොකක්ද කියන එක නිකන් අර කිසි දෙයකට බය නැති ගතියක්ද නැත්නම් මේ මහා ලොකු සැහැල්ලුවක්ද මොකක් හරි අන්න ඒ වගේ මේ හරි අමුතු ෆීලිං එකක් දැනෙනවා එහෙම කරනකොට. ඇත්තටම දැන් ඊට පස්සේ මට ඔය අපේ ගෞරවනීය කුසල ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ සිකුරාද වැඩසටහනකදී නන්දක ස්වාමීන් වහන්සේගේ බණ කියන වෙලාවකදී දේශනාවේදී සඳහන් කළා මේ හාමුදුරුවන්ට හීනෙන් කැමති හීනෙන්වත් කැමති කෑමක් කන්න බෑ, එහෙම වුණත් මොකක්ද ඇවිල්ලා වුණ ප්‍රසිද්ධිය කියලා මොකක්ද ඒක නිදහස් කරගන්න ඕන මොකක්ද කතාවක්. එතකොට මට හිතුණා දැන් මේ ස්වාමින් වහන්සේලාට දැන් මේ සීලය නිසා මේ ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි පිරිසක් ඉස්සරහට ඇවිල්ලා කියන එක. හැබැයි දැන් ඇත්තටම ගිහි අපිට මේ අපිට තියෙන පන්සිල් ඉතින් අපිට එහෙම ප්‍රකාශ කිරීමේ බල කිරීමක් නෑ. අපිට කවුරුත් කියන්න කියලා මේක කිව්වේ නෑ කියලා මේ ගැටලුවක් නෑ. මට හිතන විදිහට ස්වාමීන් වහන්සේ හැප අනිවාර්යම කරන්න ඕනේ කියලා තමයි මට හිතෙන උපහාසික දේශනාව හැටියට. මට හිතෙනවා බලකිරීමක් නැතිව අපි අපේ තියෙන කෙලෙස් ඇවිල්ලා මෙහෙම කතා කරන එකෙන් අපේ ගමන ටිකක් මේ වේගවත් වෙනවා වගේ මට දැනෙනවා. يعني මට හිතනවා නිකම් අවුරුදු 100ක් සක්මන් පරයන්ට කරා ඊට වඩා නිකන් ලොකු තල්ලුවක් මට මේ මේ ගමනට ලැබෙනවා වගේ කියලා හිතුණා. මේ මේ විදිහේ අපේ තියෙන කෙලෙස් මෙහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරහම්. ඉතින් මට ඒක ඒක තමයි පළවෙනි කාරණේ. ඒක චුට්ටක් මේ ප්‍රසිද්ධිය කියලා ඒකත් කියලා නිදහස් කරගන්න ඕන කියලා හිතුණා. ඔබ වහන්සේගෙන් ඒ සඳහා උපදේශයක් හරි අදහසක් හරි ලැබෙනවා නම් පාද නමස්කාරයෙන් ඉස්තුතුවන් දෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි ජය වේවා. මේ ආපු ගමන් ඔයගේ බෝල දාන්න හොඳයිද මං අහන්නේ. නිකන් අර එක ලකුණක් දුවා ගන්න නිකන් පොඩි ලේසි බෝලයක් දාන්න තිබුණා නේ ඉස්සෙල්ලා.
මේ දවස්වල ඔබ වහන්සේ හොඳට බැට් කරලා ඉන්න නිසා ස්වාමීන් වහන්සේ බෝලයක්
දාන්න. කවුද කියන්නේ? කතන්දර ඔවා විශ්වාස කරන්න එපා. ඔය ඇහුණට එහෙම. නිකන් මං කියන්නේ නිකන් අර පොඩ වෝම් අප් වෙන්න නිකන් පොඩ්ඩක් නිකන් ලේසි බෝලයක් එහෙම එකක් නැහැ නේ.
මයි කල්.
මං ක්ලාස් එක කරන් හිටියේ ස්වාමීන් වහන්සේ රාජිකායේ තියෙන ෆාස්ට් බෝල් ඉන්නේ ස්වාමීන් වහන්සේ මං
හිටියේ. නේ ඕස්ට්‍රේලියාවේ කට්ටිය නේ
ඒක.
ඇත්ත මේ වෙන කාට හරි දුන්නොත් ස්වාමීන් වහන්සේ මට ඉඳ නැති වුණොත් අද විතරක් chance එක තියෙන එකයි ටක් ගාලා ගත්තේ මම.
නේ නේ අදනේ අන්තිම දවස නේද? හරි කොහොම හරි වේවා. දැන් ඔය කිදිහේ නිදහස් වීමක් ගැන කියන්නේ විවේක වීමක් ගැන කියන්නේ. ඉතින් ඒක හොඳයි. තමුන්ට පහසුවක් සැලසීමක් දැනිලා තියෙනවානේ. මේ විදියට කලින් සංගෝගත්ත කලින් ප්‍රකාශ නොකරපු දේවල් අන දැන් ප්‍රකාශ කරනවා. ඒකත් නිකන් හැමතැනම හන්දිගානේ නෙමෙයි. ඒ වෙනුවට අන තමුන් විවෘතව ප්‍රකාශ කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔය නිදහස් කිරීමේ වෙලේවලේ කරගන්න පුළුවන් නම් ඇත්තට මේකෙන් සහැල්ලුවක් දැනෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අපේ මල්ල බරයි. අපි එක එක ඒවා කරේ තියාගෙන සෑහෙන වෙහෙසකින් ගමන් කරනවා. ටිකකින් දන්නේම නැතුව ඉතින් බිමට පාත් වෙන එක ස්වභාවිකයි. මොකද හේතුව මල්ලේ බර. ඉතින් මල්ලේ තියෙන ඒවා එවලේවලේ නිදහස් කරගෙන යන්න පුළුවන් නම් ඒක හොඳයි, පහසුයි. ඉතින් මුලදී ටිකක් ඒක හරියට හුරු වෙනකන් ඉතින් වටපිටාවට පොඩ්ඩක් කටුක බවක් වටපිටාවට පැංගිරි බවක් දැනෙන්න පුළුවන්. අපි නදීප්තේම විරිසියයි කියනකොට නදීප්ත හිත අමාරුවක් එන්න පුළුවන්. නමුත් නැවත නැවත ඒක හදාගත්තොත් නැවත නැවත පුරුදු කරොත් අන්න ටික ටික ඔය විදිහේ සැහැල්ලුවක්. සැහැල්ලුව මොකද්ද? අර අර මහ ලොකු දේවල් දරාගෙන මල්ලක ගොඩ ගහගෙන එහෙම එකක් නැහැ. වැරදි වෙනවා, අඩුපාඩු වෙනවා. ඒක එවල එවලේ සුද්ධ කරගෙන ගමන් කරනවා. පුළුවන් විදියට අඩුම ගානේ තමුන්ට හරි අදිෂ්ඨානයක් අරගෙන ප්‍රකාශ නොකරත් මේක අඩුපාඩුවක්, මේක වැරද්දක් විදියට මම දකිනවා කියන දැකීමම ප්‍රමාණවත්. ඒ දැකීම තුලින් ඔය ඊතුරු ටික කතා කරන්නේ. එතකොට අර දැන් ස්වාමීන් වහන්සේලා ගැන ආපත්‍ති කතාවක් කිව්වා. ඒක පටලවලා කිව්වේ කොහොම හරි වේවා. ඒකේ දැන් අර කතන්දරයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කාලයකට කලින් වැඩ හිටිය ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් විමසනවා. අන්න අර මේ ආපත්‍යක් වෙච්ච බව දැනගත්ත පමණින්, වැරදක් වෙච්ච බව දැනගත්ත පමණින් අනේ දැන ගැනීම මාත්‍රයෙන්ම මේක මම වැරදුනා, මට මෙතෙන්දි මම නිවැරදි වීමක් ඇති කරගත යුතුයි කියන හිතට නැගීම මාත්‍රයෙන්ම ඒ තනත්තා යම්කිසි පිරිසුදු වීමකට. දැන් මේ හාමුදුරු කෙනෙක්ගේ ගැන කියන්නේ එතකොට මේ ආපත්‍ය මං ගිහිලා දේශනා කරන්න ඕනි කියලා හිතනවා. හිතපු මාත්‍රයෙන්ම එතනින් මේ වැඩේ ඉවරයි කියලා. අර දේශනාගාමි ආපත්‍යක්, දේශනාවෙන් පිරිසුදු වෙන ආපත්‍යක්. නමුත් අන්න අර හිතුව පමණින් මම මේක ගිහිලා දේශනා කරලා පිරිසුදු කරගන්නවා කියලා හිතුව පමණින් අන්න තමුන්ගේ පිරිසුදු භාවය ලැබෙනවා කියලා කියනවා. දේශනා කරන එක ඉන්නේ පසුවනේ. ඒ වගේ තමයි සිහියෙන් දැනගත්තා, දැනගෙන මේක වරදක් වරද වරද විදිහට දැක්කා. ඒ දැකීම මාත්‍රයේම ප්‍රමාණවත්. දැකීම මාත්‍රයම ප්‍රමාණවත්. ඉතින් ඒ විදිහේ පිරිසුදු වීමක්, ඒ විදිහේ සැහැල්ලු වීමක් නැත්තම් අපි කොච්චර හොඳ කරත් වැඩක් නැහැනේ. හැමදාම අර නරක ටික අල්ලගෙන කටයුතු කරනවා. කොච්චර හොඳ කිව්වත්, හොඳ දැක්කත් ඒක අපේ අවධානයට අහු වෙන්නේ නැහැ. ඒකට අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒකට අපි සද්ද නැතුව අන්න වැරදි ටික පිටිපස්සේ මෙලෝගෙන එන ගතියක් අපේ හිත්වල සාමාන්‍ය තියෙනවා. ඒවා තමයි අපිට හිත් බඳින්නේ. ඒවා තමයි අපේ ආකර්ෂණය. ඒ කොනහන දේවල් ටික තමයි නැවත නැවත අපිට යම් කිසි වෙහෙසක් පීඩාවක් ඇති කරන්න. ඉතින් ඒ වගේ සංසාර ගමනක් නියන්නේ. එතකොට කොච්චර දේවල් වටින දේවල් දැනට ලැබිලා තියෙන දේවල් දැනට කරපු දේවල් හොඳ දේවල් කොච්චර තියෙනවද? නමුත් අන්නර වෙහෙස ටික විතරක් දරාගෙන ගමන් කරනවා. ඉතින් අන්තිමට අවුරුදු 20,000ක් පැවිදිකම් කළා. අන්න අත්තක් ඌරගෙන වතුරට වැටිලා අන්න අපාගත වුණා කියලා අහන්න ලැබේ. හොඳට පැවිදිකම් කළා අර අන්තිම මොහොතේ පොඩි අඩුපාඩුවක් වෙනවා. ඒ අඩුපාඩුව හිතේ දරා ගන්නවා. දරාගෙන අයියෝ කියලා ඕක තමයි ඇති වෙන අදහස. එතකොට මොකද වෙන්නේ? අන්න අර කරපු දේවල් ටික ඔක්කොම ඉවරයි. ඉතින් කියනවා අනේ බුද්ධාන්තරයක් පුරාවට මනුස්ස උප්පත්තියක් සුගති උප්පත්තියක් දැක්කේ නැහැ කියලා. ඉතින් ඔය වගේ මනසක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. එතකොට බලන්න අන්න අර මේ නිවැරදි වීම, මේ යම් කිසි විදියක පිරිසිදු වීම, අන්න අර එවලේ අතහැරීමක් තුලින් එන දෙයක්. ඒකයි මම අර ගිය සිකුරාදත් පොඩි ඒ වගේ අදහසක් දැක්කුවා. මොකද්ද මේ සීලය කියන්නේ? යම් කිසි ෆ්‍රේම් එකක්. එතකොට මේ අපිම හදාගත්ත ෆ්‍රේම් එකක් මේක. ෆ්‍රේම් එකක් නැතුව මේ ගමන යන්න බෑ. සීලය ගැන අපේක්ෂාවක් නැතුව ඕන එකෙක් මරලා මස් කරලා මේ ඕන දෙයක් හොරකම් කරලා ජීවත් වෙනවා කියලා ගත්තොත් ඒක නෙමෙයිනේ. ඒ වෙනුවට ෆ්‍රේම් එකක් හදනවා. හැබැයි මේ ප්‍රතිපදාව පටන් ගත්ත කෙනෙක්ට, මේක බැසගත්ත කෙනෙක්ට, කාලයක් මේක කරගෙන යන කෙනෙක්ට තේරෙනවා මේ ෆ්‍රේම් එක නිසාම වෙහෙසක් මතුවෙලා එනවා. සීලය ගැන අපේක්ෂාවක් තියෙන එක්කෙනාට තමයි සීලය කැඩුනා කියලා වෙහෙසක් මතුවෙන්නේ. කෙලෙස් ගැන අපේක්ෂාවක් තියෙන එක්කෙනාට තමයි ඊරිසියාවක් ආවා, මානයක් ආවා, රාගයක් ආවා කියලා වෙහෙසක් මතුවෙන්නේ. එහෙම නැත්තම් ඒ මනාලේ කාලා බීලා ඉන්න ජොලි කරලා ඉන්න එකට ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඌට සිල් කැඩුවා කියලා කවුරුත් චෝදනා කරන්න එන්නෙත් නැහැ. ඌට ඇති චෝදනාවකුත් නැහැ. ඉරිසියා, අමාන, රාග පිළිබඳ කිසිම චෝදනාවක් හිත තුල නැහැ. අර ෆ්‍රේම් එකක් හදාගත්තාම ඒ ෆ්‍රේම් එකෙන් වෙහසක් එනවා. නමුත් මේ ප්‍රතිපදාවේ ක්‍රමය තමයි අන්න මේ ෆ්‍රේම් එක හදනවා. හදන්නේ හැබැයි මේ ප්‍රයෝජනේ සඳහා. එතකොට ෆ්‍රේම් එකෙන් එන වෙහෙස නිදහස් කරගන්න විදිහ අපි දැනගන්න ඕනේ. අන්න අඩුපාඩුවක් වුණා, ඒක නිවැරදි කරගත්ත ඉදිරියේ මම හික්මෙනවා කියන අදහස. එහෙම නැත්නම් අයියෝ ඉවරයි, සීලයක් පදයක් ඇඩුණා ඉවරයි, මං අපායට කැප වුණා ගොත් ඉතින් ආය අපායේ යන්න දෙයක් නැහැ, ගිහිල්ලා තිබ්බා වගේ තමයි. අන්න මොකද අර ෆ්‍රේම් එකෙන් ගත්ත වෙහෙස නිසා. එතකොට ෆ්‍රේම් එකක් හදන ආරක්ෂාව පිණිස. නමුත් ෆ්‍රේම් එක කඩන දවසකුත් මතුවෙලා එනවා. කඩනවා කියන්නේ කඩනවා නෙමෙයි, කැඩෙන වෙලාවට අන්න කොහොමද මගේ හිතේ ඇතිවන වෙහෙස පීඩාව කියලා අන්න විමසීමක් කරනවා. හරියට සරුංගලයක් උඩ යවන්න නම් නූලක ගැට ගහන්න ඕනි. නූල නැතුව කෙලින්ම සරුංගල් උඩ යන්නේ නැහනේ. හැබැයි අන්න උඩ උලඟට අල්ලපු දවසට නූල කඩලා යවන්න පුළුවන්. උඩ උලඟට අල්ලලා තියනවා නම් උඩ උලඟට යවුවට පස්සේ අන්න ඒ වගේ අදහසක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අන්න සීලයක් ගැන, කෙලෙස් ගැන අදහසක් තියෙන කෙනෙක්ට තමයි ඒවෙන් වෙහෙසක් එන්නේ. එතකොට ඒක කොහොමද අපි නිදහස් කරගෙන යන්නේ කියන විමසීම ඔතන තියෙන්නේ. ඒකයි කියන්නේ අර සාමාන්‍ය මේ ප්‍රතිපදාවට ස්ථිරව යොමු වෙච්ච කෙනෙක් අන්න එයාට කයින් වචනයෙන් හිතෙන් වැරදි වෙනවා. එයා වැරද්ද විදිහට දකිනවා. දැකලා ඒක නිදහස් කරගෙන එතන ගමන් කරගෙන අන්න කල්ගත කරනවා. එයාගේ හිත දෙස් දෙන්නේ නැහැ මෙන්න වැරදක් වුණා, උඹ අපායට කැප වුණා, ජීවිතේම ඉවරයි, මේ බලන්න මේ තියෙන ඉරිසියා කියලා. එහෙම දෙස් දීමක් නැහැ. එයා ඉරිසියා විදියට දකිනවා. එතනින් නික්මිලා ඉදිරියට ගමන් කරනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද? අපේ ලෝකෙම ඉරිසියාවක් වෙනවනේ. මොකද ඉරිසියාව ළඟ නැවතිලා ඉරිසියාව පිළිබඳ කතා කර ඉන්නව නෑ. එයා ඒ වැරද විදිහට දැක්ක ඉදිරියට ගමන් කරා. අන්න ඒ විදිහ අතහැරීමක් ගැන තමයි ඔය කියන්නේ. ඉතින් ඒකෙන් සැහැල්ලුවක් දැකලා තියෙනවනේ. දැකලා තියෙන නිසා වැඩියෙන් ඒ උත්සාහය දරන්න, වැඩියෙන් ඒ වගේ නිදහස් වීමකට, සැහැල්ලු වීමකට උත්සාහ දරන්න. අපි ඉතින් කියමු ඒ වටපිටාවේ නදීප් වගේ කට්ටියට පොඩ්ඩක් ඉවසන සේක්වා කියලා. ඉතින් අපි කියමු නේද? අපිටත් සෑහෙන ඉවසීම පුරුදු කරනවා.
ඒ කියන්නේ ඔබ වහන්සේ ගිය සතිය අපි කියපු කමටන් අපි කමටා පිසිතු කෙනකොට ඉඳලා තියෙන අපි හිතුවේ මේ බුද්ධාමඳුර විතරයි හිටිය ඔබ වහන්සේ වැඩම කරා කියලා.
නැති වැඩම කරා කියන්නේ ඉර්ධියම වඩිනව නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මෙතනින් නැගිටලා දොර අරගෙන එළියට යන්න එපැයි. එතකොට අර ගෙදර යන ගමන් ඇහුන ටික තමයි මම මේ කියන්නේ.
ආ මං කිය ඔබ වහන්සේ ඉර්ධි තියෙනවා කියලා. මේ කොහොම හරි මේ කමනා සවිනාසවන් තව පොඩි අදහසක් ඉදිරිපත් කරන්නද මට මං ගැන දැනෙච්ච දෙයක් මේ අත කවුරුත් අතුසර නැති නිසා තාම. ඒ අනිත් එක සවිනාස අද මේ ආයත කල්පණි වල්ල ගන්න වෙනවා. කල්පණිත් මගේ හොඳට කමටහන් සුද්ධ කරනවා, මම නදීප් සුද්ධ කරනවා වගේ. මේ දැන් ඔය ගිය සතියේ මම කිව්වා කල්පණි කිව්වා ඔය බ්‍රෑන්ඩඩ් කතාවක් කියලා. මම එතකොට පොඩ්ඩක් රිෆ්ලෙක්ට් වුණා මගේ මම කොහොමද බ්‍රෑන්ඩඩ් දේවල් වලට රියැක්ට් කරන්න කියලා. දැන් ඊයේ මගේ ප්‍රසන්ටේෂන් ඉවර වෙලා කල්පණි තව කතාවක් මට කිව්වා, පෞද්ගලික ලාභයක් නැති දෙයක්කට මම දුක් මහන්සි වෙන හැටි දැක්කහම යාට ඇත්තටම මං ගැන දුක හිතුණා කියලා. දැන් එතකොට මං කල්පනා කරා දැන් පෑ 24න් මං පෑ 18ක් විතර අරගෙන ඉන්නවා නම් ඔය පෑ 18න් මං ගැන කල්පනා කරන වෙලාව කොච්චර වෙලාවක් තියෙනවද සහ මං අනිත් අය ගැන කල්පනා කරන වෙලාව කොච්චරද කියන එක. මේ ඒක නිකන් පොඩි රිෆ්ලෙක්ෂන් එකක් වගේ කල්පණි කිව්වට පස්සේ තමයි මට ඒක එහෙම හිතන්න යතුනේ. එතකොට මේ මට ඇත්තටම බැලුවා මේ මම අවදි වෙලා ඉන්න වෙලාවෙන් මට හිතෙනවා මම වැඩිපුර වෙලාවක් හිතන්නේ වෙන වෙන අනිත් අය ගැන. කියන්නේ මගේ සුභසිද්ධිය ගැන හරි මට දේවල් කරගන්න එක ගැන හරි එහෙම ලොකු මගේ මොකක්ද කියන්නේ එහෙම ලොකු නැඹුරුවක් නැහැ. يعني අනිත් අය ගැන කල්පනා කරන එක අනිත් අයට අංචිය අදින විදි නෙවෙයි. ඒ වුණාට නිකන් මේ වෙන කෙනෙක්ට උදව්වක් කරන විදිය, වෙන කෙනෙක් සහනයක් දෙන විදිහ, ඔන්න ඔය වගේ දේවල් තමයි මගේ උඩ නිතරම මේ හිතුවිලි විදිහට නිතරම එන්නේ. ඔන්න ඔය වගේ එක තමයි මම ප්‍රපංච කරන්න කොහොම හරි. ඊට පස්සේ මේ දැන් ওই බ්‍රෑන්ඩඩ් කතාව කොහොමද මම කල්පනා කරේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බ්‍රෑන්ඩඩ් දෙයකට ඩොලර් 100ක් යනවා නම් මට තියෙන ප්‍රශ්නේ දැන් ඕක දීලා බ්‍රෑන්ඩඩ් එක ඩොලර් 100ට ගත්තට කියලා මට කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ බ්‍රෑන්ඩඩ් නොවන දෙයකට මට ඩොලර් 50ක් 40ක් නම් යන්නේ මං ඒ කියන්නේ ඒකෙන ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. කියන්නේ ඇඳුමක් හරි ෆෝන් එක හරි කාර් එක හරි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරාට පස්සේ ඒ ඉතිරි ගානේ වෙන කාට හරි මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි මගේ ඉස්මතු වෙන්නේ. මම මේ එදා කිව්වාගේ අදත් කියන්නේ මේ මම කියන්නේ මම හොඳයි කල්පණි වැරදි හෝ කල්පණි හොඳයි මම වැරදි කියන එක නෙමෙයි. මට තේරෙන්නේ මේ අපි එක එකනා සංඥා ගන්න විදිහ කොයි තරම් වෙනස්ද කියන එක තමයි මට තේරෙන්නේ. හැබැයි දැන් ඒ කල්පණිගේ ප්‍රකාශයත් එක්ක මට මාව හොඳට අඳුර ගන්න අවස්ථාවක් ලැබුණා කියලා මට හිතුණා. මොකද දැන් මේ ඔය ඇත්තටම කිව්වොත් එහෙම නම් ඔය මට තේරිච්ච විදිහට මට එහෙම ලොකුට කාම තණ්හා නෙවෙයි තියෙන්නේ, භව තණ්හාවක් තමයි තියෙන්නේ. මේ මගේ වටේ ඉන්න අයත් පොඩ්ඩක් උදව් කරන විදිහ ඒවා ගැන තමයි මම නිතර කල්පනා කරන්නේ. මට තමයි ශාසනික කටයුතු කරන්නත් මේ කාම තණ්හාවට වඩා විභව තණ්හාවට වඩා භව තණ්හාව තියෙන අයට හොඳයිද කියලාත් මට හිතුණා. ඇත්තටම දැන් කාම තණ්හා තියෙන කෙනෙක් මන් දිහා බැලුවොත් ඉතින් මේ මොන පිස්සු විකාරයක්ද කියලා හිතෙනවා ඇති. දැන් මට වුණත් සමහරවිට මං කරන දේවල් නිකන් විකාර වැඩ වගේ කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් උදේට යුවත් මට ඕනේ දැන් මං උදේට වෙනකොට හිතන ආද කාටත් එක්කද යන්න පුළුවන් මට. ඔන්නුම ඒ තමයි මගේ ඔළුවට එන්නේ. එතකොට සමහරවිට මං කෑම උයලා ගිහින් දෙන කෙනා මේ හොඳ මේකප් දාලා ලස්සනට කිසි ගෙදර කිසි වැඩක් නොකර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ මේක එයාගේ තියෙන මොකද්ද සංඥාව හැටියට. හැබැයි එහෙම කෙනෙක් උනත් ඒ කෑම එකක් හදලා ගිහිල්ලා දෙන එකට මට මේකප් දාන්නවත් එහෙම අර මාව ප්‍රසන්ට් කර කොණ්ඩෙවත් පිරන්න මට එහෙම ලොකු වමනාවක් නෑ ඇත්තම කිව්වොත්. දැන් මගේ කාර් එකේ වින්ස්ක්‍රීන් එක කැඩිලා තියෙනවා ගිය දෙසැම්බර් වල ඉඳලා. දැන් ඕක හදාගන්න ඕනි කිකි හිතනවා. හැබැයි අර ඒකට එච්චර උනන්දුවක් ඒකට කරනවට වඩා උනන්දුවෙන් මං වෙන වෙන දේවල් කියන්නේ මට අදාළක් නැති වෙන දේවල් වලට කරනවා. ඉතින් එතකොට මේ ඔය කල්පණිකයේ ප්‍රකාශයත් එක්ක මට තව නිකන් මං ඩීප් කරලා නිකන් මම ගැන පොඩි ගවේෂණයක් යෙදিলা මට නිකන් මම කොයි වගේ කෙනෙක්ද කියන එක ගැන පොඩි නිකන් තවදුරටත් අවබෝධයක් ලැබුණා කියලා හිතුණා. මම ඉතින් ඒකත් ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරනවා. කල්පණි අදරණ්ඩුවට එන්නේ නැති වෙයි කියලා හිතනවා ඒකත්
ස්වාමී. මේක නම් මල මගුලක් අප්පා.
ඔයාලට කතා කරන්න කියලා මම හාමුදුරන්ට කතා කරන්න කිව්වා. ඔයා ඉන්න.
හොඳයි. ඉතින් කල්පණිත් හොඳයි, රාජිකත් හොඳයි. ඕම දෙන්නෙක් එකට හම්බුනාම හරි අපිට ප්‍රශ්නේ නෑ, ඉවර වෙනවා. අහගෙන ඉන්න කට්ටියගෙත් කමටහන් සුද්ධ වෙනවා. නැත්තං අපි එඟටනේ ඉන්නේ. ඒකෙන් ද හොඳයි. දැන් අර කල්පනීත් හොඳයි කමඨාන් සුද්ධ කරන්න. අර මොකද්ද දැන් ඔය මේ අර ඊයේ තියෙන එහෙම වැඩසටහන් සම්බන්ධ වෙලා කමඨාන් සුද්ධ වෙනවා කට්ටියගේ කතා බහ කරනකොට. ඉතින් ඔය වගේ එකිනෙකා උපකාර කරගෙන යන්න පුළුවන් නම් ඉතින් හොඳයිනේ. අන්න පාසුවක් එලියක් ආවා. මට මං ගැන යම් කිසි විදිහක විමසීමක් කරන්න මේක අවස්ථාවක් ලැබුණා කියලා නේ කියන්නේ. ඉතින් ඒක වටිනවා. මොකද අපි එක එක කෙනා එක එක පාට කණ්ණාඩි තමයි දාගෙන ඉන්නේ. ඒ දාගෙන ඉන්නකොට ඉතින් අපිට පේන්නේ ඒ කණ්ණාඩියේ පාට ලෝකයක් තමයි. ඒක හරිම ස්වභාවිකයි. වෙන කෙනෙක් කියනවා නෑ නෑ මේ ලෝකේ බලන්නකෝ මේක කොළපාටයිනේ. මගේ කොළපාට කණ්ණාඩි දෙක මට පේන්නේ නෑ. නමුත් මට ලෝකේ කොළපාටට පේනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ මේක කොළ නෙවෙයිනේ මේ රතුනේ. ඔන්න ඔය විදිහ ඉතින් අරගලයක් තියෙනවා. ඉතින් එක්කෙනෙක් කොළ කියන්න සනාථ කරනවා. තව කෙනෙක් රතු කියන්න සනාථ කරන්න උත්සාහ කරනවා. මේ පණ්ණාඩියේ අවුල තියෙන කණ්ණාඩියේ පාට හරිම විචිත්‍රයි. ඕක එකම සිදුවීමක් එකම දෙයක් පිළිබඳ අන්න අදහස් දක්වන විදිය. අපි කෙනෙක් ගැන සමහර විට චෝදනා කරනවා. අන්න මෙයා මේකට අහු වෙලා බලන්නකෝ මෙයා මෙහෙමනේ කටයුතු කරන්නේ කියලා ඇවිල්ලා කියනවා. ඒ කියනකොටම ඒ කියන කෙනාම සමහර විට ඒ වගේ දෙයකට අහු වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ දෙයකට හේතු වෙලා ඉන්න පුළුවන්. අන්න අපිට පේන්නේ නැහැ. අර ඒකනේ කියන්නේ අනුන්ගේ හේ තියෙන පොල්පරාලේ පේනවා. අනුන්ගේ හේ තියෙන අල්පෙනිත්ත පේනවා. අපේ හේ තියෙන පොල්පරාලේ පේන්නේ නැහැ කියලා. ඒ වගේ දෙයක්. එතකොට ඒක දකින්න ඒ තියෙන අඩුපාඩුව දකින්න කෙනෙක් උපකාර වෙනවා නම් ඒක අපිට හැම වෙලේම කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කියලා අපිට හදා ගන්න පුළුවන්. අපිට අදහස් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි ඒ කට්ටිය පිළිබඳ තරහක් වෙහෙසක් ඇති කරගන්නවා. සාමාන්‍යයෙන් ඒවා කෙනෙක් ආශ්‍රය කරනකොට වෙහෙස එන එකත් ස්වභාවිකයි. මොකද අපිව අන්දලා අපිට ඕන දේ කියලා කටයුතු කරන කෙනෙක් එක්ක ගනුදෙනු කරන වෙහෙසක් එන්නේ නැහනේ. ඒ වගේ කට්ටිය ගනුදෙනු කරනකොට හරිම නිකන් ප්‍රියමනාප ගතියක් වැඩි වැඩියෙන් ආශ්‍රය කර යුතුයි කියන අදහසක් තමයි එන්නේ. නමුත් ওই විදිහේ කමටහන් සුද්ධ වෙනවා නම් එයා එක්ක ගනුදෙනු කරනකොට හැම වෙලෙම වෙහෙසයි. හැම වෙලෙම පීඩාවයි. ඉතින් ඒක වටිනාකමක් විදිහට දකිනවා නම් ඒක හොඳයි. ඒක මගේ මේ කරන ගමනට මගේ මේ ප්‍රතිපදාවට උපකාරයක් වුණා කියලා දකිනවා නම් ඒක හොඳයි. අන්න එක එක්කෙනාගේ පාට කණ්ණාඩිය. එතකොට ඒ පාටයි ලෝකේ කියලා සනාථ කරන්න අපි උත්සාහ කරනවා. අපි ඉස්කෝලේ යන කාලේ ඉතින් අර කොල්ලෙක් දවසක් කෑ ගහනවා මේ නුගේ ගොඩදී. නුගේ ඔලිද කෑ ගහනවා මචං මේ බල මම මේ 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 වහින්න වහින්න වගේ නේ කළු කරලා නේද අහස ඔක්කොම කළුයි නේද මොකද මේ වහින්න දන්නේ නැහැ කි කි මහා විලාපයක් තියෙනවා. දැන් මේ අහස හොඳට ඉරපායලා ඕ තියෙන බලනකොට මේ එතන ඉන්නවා නෝන කෙනෙක් කළු පාට කණ්ණාඩි දෙකක් දාගෙන. ඒකට මේ කෑ ගහන්නේ ආ මේ මේ ඔක්කොම වහින්න වගේ නේද මේ වටපිටාව අඳුරු කරලා මේ වැස්සකට සලකුණු ඇවිල්ලා තියෙනවා. අන්න කණ්ණාඩියක පාට. ඉතින් ඒ කණ්ණාඩියෙන් තමයි අපි මේ ලෝකෙ දකින්නේ. ඉතින් අර වෙන කෙනෙක්ගේ උදව්වක් උපකාරයක් ලැබෙනවා නම් ඒක අපිට ප්‍රයෝජනයකට පහසුවකට අරගන්න පුළුවන්. ඉතින් කියන්න උත්සාහ කරා මේ මම ගැන නම් නෙමෙයි අනුන් ගැන තමයි වැඩි හිතන්නේ කියලා. එහෙම හිතිල්ලක් නැහැ. අපි මොනවා කරත් කොයි විදිහට කටයුතු කරත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වේවා කොයි විදිහට කටයුතු කරත් මමව පෝෂණය කරන්නම තමයි ඔය කටයුතු කරන්නේ. මමව පෝෂණය කිරීමක් තමයි කරන්නේ. එතකොට ඔය විදිහට මැටීරියල් දේවල් ලං කරගත්තත් එහෙම නැත්නම් වෙන කෙනෙක්ට බත් එකක් උවලා දුන්නත් වෙන කෙනෙක්ට ධර්මය දෙන්න හැදුවත් ඔය හැම දේ පිටිපස්සෙම තියෙනවා එක්තරා විදියක මමව පෝෂණය කර ගැනීමක්. ආලලා තියෙන්නේ වෙන වෙන තැන්වලින් වෙන්න පුළුවන්. නමුත් එකම වැඩේ තමයි වෙන්නේ. ඉතින් මේ දේවල් කරලා අපි මොකද්ද බලාපොරොත්තු? දැන් ඔය බත් එකක් ගිහිල්ලා දුන්නා. දුන්නට පස්සේ ඌ කාලාගෙන ලුණු ටිකක් මදි වගේ නේද කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න අර භව තණ්හාව විභව තණ්හාවට හැරෙනවා. නේද? අන්න එතකොට මේ අකාට යකෝ මේක ගිල්ල උයලත් බඳලත් ගිල්ල දීලා අන්න මේ මෙහෙමත් එකක් කිව්වයි කියලා අන්න කොහොමද අර නැගලා එන වේකි. බත් එක නොදුන්නා නම් ওই වේගෙ නෑ. එතකොට ඔන්න ඒ විදිහේ උත්ප්‍රාසයක් ඔය වගේ වැඩ කටයුතු පිළිබඳ තියෙනවා. දෙන්නේ ඒක හොඳයි මං මේ දෙන්න එපා කියනවා නෙමෙයි. බත් එකක් කන්න ඉන්න මනුස්සයටත් අස්පට් යනවනේ. එහෙම කව එහෙම එකක් නෙමෙයි. අන්න ලුණු ටිකක් මදි කිව්වා නම් කොහොමද ප්‍රතිචාරය? අන්න එතකොට ටක් ගාලා ෂණිකව විභව තණ්හාවට මාරු වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. අර පහුගිය දවසක කෙනෙක් ලොකු හාමුදුරුවන්ට විස්තරයක් කියනවා. මාස 3ක් කෝවිඩ් නිසා අපේ ගෙදර අන්න කපල් එකක් නැවතිලා මම උපස්ථාන කරා. කන්න බොන දුන්න, නවාතැන් දුන්න, සත පහක්වත් අරගෙනත් නෙමෙයි මේ යාළු මිත්‍රකමට. අන්තිමට මාස 3කට පස්සේ නික්මිලා යන දවසේ මේ ගෑනු මනුස්සයා කියනවා, අනේ ලස්සනයි වාගේ සරප්පු දෙක මං අරන් යන්නද කියලා. සරප්පු දෙකක් දාගෙන ගියා. ඒකෙන් මට පුදුම ද්වේෂයක් ඇති වුණා කියලා. අන්න අර අච්චර කළා. හැබැයි අර සරප්පු දෙක නිසා අර කරපු ඔක්කොම ඉවරයි. ලුණු ටිකක් මදි ගිව බත් එකේ. ඉතින් ඔය වගේ දෙයක් තමයි. ඔක හරිම විචිත්‍රයි. එතකොට කෙනෙක් එනවා නම් පෙම් බැඳගෙන ඒක පිටිපස්සේ තියෙනවා අනිත් පැත්තට පිහියෙන් අයින ගතිය තියෙනවා. වෙන කවුරුත් නෙමෙයි. අන්න යාම තමයි. පහුගිය දවසක කෙනෙක් කියනවා මේ හරියට ඇවිල්ලා උදව් කරනවානේ. හරියට උපකාර කරනවානේ. හරියට හොයලා බලලා කටයුතු කරනවානේ කියලා කියනවා. ඉතින් මම කෝ ඕකේ පිටිපස්සේම තමයි හැබැයි ද්වේෂෙත් තියෙන්නේ. ඕක පිටිපස්සේම තමයි පිහියත් එන්නේ. මොකද එහෙම කරාම අනිත් පැත්තට අර වේගය එනවා. ඒක ස්වභාවිකයි. විශේෂයෙන් ඔයලා කරුණා මෛත්‍රී කරන කට්ටිය කන පිට පෙරළුණ ගමන් ආයි නිකන් අයාම තමයි. ආයි ගහන්නෙත් නිකන් අර ඩ්‍රයි බයිට්ස් එහෙම නෙමෙයි. ගහන්නේ කෙලින්ම විසම තමයි ගහන්නේ. ඉතින් ඒක නිසා එන්නේ ඒ වගේ දෙයක් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට අපි කිසිම දෙයක් මම හිතන්නේ කරනවා ඇති කියලා. මම ඔයාව පෝෂණය නොකරන දෙයක්. මොන දේ බදා දුන්නත් මම යාව තමයි පෝෂණය කරන්නේ. හැබැයි සාපේක්ෂ ඉදිරි ගමනක් තියෙනවා. දැන් කාලා බීලා ජොලි කර කර ඉන්නවට වැඩිය හොඳයිනේ. මොනවා හරි මේ දෙයක් කරගෙන කෙනෙක්ට බත් එකක් හරි බඳලා ගිහිල්ලා දීලා එහෙම ඉන්න එක හොඳයි. ඈ ඉතින් එහෙම එහෙම යම්කිසි අපිට වෙනසක් ඇති කරගන්න පුළුවන්. නමුත් මැටීරියල් දේවල් අල්ලලා නැත්නම් තණ්හා මාන දිටි ඈ ඕවා තියෙනවා. තව බඩු තියෙනවා. එතකොට ඒවෑන් අල්ලනවා. එතකොට එක්කෙනෙක්ට සමහර විට මැටීරියල් දේවල් ලස්සන ලස්සන දේවල් අපේක්ෂා නැවුණාට මොකද එයා සමහර විට ඊට වැඩිය හා ගියපු ලොකු ලොකු දේවල් අපේක්ෂා කරනවා. එයා සමහර විට කීර්ති ප්‍රශංසා අපේක්ෂා කරනවා. මේ විදියට මම පොරක් කියන මතවාදයක් සමාජ ගෞරවයක් ඔය වගේ දේවල් අපේක්ෂා කරනවා. එතකොට එක එක්කෙනා අල්ලලා තියෙන තැන් තමයි ඉතින් මේක දකිමින් මේක ටික ටික යම්කිසි ප්‍රතිපදාවක යෙදෙනවා කියන්නේ ඉතින් අපි ගරු කටයුතු පුද්ගලයෝ ඇත්තටම දෙවි දේවතාවෝ පවා වඳිනවා. මොකද මෙච්චර මේ අපහසු වැඩක මේ මිනිස්සය යෙදිලා ඉන්නවා. යෙදිලා ඉඳීම වටිනවනේ. දැන් මේ වගේ සභාවකට පිරිසක් එකතු කරගන්නවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද? මොකද මේ ඉරිදා දවසේ අයියෝ කොහේ හරි ගිහිල්ලා කාලා බීලා ජොලි කරලා එන්න තියෙන දවසනේ. දැන් වැඩි ඕනේ නැහැ. මේ නිස්සාරණයෙන් පොඩ්ඩක් එළියට බැස්සොත්, ගේට්ටුවෙන් එළියට බැස්සොත් ඔන්න ඇහෙන ඌ තියෙනවා, විලාප තියෙනවා, සින්දු කියනවා. ඉරිදා දවසේ කට්ටිය ඇවිල්ලා පික්නික්. ඉතින් ඒ පික්නික් අතරේ අන්න අපේ බණත් ඇහෙනවා. මේ පහලකට නැගිලා ඉන්නකොට අර පික්නික් එක අතරේ බණකුත් ඇහෙනවා. අර පික්නික් එක අතරේ තව ආසනීප වෙච්ච ලෙඩෙක් කෑ ගහනවා ඇහෙනවා. අර පික්නික් එක අතරේ නැවතත් අන්න බණක් ඇහෙනවා. බණ අතරේ අන්න ආසනීප වෙච්ච ලෙඩ වෙච්ච මිනිස්සෙකගේ කෙඳිරියක් ඇහෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වටපිටාවක් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට ඒ වගේ වටපිටාවකුත් අපිට බණක් කියනවා. අන්න එක එක්කෙනාගේ තරම. එක්කෙනෙක් හිතනවා මේ පික්නික් එකක් කියන්නේ ඒක තමයි මේකේ වටිනාකම. තව එක්කෙනෙක් මරණයට ලෙඩ වෙලා මරණයට වැටිලා වෙහෙසෙන් කෙන්දිරි ගානවා. තව කෙනෙක් මෙන්න මේ දෙකේ සංසන්දනයක් පිළිබඳ බණක් කියනවා. ඔක්කොම බණ තමයි ඉතින් ටිකෙන් ටික මේ වගේ ගමනකේ දෙන කෙනෙක්ට. ඉතින් එහෙම නැත්තම් ඉතින් වෙන වෙන ලෝක, වෙන වෙන අපේක්ෂා. තුන්වෙනි ලෝක යුද්ධ කියයි, ජේම්ස් වෙබ් කියයි, අරක කියයි, මේක කියයි කිය කිය ලොකු ලොකු කතන්දර ගොතාගෙන ජීවිත කාලයක් වුණත් ඒවට වැය කරලා බොහොම පහසුවෙන් ගෙවලා දාන්න පුළුවන්. නමුත් ඒ අතරේ අනේ යම්කිසි ප්‍රතිපදාවකට වැටිලා අපි මේ පුළු පුළුවන් විදිහට අපිට ශක්ති ප්‍රමාණයෙන් එකිනෙකාට උදව් උපකාර කරගෙන මේ විදිහේ ගමනක් යනවා කියන්නේ ඉතින් ඇත්තටම බොහොම සාධාරණයි. අන්න දෙවි දේවතාවෝ පවා සාදු කියනවා. මොකද හේතුව අපිට බැරි වැඩක්, අපිට අමාරු වැඩක් මේ මිනිස්සු කොහොම කොහොම හරි ගැට ගහගෙන කරගෙන යනවා. කොහොම කොහොම හරි අතහරින්නේ උත්සාහයක් දරනවා. මලත් මොකද අනේ පපුවේ ලේ පාර තියෙනවා නම් ඒක වටිනවනේ, වටිනවනේ. ඒ දවසල කැම්පස් යන ගාලේ ඔය දැන් විභාගෙ ලඟනකොට පොඩි වලියක් යනවා. සාමාන්‍යයෙන් NDT වලි තමයි යන්නේ. ඉතින් NDT වලි යන දැන් අපේ බැජ් එකේ උඩ කොල්ලෙක් ඉඳියා, මගේ හොඳ යාළුවා. මේ ඉතින් මේ වලිය දවසේ ගිහිල්ලා මොනවද පොලු අරගෙන, පොලු අරගෙන කට්ටිය නිකන් පොලු අර කුරුඳු පොලු හමුදාවක් වගේ ගිහිල්ලා මෙහෙම දැන් අර දැන් තියනවානේ නිකන් දැන් බිත්තිය දිගේ මුවා වෙලා මුවා වෙලා මුවා වෙලා මුවා වෙලා ගිහිල්ලා බිත්තියෙන් අනිත් පැත්ත එබිලා බැලුවලු. බලනකොට අන්න NDC සෙට් එකක් එනවලු ගල් අරගෙන. දැන් බෑනේ කරන්න ආයුධ දෙක ගැලපෙන්නේ නැහැ. දැන් නිව්ක්ලියර් වෙපන්ස් උයි වෙන වෙපන්ස් උයි වගේ දැන් වැඩේ අවුල්. ඊට පස්සේ මොකද කියන්නේ දුවලා, හරිද, මෙන්න මේ අල්ල සයිස් ගල් පාරක් තියෙනවා පිටේ නිල් වෙලා වැදිච්ච වැදිල්ල. ඊට පස්සේ දැන් ගලේ වැදුන අමාරුවත් හරි තුවාලෙත් හරි ඒ මදිවට ළඟින් යනකොට කොල්ලෝ කියනවා රණ බිම මැරුණේ සිංහලයකුනම් පපුවේ වැඩ සලකුණු ඇත්තේ කිය කියන්න අර කෝචොක් කරනවා ළඟින් යනකොටත්. අන්න මේ පිටේ තමයි ගල්පාර තියෙන්නේ, පිටේ තමයි ගල්පාර තියෙන්නේ. මොකද අන්න පොළු අරගෙන ගියාම කට්ටිය ගල් අරගෙන ඇවිල්ලා කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක නිසා අන්න මේ ප්‍රතිපදාවක ඇතුලේ ඉන්නවනම් ඇතර මේ ජීවිතේ අන දවසක් ගෙව්වත් ඒක ලාභයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අර අර විදිහට අවුරුදු 100ක් ජීවත් වුණාටත් වැඩිය. මේ විදිහේ ලාභයක් අපි හදාගමු. මේ විදිහේ කෙනෙකුට උපකාර කරගෙන යන ගමනක් අපි හදාගමු. මේක ඉතින් දවසෙන් එළිවෙන එකක් නෙවෙයිනේ. එක හිණෙන් රැය එළිවෙන්නේ නැත. ඒ වෙනුවට ටිකෙන් ටික ගමනක් තියෙන්නේ. ගොඩ දෙනෙට බැරි අමාරු ප්‍රශ්නේ තමයි මේක දිගට පවත්වන්න බෑ. හොඳට අමුඩ ගහගෙන කරනවා නිකන් කිරිල්ලක්. ආයි නිකන් ටික කාලයයි කොහේ ගියාද නේ අර අහස් කුරු පත්තු කරලා යවනවා වගේ සූ ගාලා ගිහිල්ලා ඩොං ගාලා පුපුරනවා. ඒ එහෙම කට්ටිය සෑහෙන වේගෙන් අපිවත් පාස් කරගෙන අනේ මචං ඔච්චර හිමින් යන්නේ ඇයි වරෙන් කෝ අපි වගේ වේගෙන් කියාගෙන යනවා. ගියාට මොකද ටික දුරක් යනකොට අමුතු සද්දයක් එනවා, මෑන් මිසින්. ඒක නිසා අන්න කාලයක් තිස්සේ මේක පවත්වනවා කියන්නේ සෙල්ලන්නේ. පටන් ගන්න පුළුවන්, පටන්ගෙන බොහොම වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඒක නෙමෙයි මේ වැඩේ. ඒ වෙනුවට මේක දීර්ඝකාලීන පැවැත්වීමක් තියෙනවා. ඒ වීරිය ගොඩ දෙනෙට නැහැ. ඒකයි ඔය වේගෙන් යන කට්ටිය දැන් මම වුණත් ඔය ටිකක් මගෙත් තියෙනවා. නිකන් වේගේ වැඩි ගතියක් තියෙනවා. දවසක් කෙනෙක් නිකන් මේ හිතලත් නෙමෙයි මේ නිකන් වැරදිලා වගේ කමටහනක් සුද්ධ වුණා. ඒ ස්වාමීන් වහන්සේ කියන මොකද මේ ඔච්චර වේගෙන් පොඩ සොලෝ එක යන්කෝ කියලා කියනවා. කිව්වේ මේ ගමන ගැන. ඒ වුණාට මට එවලේ අමුතු කමටහනක් සුද්ධ වුණා. මොකද හේතුව මේ මගේ හිත තුල තියුණ වේගයක්. හිත තුල ලොකු ගැටලුවක්. ඒ වේගෙට යන ගමන් ඉන්නකොට අන්න බාහිර ඉඳලා කෙනෙක් කියනවා අයියා පොච්චර වේගෙන් සොලෝ එක යන්කෝ කියලා කිව්වා. ඒ වගේ තමයි හිතලා නෙමෙයි කමටහන් සුද්ධ වෙනවා ඉබේම. ඉතින් කල්පනිත් ඒ විදිහ උපකාරයක් කරන්නට තී කියලා මට හිතෙන්නේ රාජිකාට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තව අතක් ඉස්සරහ තිබුණත් ඒකට පොඩි එකතු කිරීමක් කරන්න ඕනේ. මේ මම මේ ප්‍රකාශ කළේ වුණාම මම කල්පනා කරා මට මොනව හරි අමතකුණා කියන්නේ මොකක්ද කියලා. කොහොමද කිව්වා කතාව 100%ක් ඇත්ත. මට මම මැටීරියල් දේවල් අල්ලන්න නැති වුණාට මම මානව සම්බන්ධතා කෙනේවා බොහොම දැඩිව අල්ලගන්න කෙනෙක්. ඒ කියන්නේ දැන් කල්පනීනා කිව්වේ හස්බන්ඩ් එක තමයි යාගේ ඔක්කොම දේවල් තියෙන. මට එහෙමමත් මේ හස්බන්ඩ් ඇතුළුව යාළුවෝ වුණත් සහෝදරයෝ වුණත් ඥාති වුණත් ඒගොල්ලන්ට පුළුවන් හරි කියන්නේ මාර්ගයේ තියෙන කනෙක්ෂන් එක හැටියට බොන්ඩ් එක හැටියට ඒගොල්ලන් කරන දේවල් වලින් මම සෑහෙන හර්ට් වෙන්න පුළුවන්. සහ ඒ කියන්නේ මගේ ඊවිසියා මාන ඔක්කොම එන්නේ ඔන්න ඔය කියන මානව සම්බන්ධතාවත් එක්ක. කනෙක්ෂන් එකේ තරමට තමයි හර්ට් වෙන්නේ කියන එක මම හොඳට දන්නවා. සහ එකම දේ දෙන්නේ කරොත් මට රියැක්ට් මට හර්ට් වෙන ප්‍රමාණය සහ මම රියැක්ට් කරන ප්‍රමාණය වෙනස්. මම තරම් හොඳට පලි ගන්න පුළුවන් කෙනෙකුත් මම ඇත්තටම දන්නේ නැහැ. තරම් හොඳට හින්ට් ගහන්න පුළුවන් කෙනෙක් ඇනුම් පද කියන්න පුළුවන් කෙනෙකුත් මම දැකලා නැහැ අද වෙනකන්. يعني හරි සූක්ෂම විදියට ඒ වුණාට ඒ දිත්තේන තරමට මට පුළුවන් මම ඒවට රියැක්ට් කරනවා කියලා මම දන්නවා. මම ඒවා දැකලා තියෙනවා. දැන් يعني ඉස්සර මම කරේ ඇත්තටම දන්නේ නැතුව අන්කොන්ෂස්. ඒ වුණාට මට දැන් කරනකොට තේරෙනවා මම මෙන්න මේකට තමයි රියැක්ට් කරන්නේ. මෙන්න මේ දෙයට මට හිත රිදිච්ච නිසායි මම මේක කරන්නේ කියන එක මට දැන් හේතු එක්ක පේනවා. ඉස්සර නිකන් අහේතුකව කරා කියලා මං හිතච්ච දේවල් වල පිටිපස්සේ තියෙන දේවල් පේනවා. ඒක මං අර කලින් කිව්ව දැන් කෙනෙක් බ්‍රෑන්ඩ් දාල ගන්නවද නැද්ද කියන එක නෙමෙයි. උනාට මම අල්ලන් තියෙන වෙන පැත්තකින් සහ මං ඒක දකින්න ස්වාමීන් වහන්සේ ඒ ප්‍රකාශ කරාට ඔබ වහන්සේට බොහොම පිං.
ඔය එකනේ අන්තිමට අර දැන් ඇනලා තියෙන්නේ බලනකොට පිහියෙන් අර පෙන් බැඳ බැඳ ඉඳපු එකාටම තමයි. ගෙදර දොරේ කට්ටියට අම්මලා තාත්තලාට තමයි ඇනලා තියෙන්නේ. ඉතින් ඒක දකින්න කියන්නේ ලොකු ඉදිරියක්. මොකද මේ අපි යහපත සල්සන්න උත්සාහ කරාට මොකද පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් සර්පයා තමයි. සර්පයාත් ගහන්නේ නිකන් අර ඔය දැන් ඔය නයා එහෙම ගහනකොට පොඩ්ඩක් ගහනවා ඩ්‍රයි බයිට්ස් තියෙනවා උගේ. ඌ නිකන් ටිකක් අනුකම්පා සහගත සතෙක්. ඒ වගේ නෙමෙයි පොළඟ එහෙම ගහන්නෙම අය විස සහිත ඒවා තමයි ගහන්නේ. පොළඟගේ නෑ එහෙම අනුකම්පාවක්. ඉතින් එන්නේ පොළඟ ස්වභාවයක් තමයි එන්නේ නයාත් නෙමෙයි ඇත්තටම. පොළොන් ස්වභාවයක් එනවා අපේ. ඉතින් ඒක දකින්නවා කියන්නේ ලොකු දෙයක්. ඉතින් ඔහොම කරගෙන කරගෙන යන එතකොට මොන මොන හරි වෙයිනේ නේද?
මේ ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා නැන්දම්මලා නෑනලා ඔක්කොම අහගෙන ඉන්නේ මේක හැබැයි තමයි වැඩි. මේ කොහොම හරි මම මේ අද මේ අද අන්තිම දවසෙත් මේ කිව්වේ මේක ගොඩක් දුරට මේ අනිත් කට්ටියව පොඩ්ඩක් මේ encourage කරන්න තම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න.
ඔය එක තමයි අපි බෝඩ් එකක් ගහගමු අන්තිම දවස අද නෙමෙයි හෙට කියලා. එතකොට හරි. බාලගිරි දෝසේ අද නෙමෙයි හෙට කියලා බෝඩ් එකක් ගහවන හරියන.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉන්ටර්නෙට් එකට මම බාර දෙනවා. තව මේ අපිට chat එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා සහ බන්දුල මාමත් අතස්සලා තියෙනවා ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් නැති නිසා මම බන්දුල මාමට එහෙනම් අවස්ථාව ලබා දෙනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. සමා වෙන්න ඕනේ මම ගොඩක් වෙලා ගත්තට හැමෝගෙම සමා වෙන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. එකක් ෆාස්ට් බෝල් වගේක් ආපෙන්ත සමනස මම හිතුවා ස්ලෝ බෝල් එකක් දානවා කියලා. සයන්ස මේ ඊයේ බෝන්සේගේ බණ අහගෙන හිටියා මම UK ප්‍රෝග්‍රෑම් එකේ. මට මේ ඒක බෝන්සේ සඳහන් කරා අපේන සිතුවිලි වලට සිතුවිලි අපි දකින දේවල් ඇහෙන දේවල් එකක් නෙමෙයි සිතුවිලි රාශියක් කියලා. ඉතින් මට ඒක මගේ හුඟක් සෑහෙන දුරට මගේ ඔළුවට ඒක මේ තිය වැට මේ ගියා. මොකද සමහරවිට මට මේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇතර රෑට මට ඇහැරෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වයසට ගියාම එන ප්‍රශ්න. ඉතින් මම හැබැයි ඒක මගේ බොහෝ දුරට මේ හිතේ මම ඒක අහල ඉවර වෙලා ඊයේ රෑත් මම සාමාන්‍ය සක්මන් කරනකොට ඒ ගැන හුඟක් අවධානයෙන් හිටියා. ඉතින් මට වෙනද මම මගේ හිත මේ දිගට ගලන එක යෙදී ඉන්නකොට මේ මට සවනස ඒ ගැන සමහරකට තරහක් එනවා, අමනාපයක් එනවා, ඉතින් නිදාගන්නත් බෑ කියලා හිතෙනවා. හැබැයි ඊයේ මට ඒ ගැන හොඳට මේ මම ඒක බලන්න ඕන කියලා භවන්සේ කිව්වට මතක් වෙලා, ඒ කියන්නේ ඒක විවෘතව බලන්න ඕන සිතුවිලි එකද දෙකද තුනද කියලා එහෙම බලනකොට ඒක බොහොම සංසුන් වුණා. එකම කයටත් හිත ගියා. එතකොට බැලුවම කයත් සංසුන්, අනාපානෙත් සංසුන් වෙලා හිතත් සංසුන්. ඉතින් ස්වාමීන් වහන්සේ මට මේ ඉතින් ඒකින්ද මට ලොකු විශ්වාසකුත් ආවා මේ මෙහෙම දුවන වෙලාවක මේ කය බලන එක හොඳ දෙයක් කියලා. කියන්නේ මේ හිතුවිලි එක හිතනවට වඩා කය දිහා බැලුවම මේ කය සංසුන් වෙලා තියනවා නේද කියන එක. ඉතින් අද ඒකමයි මට අද උදේ සක්මන පරයන්කටත් මොකක් ප්‍රයෝජනවත් වුණා. මට එතකොට සවනස පාන්සිට ප්‍රකාශයක් විදිහට කරගන්න අදහසක් දැනගන්න කැමතියි. එතකොට අපි මේ දකින්න කරන දේවල් සමනස එක ක්‍රියාවත් එක ක්‍රියාවලියක්ද කියලා අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි, ඇත්තටම අපි මේ වටපිටාව දිහා බැලුවාම, ලෝකෙ දිහා බැලුවාම, මේ හිතට එන හිතවිලි දිහා බැලුවාම අපි මේක යුනිට් එකක් විදිහට එකක් විදිහට අඳුන්නනවා. ඒක ඇඳින්න ගමන් ඔන්න මිනිස්සෙක් දෙයක් මැවිල එන ස්වභාවයක් තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාව යෙදෙන කෙනෙක් අන්න මේ දේවල් දිහා අමුතු විදිහේ බැල්මක් මේ බලන්නේ. අර වෙනදා වගේ පැනලා බාර ගන්න බැල්මක් වෙනුවට නිකන් යම්කිසි දුරස්ථ වූ බැල්මකින් බලනවා. මොකද්ද මේ කියන විමසීමකින් බලනවා. හරියට නිකන් අර කණ්ණාඩියකින් තමුන්ගේ රූපේ බලලා විමසනවා වගේ විමසීමක් තමයි මේ ප්‍රතිපදාව. පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා මේ මනුස්සයට තේරෙන්නේම නැහැ මේ සිහිය කියන්නේ මොකද්ද කියලා කිව්වට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මං කෝ දැන් ඔයාගේ මූණට කණ්ණාඩියක් මෙහෙම ඇල්ලුවොත් මොකද්ද පේන්නේ? මම කියනවා මේ එහෙනම් මගේ මූණ පේනවනේ හාමුදුරුවනේ. එතකොට දැන් මේ කණ්ණාඩියේ ස්වභාවය මොකද්ද? ආ, පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මූණද මේ කණ්ණාඩිය කියන්නේ? නැහැ. අන්න එහෙනම් මේ කණ්ණාඩියක් අල්ලනවා වගේ ඇල්ලීමක් අපි කරනවා. ඒ ඇල්ලීම තුලින් මොන හරි දෙයක් පේනවා. ඔකට හුස්ම හරමුණු වෙන්න පුළුවන්, සද්ද අරමුණු වෙන්න පුළුවන්, හිතවිලි අරමුණු වෙන්න පුළුවන්, යම් යම් ඇඟ තුලින් දැනෙන වේදනා අරමුණු වෙන්න පුළුවන්, නිදිමත, රාග, ද්වේෂ, ඕවා ඔකේ එක එක ඒවා අරමුණු වෙන්න පුළුවන්. නමුත් අරමුණු වෙන්නේ මොකටද මේ? අන්න අර කණ්ණාඩි අල්ලනවා වගේ අල්ලන බැල්මට තමයි අරමුණු වෙන්නේ. එතකොට ඔන්න ඔය බැල්ම තමයි පුරුදු කරන්නේ. ඔය බැල්මට තමයි අපි ඡන්ද දෙන්න ඕනේ. එහෙම නැත්නම් හුස්මකට ඡන්ද දෙන්න යන්න එපා. හුස්මකට ඡන්ද දුන්නොත් ටික දවසකින් අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ පිම්බීම හැකිලීමකට ඡන්ද දෙන්න යන්න එපා. පියවර පතුලේ දැනෙන දැනීමකට ඡන්ද දෙන්න යන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ බැල්මට ඡන්ද දෙන්න. සිහියට ඡන්ද දෙන්න. ඒ සිහියට ඡන්ද දීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ දීම තුලින් අන්න අපිට හොඳ විමසීමක් කරන්න පුළුවන්. මොකද්ද මේ යන ක්‍රියාවලිය? මොකද්ද මේ දිහාද මම බලන්නේ කියලා ඔන්න විදිහ විමසීමක් කරන්න පුළුවන්. ඒ විමසීම පිළිබඳ අදහසක් තමයි ඔය කියන්නේ. එතකොට එහෙම විමසීමක් කරන කෙනෙක් අන්න යන්තම් හුස්මක් යන්තම් පියවරක් අල්ල ගන්නවා. බැලුවාම පේන්නේ අන්න යන්තම් එක හුස්මක් ඇල්ලුණා, එක පියවරක් ඇල්ලුණා කියලා. නමුත් තව 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 මෙයා මේක විමසනකොට එයා කියනවා මෙන්න මේ හුස්ම කියලා ඇතුල් වෙන දේ හරියට නිකන් කියත් පටියක් අදිනවා වගේ යම් කිසි දැනීම් ගොඩක එකතුවක්. මේ පියවර කියලා දැනෙන දේ හරියට නිකන් අර ප්ලාස්ටරයක් අලවලා කකුලේ ගලවනවා වගේ දැනීම් ගොඩක එකතුවක් කියලා ප්‍රකාශ කරනවා. අන්න අර සිහිය දියුණු වෙනකොට අන්න ටික 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 මේකේ යථා ස්වභාවය පේන්න ගන්නවා. ඒ වගේම මේ වේදනාවක් කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියපු දේ ඇත්තටම මේ පොඩි පොඩි වේදනා බුබුලු දස දහස් ගණනක එකතුවක්. ඒ බුබුලු දිගට තියෙන්නේ පුපුරනවා, නිදහස් වෙනවා, අලුත් තැනක ඇති වෙනවා, පුපුරනවා, නිදහස් වෙනවා. හැම වෙලේම මෙන්න මේ කුඩා කුඩා දැනීම් කන්දරාවක එකතුවක් තමයි මේ වේදනාවක් කියන්නේ. එතකොට තනි වේදනාවක් ඉදිර ගත්තොත් කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා කියලා ඔන්න ප්‍රශ්නයක් මතුවලා එනවා. නමුත් අර කොටස් කොටස් වලට කඩලා බැලුවම මේකේ ඉතිහාරයක් නැහැ. නිකේ ඉතිහාරයක් නැහැ. අන්න ඒ වගේ හැඟීමක් ගැන තමයි ඔය කියන්නේ. හිතවිල්ලකුත් මේ රාග හිතවිල්ල. මේක මේ ද්වේෂ හිතවිල්ලක්. මෙන්න දුක හිතුණා. මෙන්න සතුටු හිතුණා. ඔයගේ හැඟීම් පහළ වෙනවා. මේවා මේ එකක් කියලා අපි පෙන්වුවට මොකද? මේකේ තියෙන්නේ මේ රාග හිතවිලි කන්දරාවක එකතුවක්. මේකේ තියෙන්නේ මේ හැඟීම් දුකයි කියන හැඟීම් කන්දරාවක එකතුවක්. ඒක අපිට පේන්නේ අර මුලා වූ හිතට. නමුත් නැවත නැවත විමසනකොට තේරෙනවා මේක මේ එකක් කියලා එකක් නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි කොටස් ගණනාවක එකතුවක් තමයි තියෙන්නේ. එකතු වුණාම අන්න ලොකු චිත්‍රයක් රූපයක් මැවිලා එනවා. ප්‍රියකාන්තා රූපයක් අම්මෝ දැක්කත් ඇති කියන ගානට රුචිත්‍රයක් මැවිලා එනවා. වෙන් කළ බැලුවොත් කේස්, නිය, දත්, හම්, මස්, ලේ, ඇට, නහර හොව එකතුවක් තියෙන්නේ. කිසිම හරයක් නැහැ. ගොඩක් ගහලා තිබ්බොත් අර විදිය හැඟීමක් මතුවෙන්නේ නැහැ. ඉතින් ඔකට හරි ලස්සන ඉදිරිපත් කරන උපමාවකින් බුදුරජාණන් වහන්සේ කියනවා ගව ඝාතකෙක් හරකෙක් මරලා මේ විදියට කෑලි කෑලි වෙන් කරලා මස් ගොඩක් ගහලා තියෙනවා. මේක දැක්කහම ගවයා කියන හැඟීමක් උඹලට මතුවෙලා එනවද කියලා අහනවා. නෑනේ, ගවයා කියලා හැඟීමක් එන්නේ නැහැ. ඒ වෙනුවට මස් ගොඩක් ඇත. ඒ වගේ මේ ශරීරය බෙදලා වෙන් කළ බැලුවොත් කිසිම හරයක් නැහැ. නමුත් අන එකතු කළා හැමකින් වහලා අරගත්තාම අන්න විචිත්‍ර රූපයක් මතුවලා එනවා. ඉගෙන කියන්නේ ඇතන හරින් බැඳුණු සම්මසෙන් පිළියම්මුණු කය සිවියෙන් වැසිනු ඇති හැටි ලෙසකි සංගවණු. මේ විදිහට සිවියෙන් වහලා ගත්තාම අම්මෝ ඔයා ගැනම තමයි මම මෙච්චර කල් හොය හොය ඉඳියේ දුටු පමණින් ඇස් කතා කරා පෙම්බැන්දා කියලා කියනවා. මොකද මේ පෙම්බැඳලා තියෙන්නේ අන්න අර වගේ සිවියෙන් වැසුණු ඇටනහර මස් ගොඩකට තමයි. ඉතින් ඔන්න ඔය එකක් විදියට ගත්තාමයි කොටස් බෙදලා වෙන් කරලා ගත්තාමයි තියෙන හරේ වෙනස ගැන තමයි මේ කියන්නේ. එතකොට වෙන්න එන්න මේ වෙනස දකිනවා නම් මේ ලෝකයේ ඔය කියන තරම් විචිත්‍රත්වයක් නැහැ ඇත්තටම. දැන් ඊයේත් අපි පොඩි ක්‍රියාකාරකමක් කරා, පෑනක් අරගෙන පෑන ගැලෙව්වා. කෑලි 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 වලට ගැලෙව්වා. අනේ කෑලි හයක් තියෙනවා කියලා ඔන්න තිලිනි මේ සුඩින් තිබ්බා. තියලා දැන් ළමයින්ගෙන් අහනවා, හරි දැන් මෙතන තියෙනවනේ, දැන් ඔයගොල්ලන්ට බැලුවාම පෑන කියලා සංඥාවක් එනවද? නැහැ. බටයක් තියෙනවා, තුඩක් තියෙනවා, තීන්ත ටිකක් තියෙනවා, ක්ලිප් එකක් තියෙනවා, ලොකු අර ප්ලාස්ටික් බටේ තියෙනවා. ඕම ඕම කී කිය එක එක නම් තියෙන්නේ. නමුත් ඔන්න කෑලි ටික ආපහු ඇසෙම්බල් කරාම අන්න පෑන කියලා හැඟීමක් සංඥාවක් මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය කතාව තමයි තියෙන්නේ. එතකොට තමුන් සිහිය පුරුදු කරනකොට මේ එක දිගට පවතිනවා කියන මේ ලෝකේ අතරමැද දස දහස් ගණන් නොපෙනෙන තරම් හිඩස් තියෙනවා. ඒ අපිට පේන්නේ නැහැ. අපි හිතනවා මම එක දිගට පැවතුණු උපන් දවස් ඉඳලා මේ වෙනකන් එක දිගට මම ජීවත් වුණා කියන අදහස කියනවනේ ගොඩ දෙනි. දැන් මේ ඉන්නවනේ, මේ කතා කරනවනේ, මේ පේන්නේ නැද්ද? මොකද්ද ඔයගොල්ලෝ මේ කියන්නේ කියලා අහනවා. ඇහුවාට මොකද පොඩ්ඩක් ලං වෙලා තමුන් ගැනම අවධානයකින් පොඩක් බැලුවොත් තේරෙනවා මේ අවධානය වුණත් එක දිගට පවතින්නේ, මේ හිතවිලි වුණත් එක දිගට පවතින්නේ, අතරමැද මේවැ ගොඩක් හිස් තැන් තමයි තියෙන්නේ. හිස්තෙන් තමයි තියෙන. අන්නේ හිස්තෙන් දකීම තුලින් අපි මොකද කරන්නේ? අන්න මේ සලායතන ලෝකේ අපි හරහා ගමන් කරනවා. මේ සලායතන ලෝකේ ඉක්මෝලා අපි ගමන් කරනවා අර හිස්තෙන් දැකීම තුලින්. හුස්ම දෙක අතරේ තිස් තැනක් තියෙනවා. එක හුස්මක් ගත්තොත් ඒ හුස්ම අතරේ තැන් තැන් වල පොඩි පොඩි දැනීම් අතරේ තියෙන හිස්තෙන් තමයි. ඔය විද්‍යාව කරපු කට්ටිය දන්නව ඇති. අන්න යකඩයක් අරගන්නවා, යකඩ කෑල්ලක් අරගන්නවා, ඕක බෙදාගෙන 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 ගිහිල්ලා අන්තිමට බැලුවාම හිස් තැන්ද යකඩද වැඩි කියලා ඇහුවොත් අන්න කියනවා පරමාණුවක් තියෙනවා. ඒ පරමාණුව වටේට මහා හිස් තැනක් තියෙනවා. ආපහු තව ටිකක් ඈතකින් පරමාණුවක් තියෙනවා. ඊට පස්සේ අර පරමාණුව තව ටිකක් බෙදලා බැලුවොත් ඒකෙත් තියෙන හිස් තැන් තමයි වැඩිපුර. 1/4-5 වගේ තමයි මේ ද්‍රව්‍ය තියෙන්නේ. ඉතුරු 96%ම තියෙන්නේ අද්‍රව්‍ය. ඩාර්ක් එනර්ජි, ඩාර්ක් මැටර් කියලා ලොකු අමුඩ ගහගෙන දඟලන්න උත්සාහ කරනවා. නමුත් තාම මොකද්ද කියලා හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද්ද කියලා හොයාගන්න බෑ. එතකොට අන්න අර 1/4-5 තමයි ඔය උස් මහත් ලොකු පොඩි සුභාසුභ ඔය කතන්දර ටික ඔක්කොම තියෙන්නේ. ඝර්ෂණයේ තියෙන්නේ 1/4-5 තමයි. ඉතුරු 96 ඔය මුකුත් ප්‍රශ්න නැහැ. ඒකනි කියන්නේ අන්න සුභ අසුභ කියලා දෙයක් තියුණාද? උස මහත කියලා දෙයක් තියුණාද? දිග කෙටි කියලා දෙයක් තියුණාද? අන්න ඒ දේ ඉක්මෝලා ගියා. ඒ දේ ඉක්මෝලා ගියා. තවදුරටත් එයා පිළිබඳ වචන කතා කරනවා නම් ඒකට මාතෘකාවක් නැත කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අන්න අර හිස් තැන දැකීම තුලින් මෙන්න මේ ලෝකේ විනිවිද දකිනවා අපි. මේ ලෝකේ කියලා පෙන්වන්න හදන දේ විනිවිද දකිනවා. ඒ දැක්ම ගැන තමයි කියන්නේ. ඉතින් තව තව ලං වෙලා තමුන් ගැන පරීක්ෂණය කරලා බලන්න මේ හිතවිල්ලක් කියන දේ මේකේ හිතවිල්ලක්ද නැත්නම් මේ හිතවිලි දාමයක එකතුවක්ද, මේ හුස්මක් කියන දේ මේක හුස්මක්ද නැත්නම් හුස්ම කියන දැනීම් ගොඩක එකතුවක්ද මේ අපි හුස්මක් විදිහට හඳුන්වන්නේ. අම්මෝ කොන්දරි දෙනවා කියලා මේ කිව්වට මොකද? මේක මේ එක වේදනාවක්ද නැත්නම් වේදනා ගොඩක එකතුවක්ද කියලා බැලුවොත් හරිම අමුතු විචිත්‍රත්වයක්, හරිම අමුතු සොයා ගැනීමක් කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහ උත්සාහය දරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පින් තෙරුවන් සරණයි.
නාමන්ත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
නදීප් මේ අර චැට් එකේ තියෙන ප්‍රශ්නේ කීවල ඉවරලා කරා ඉදිරිපත්.
ඉන්ද්‍රනන්දට මම
මම
කියව මොකක්ද දන්නේ
මම කියවන දෙයක
හරි කියන්නේ නමත
සොයිනස් අවසරයි අපිට චැට් සෙක්ෂන් එකෙන් ලැබුණු කමඨහන් ප්‍රකාශය ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස අපි කොහොමද අපේ තණ්හාව මිනුමක් කරන්නේ භව තණ්හාව හා විභව තණ්හා ප්‍රමාණයේ වශයෙන් කියලා තමයි ප්‍රශ්නය යොමු කළ දෙන්නේ මම හිතන්නේ රාජිකා ඉදිරිපත් කළ ප්‍රකාශයත් එක්ක සංසන්දනය වෙනවා වගේ ස්වාමීන් වහන්ස අවසරයි
හරි එතකොට ඕක සඳහා අපි මෙහෙම කියමු මේ ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනාට මේකට අපි ඉක්වේෂන් එකක් කියලා දෙන්නම්. ඉක්වේෂන් එක කියලා දෙන්න හැබැයි වැඩේට බැස ගන්න ඕනි. එතකොට මේ ඉක්වේෂන් එක ගෙතෙන්නේ අන්න හුස්මට සාපේක්ෂව තමයි ගෙතෙන්නේ. ඒ හුස්මට සාපේක්ෂව තමයි අපිට මෙන්න මේ කිව්ව විදිහේ විමසීමක් ප්‍රමාණාත්මක මැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිත් දවසේ උත්සාහ කරන්න වාඩි වෙලා ඉන්න ගමන් හුස්මක් නිරීක්ෂණය කරන්න. ඒ උස්මේ තියෙන දැනීම් පිළිබඳ විමසීමක් කරන්න. ඒ විමසීමට සාපේක්ෂව මගේ හිත කොච්චර වෙලාවක් මේ හුස්මේ තියෙනවද? කොච්චර වෙලාවක් වටපිටාව ඔස්සේ ගමන් කරනවද කියන විමසීම කරන්න. ඒ පිළිබඳ ප්‍රමාණාත්මක අදහසක් ඉදිරිපත් කරන්න. අන්න ඒක තුලින් අපිට පුළුවන් මෙන්න මේ කියන විදිහට අර E=mc² වගේ ඉක්වේෂන් එකක් දෙන්න. හැබැයි ඒක දෙන්න බෑ. මොකද මේක එක එක්කෙනාට අදාළ ඉක්වේෂන් එකක් තියෙන. එක එක්කෙනාට අදාළ බැලන්ස් එකක් තියෙන. එතකොට ඒ සඳහා තමුන් තුළින් මිම්මක් හදාගන්න ඕනේ. ඒ මිම්ම අනුව තමයි අන්න එක්කෙනෙක් කියනවා මට කාම තණ්හා, තව කෙනෙක් කියනවා භව තණ්හා, මට තියෙන විභව තණ්හා කියලා ප්‍රකාශ කරනවා. එන්නේ විමසීම කරන්න. ඒ විමසීම කළා තමුන්ගේ අත්දැකීම එකතු කරා නම් අපිට තව ටිකක් ඉදිරියට කතා බහ අරගෙන යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින්න බොහන්සේට මගේ මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි. පළවෙනිටම මේ රාජිකා අර ඉදිරිපත් කරපු ප්‍රකාශයත් ඒ වගේ මීට කලින් මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩසටහන් සෙෂන්ස් වල ඒ රාජිකා ඉදිරිපත් කළ ප්‍රකාශවල තියෙනවා අභීතව තමන් අත්දකින සතිමත් බවින් අත්දකින මේ ආනිසංස ඉදිරිපත් කර බව ඒකට විශේෂව ස්තුතියත් පුණ්‍යානුමෝදනාත් ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන් මට එහෙම ඒ කමඨාන් නිකන් මම ඉදිරිපත් කළා වගේ රිෆ්ලෙක්ට් කළා මගේ කමඨාන් පිරිසිදුනා සාමාන්‍යයෙන්. මොකද මේ මට ඉස්සර ඉඳන්ම තිබුණ දෙයක් තමයි මගේ හිතේ ඇති වෙන ද්වේෂය කොහොමද පාලනය කරන්නේ කියලා. මම මීට මාස 6කට විතර කලින් නෑ මීට මාස 10කට විතර කලින් ප්‍රකාශ කළා. දැන් නම් මගේ හිතේ ද්වේෂය බොහොම අඩුයි. තැන්පත් බවට පත් වෙලා තියෙනවා කියලා මම හිතන්නේ. ප්‍රකාශය දැන් නිවැරදි කරන්න කාලය ඇවිල්ලා. මොකද නැවත ඔය පසුගිය කාලේ වැඩ කරපු ආයතන ස්ථානයේ එහෙම සිද්ධ වෙච්ච සිද්ධි වලින් පැහැදිලිව පේනවා මගේ හිතේ ද්වේෂය එහෙම නැති වෙලා නෑ. ඒක සංගවිලා තියලා තියෙන්නේ. ඉතින් සංගවිච්ච දැන් හොඳට ආරක්ෂා වෙලා තියලා නැවත මතුවෙලා මම මේ තාම ඉන්නවා මේ ඔබත් එක්ක මේ ගමන යනවා කියලා ප්‍රකාශ කරමින් තියෙනවා. මගේ දේශයද මට ප්‍රකාශ නිකුත් කරන මම තාම හොඳ යහතින් ඉන්නවා. මට කිසි අවුලක් නැහැ. මම මේ පොඩ්ඩක් හැංගිලා හිටියේ ඔයා කරන වැඩ මොනවද කියලා බලාගෙන කියලා. ඉතින් ඒ වගේ දැන් මට හිතෙන දේ තමයි මෙහෙම ධම් සභාවක මේ මගේ අත් එක්කීමෙන් මොකක් හරි එහෙම ප්‍රකාශයක් කරන්න සෑහෙන අභීත බවක් ඕන. ඉතින් එහෙම ප්‍රකාශ කරද්දී එතන කුසලයක් රැස් වෙනවා, කුසල් හැකියාවක් රැස් වෙනවා. මෙතනදී මේ පිරිසක් ඉස්සරහා බය නැතුව තමන්ගේ අඩුපාඩුවක් මෙහෙම ප්‍රකාශ කරන එක කියන එක ලොකු හැකියාවක්. ඒ හැකියාව ඒ ප්‍රකාශය කරාට පස්සෙත් හිතේ තියෙනවා. ඉතින් අර ඒ ප්‍රශ්නෙට අදාළව කාරණා ආයි නැවත නැවත ඒ වගේ සිද්ධි එද්දී අර තමන් අභීතව පිරිසක් ඉදිරියේ මෙහෙම ප්‍රකාශයක් කළාය කියන මේ කුසල් ශක්තිය තියෙනකොට ඒ කුසල් ශක්තියෙන් අනුබලයක් ලැබෙනවා හිතට. දැන් මේ මම මේ වගේ එක කලින් මෙහෙම පිරිසක් ඉස්සරහ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක දැන් ආවට මම මේ එහෙම කරපු කෙනෙක්. ඉතින් මට මෙතන ලොකුවට හිතන්න දෙයක් නෑ. මම ඕල්රෙඩි මේක මෙහෙම එකක් මගේ අඩුපාඩුවක් තියෙනවා හෝ දෙයක් මම අත්දැක්කා කියලා හෝ ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමන්ට ශක්තියක් එනවා. ඉතින් ඒක ඒ අභීත බව මම හිතන්නේ නිවනට යනතුරුම උපකාර වෙනවා. මොකද මහබෝධිසත්වයන් වහන්සේ පවා මාරයව පරාජිතලි බුදු වෙන්න තියා මේ අවශ්‍ය ආනාපාන සතියෙන් පටන් ගන්න තැනටවත් එන්න කලින් සිද්ධාර්ථ තාපසයන් විසින් තමයි මාරයව පරාජය කරන්නේ. ඉතින් එදෙන අභීත බව නිසාම තමයි ඒ ශක්තිය මේ අඩිතාලම සැකසෙන්නේ ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මට තේරෙනවා අනිත් එක මේ දැන් මගේ ගාව තියෙන ගතියක් මෙහෙමයි. මම සත්පුරුෂ කියලා අසත්පුරුෂ කියලායි මිනිස්සුන්ව මගේ අතින් කාණ්ඩගත කරනවා. ඒක පොඩි කාලේ ඉඳන් මට තිබ්බ දෙයක්. ඉතින් මම කැමති නැහැ සාමාන්‍යයෙන් මගේ අතින් හරි මම අසත්පුරුෂෙක් විදියට ලේබල් වෙනවාට. මම කැමති හැමතිස්සෙම පොඩි කාලේ ඉඳන් කැමති මේ සත්පුරුෂයෙක් විදියට ලේබල් වෙනවාට. ඉතින් මම සාමාන්‍යයෙන් කෙනෙක්ට වැරද්දක් කරන්න කියලා හිතාගෙන පිටිපස්සෙන් පන්නලා යන්නේ නැහැ. වෙන කෙනෙක් හැබැයි අසත්පුරුෂ ලීලාවේ මං ඉස්සරහා හැසිරීම පෙන්වන්න ආවොතින් මම සාමාන්‍යයෙන් අවුරුද්දක් මාස අවුරුද්ද දෙකක් යනකොට දන්නවා මේ කෙනා අසත්පුරුෂයෙක්, මේ කෙනාගේ වෙනස් වීමක් බලාපොරොත්තු වෙන අමාරුයි කියලා මම ඒ කෙනාගේ එක්ක ඈත් වෙනවා. ඒ ඈත් වෙන්න තිර නැත්තම් ඉතින් සමහරවිට මමත් විවේකීව හැප්පෙන්න පටන් ගන්න වෙලාවල් තියෙනවා. ඒක අර මේ මට සිදුන මේක බය නැතුව ප්‍රකාශ කළ යුතුයි කියලා. ඒකත් එක්කම මේ මට තියෙනවා දැන් මම තුලත් ඔය සත්පුරුෂ අසත්පුරුෂ බව වෙන් කරලා අනිත් අය කාණ්ඩගත කරන එක තුල තියෙන මමත්‍රය කියන සංඥාව කියලා. ඉතින් දැන් මම කලින් වැඩ කරන ආයතන තුල මගේ ටීම් එකේ 3 දෙනෙක් හිටියා මම සත්පුරුෂයි කියලා වර්ග කරපු අය, එක්කෙනෙක් හිටියා මම අසත්පුරුෂයි කියලා වර්ග කරපු අය, සීනියර් මැනේජ්මන්ට් ටීම් එකේ එක්කෙනෙක් හිටියා අසත්පුරුෂයි කියලා වර්ග කරපු කෙනෙක්, සත්පුරුෂයි කියලා වර්ග කරපු එක්කෙනෙක් හිටියා. ඉතින් ඒ අය සමහරවිට මාත් එක්ක රණ්ඩු අසත්පුරුෂයි මාත් එක්ක රණ්ඩු වෙලා එද්දි මම රියැක්ට් කරන විදිහයි මම සත්පුරුෂයි කියලා කියන අය මාත් එක්ක වාද කරගෙන හරි සාකච්ඡා කරගෙන හරි එද්දි මම රියැක්ට් කරන විදිහ අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් සතිය නිසා අර සති සම්පජඤ්ඤේ පැත්තට වගේ කැරකෙනකොට අත්දකින්න පුළුවන් බව තියෙනවා. වගේම ඒ වගේ දේවල් තියෙනවා කියලා වෙන පිරිසක් ඉස්සරහා ප්‍රකාශ කරන්න සෑහෙන මම තුල සෑහෙන ධෛර්යයක් ඇති කරගන්න මම අද වෙනකම් මේ විදිහ ප්‍රකාශයක් කරලා නැහැ. මම හිතන්නේ මම සත්පුරුෂ අසත්පුරුෂ විදිහට කට්ටිය බෙදනවා කියලා. ඉතින් මේ මම හිතන්නේ මේ වැඩසටහන වගේ එකට සතිපතා ලොග් වෙන්න පුළුවන්, සතිපතා මේ වගේ වැඩසටහනක් පවත්වාගෙන යන්න පුළුවන් අය සත්පුරුෂ එක්ක සත්පුරුෂයන් එහෙම නැත්නම් සත්පුරුෂ භූමියට එන්න උත්සාහ කරන ඒ විදිහට මම අර්ථ දක්වන්නේ මම දකින්නේ අර මගේ වර්ගීකරණයට අනුව. ඒ වගේම සමහර අය ඉන්නවා මේ වගේ වැඩසටහනක් කිව්වම කේන්ති යන අය ඉන්නවා. ඉතින් ඒ අය මම සාමාන්‍යයෙන් දකින්නේ එක්ක අසත්පුරුෂය එක්ක අසත් මේ සත්පුරුෂ භූමියට පැමිණෙන්න උත්සාහයක්වත් නැති පිරිස කියලා. ඉතින් ඔහොම එකක් මගේ මමත්වය තුළ මම අත්දකිනවා. එනවාට ඉතින් අර මම සත්පුරුෂයෙක් හෝ සත්පුරුෂ භූමියට යන්න උත්සාහ කරන කෙනෙක් විදිහට යන උත්සාහයට ওই මමත්වයෙන් ඉන්නේ සපෝට් එකක්. ඉතින් මේ මමත්වය මට එච්චර දැනට ලොකු වැරැද්දක් විදිහට පේන්නේ නැහැ. ඉතින් තාම ගිහි ජීවිතේ ගෙන ඉන්නේ. ඉතින් ඒක ඉතින් මේ මට්ටමින් තමයි මට යන්න වෙන්නේ. ඉතින් අර මම හිතුවා මේකත් බය නැතුව ප්‍රකාශ කරලා මම තුලත් මෙහෙම අභීත කුසල සම්පත්තිය යම් තරමකට උපදවා ගන්න පුළුවන්. ඒ වගේම ඒ අපි අහන අයටත් යම් කිසි හෝ ප්‍රයෝජනයක් වේවා, නිවන් මගට ආලෝකයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. උභවන්සේට මේ දීර්ඝ ඉස්සරේ හංගිටියට බොහොම පින් දෙලන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට ඒ තමුන්ගේ අත්දැකීමක් තමයි ගොනු කරේ. ඉතින් මේ විදිහට අපිට ඇත්තටම එකිනෙකා උපකාර කරගෙන යන ගමනක් තියෙනවා. ඉතින් මේ බොහොම එක එක්කෙනා වෙදිලා කැටගරයිස් වෙන එකත් ඉතින් වළක්වන්න අමාරු දේවල්. සාමාන්‍යයෙන් මම මගේ මතේ මගේ අදහස කිව්වොත් මම කියන්නේ හාඩ් ඩන් රෙපියුටේෂන් තමයි ඕවා. කෙනෙක් අන්න විවෘත බැල්මක් අපි හැමෝටම බලනවා. නමුත් මේ ගෞරවය කියන එක කාලෙත් එක්ක උපයාගත යුතු දෙයක්. ඒතකොට කාලෙත් එක්ක කෙනෙක් ලකුණු කපාගෙන කපාගෙන ගිහිල්ලා නෙගටිව් වෙද්දී තව කෙනෙක් අන්න 100%ට 150% ලකුණු ලබාගෙන තියෙනවා වෙන්න පුළුවන්. හැමෝම දිහා අපි විවෘත බැල්මකින් බැලුවේ. නමුත් ටික 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 එක එක්කෙනා ඒ ක්‍රියා නිසා යම් කිසි විදියක වෙනස් වීමකට ලක් වෙලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔය ලකුණු දීම අහුවෙන්නේ මගේ මීමටනේ, මගේ දර්ශකයන්නේ අනුවනේ. අන්න එතකොට මට සාපේක්ෂව තමයි ඔක මැනෙන්නේ. තේතනත් පොඩි අවුලක් තියෙනවා. සමහර විට අපිත් ඔය වගේ ජීවිත ගත කරා වෙන්න පුළුවන්. අපිත් ඔය වගේ හිනහා වෙනා වෙන්න පුළුවන්. අපිත් ඔය වගේ මේ වගේ ධර්ම සභාවකට එන්න නැතුව කල් ගෙවපු ජීවිත තියුණා. එතකොට ඒ කාලේදී අන්න අපි තිඳලා තියෙන ওই කැටගරි එකේනේ. නමුත් කොහොමාරි කාලෙත් එක්ක වෙනසකට ලක් වෙලා තියෙනවා. කාලෙත් එක්ක පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ විවෘත භාවය අපි තියමු. සදාකාලිකව ওই විදිහේ ලේබලයක් ගහන්නත් බෑ. මොකද ඒගොල්ලන්ගේ තියෙනවා ටර්නින් පොයින්ට් එකක් තියෙනවා ජීවිතේ. ඒ ටර්නින් පොයින්ට් එක සමහර විට තව කල්පෙකින් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේම වෙන්නත් පුළුවන්. ඉතින් මම දන්නේ නැහැ මගේ ජීවිතේ නම් එහෙම වෙලා තියෙනවා. මම මගේ ඒ මුල් අවුරුදු ගණනාවක් ඒ තරුණාවදී යම් කිසි කාලයක් මම මේ වගේ අදහසකින් ගත කරපු කෙනෙක් නෙමෙයි. එතකොට පහුගිය දවසක අර මේ පහළ වැඩසටහනක නිකම් මම මේ වැරදිලා වගේ ගිහිල්ලා එතන ඉඳපු ස්වාමීන් වහන්සේ කියන කෙනෙක් කියන හාමුදුරනේ මම මේ වැරදිලා වගේ ආපු ගමනක්. මම මේ කෙනෙක්ව ඇරලල යන්න ආවේ. ඉතින් මට ඇරලල යන්න ආවට මොකද මේ තැන දැක්කහම මේ ඉන්න පිරිස දැක්කහම මේ වැඩසටහන දැක්කහම මට හිතුණා මටත් නවතින්න පුළුවන්ද කියලා. ඉතින් මම පොඩක් මේ වටපිටාවේ කැරකි කැරකි කල්පනා කර කර ඉන්නකොට මේ ලක්මාල් මහත්තයා ඇවිල්ලා ඇහුවලු මොකද ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ කිව්වලු මම මේ කෙනෙක් ඇරලල යන්න මහත්තයාවේ වුණාට මටත් හිතුණා දවස් පහක් නවතින්න පුළුවන් වෙයිද කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේ පෙරෝගෙන ආපු සිවුර දත් බේත් දත් බුරුසු ඔක්කොම මෙහෙන් ලැබුණේ ඒවා. මම දවස් පහක් ඉඳියා මෙන්න මේ පස්වෙනි දවස මම මේ වැරදිලා වගේ අහම්බෙන් වගේ සැලසුමක් නැතුව මේට ආපු කෙනෙක් කියලා කිව්වා. ඊතර මං එයා වඳුරන්න කිව්වේ ස්වාමීන් වහන්සේ කිව්වට විශ්වාස කරන්න මමත් සැලසුමක් නැතුව මෙහෙට ආපු කෙනෙක්. මමත් සැලසුමක් නැතුව ආපු කෙනෙක්. මමත් මේ අහම්බෙන් වගේ ආපු කෙනෙක්. අපේ සැලසුමකුත් තිබුණේ මෙහෙන්න. අන්න ජීවිතේ කතා කරනවා. ජීවිතේ කතා කරනවා. ජීවිතේ අපිව වෙනම දිහාවකට අරගෙන යනවා. පොඩ්ඩයි හිතලා බලන්න සැලසුම් කරපු ඒවාද මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම එවුව වෙලා නැහැ. පොඩ්ඩක් කාලේ දීලා බලන්න ඕනේ පොඩ්ඩක්. අතීතයට හිත මෙහෙවලා බලන්න ඕනේ. ඒ දවස්වල හදපු සැලසුම්ද මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නුවට අනරහාමුදුරුව අහම්බෙන් වැරදිලා සැලසුම් නොකර ආවා වගේ තමයි අපිත් මේ නිස්සාරණයට ඇවිල්ලා තියෙන්නේ. අපිත් අහම්බෙන් වැරදිලා සැලසුම් නොකර තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. එතකොට අර වැඩසටහන් සංවිධායිකාව කියනවා ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි ඔබ වහන්සේගේ ප්‍රකාශයට. ඒ ප්‍රකාශෙත් අපේ සැලසුමේ තිබුණේ නැහැ කියලා අන්න තමුන්ගේ අදහසත් එකතු කරා. ඒ ප්‍රකාශෙත් අපේ සැලසුමේ තිබුණේ නැහැ හාමුදුරුවනේ. ඒකටත් බොහොම ස්තුතියි කියලා ඉදිරිපත් කරා. ඉතින් ඕක තමයි ජීවිතේ. අන්න අහඹු සිදුවීමක් වගේ දෙයක් තමයි මේ ජීවිතේ. අන්න සැලසුම් කෙසේ වෙතත් අන්න මෙහෙට ආවට පස්සේ එකපාරට ජීවිතේ කතා කරනවා. අන්න දවස් පහක් ඉඳලා ගියා නම් හරි. අන්න ඕක තමයි නියම මේ අන්න ජීවිතේ කතා කරනවා කියන්නේ මොන ඕකට තමයි. ස්වභාව ධර්මයේ කතා කරනවා කියන්නේ ඕකට තමයි. ඉතින් එතකොට අපි හැරිලා බැලුවොත් අපිත් අර වගේ ජීවිතයක් ගත කරන්නේ නැති, අපිත් අර වගේ වෙනස් අපේක්ෂාවකින් කල් ගෙවන්නේ නැති. නමුත් ඉතින් අද අපි මෙහෙම වැඩ කටයුතු කරනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක දිගට දිගට කරගෙන යමු කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
එහෙමයි සයිනස්. මේ ඔව් මම හැමතිස්සෙම බලනවා. දැන් මමත් ජීවිත කාලයෙන් බැලුවා එහෙම මම සත්පුරුෂයයි කියලා වල්කීකරණය කරපු කිසිම කෙනෙක් අසත්පුරුෂයෙක් කියලා නැහැ සවෙන්නස මේ වෙනතුරු. ඉතින් ඒ වගේ මම අසත්පුරුෂයයි කියලා වල්කී කරපු කෙනෙක් සත්පුරුෂයෙක් බවට හුරුමාරු වෙලත් නැහැ තාම. ඉතින් මම ඒක ඕපන් මයින්ඩඩ්ලි මේ බලාගෙන ඉන්නවා. මගේ මේ එක්ස්පෙරිමන්ට් එකේ මගේ අඩුපාඩු තියෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ ලෙස මම මෙතන වැරදුනා කියලා එකක් ඉස්සරහට එනවා නම්. ඉතින් එහෙම ඔය වගේ නිර්ණායකයකට එන්න කලින් මීට අවුරුදු 20කට විතර කලින් කාලේ ගත්තොත් මම සියලු දෙනාම සත්පුරුෂයි කියලා තමයි මේ ටිකක් කැමැත්තෙන් හිතුවේ. ඉතින් අර කාලයක් ඇද්දී තේරුණා ඒ ක්‍රමය හරියන්නේ නැහැ. ඒක යල් පැනපු ගිය ක්‍රමයක්. මම මීට වඩා ඕපන් මයින්ඩ්ලි බලන්න ඕන. මේක මේ සත්පුරුෂයත් ඉන්නවා අසත්පුරුෂයත් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔය වචනේ කියනවනේ සත්පුරුෂෝ කියනවා අසත්පුරුෂෝ කියනවා. දේවදත්තර මූග පුරුෂ හරි එහෙමත් කියපු වචන තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ තියම් නිර්මාණායකයක් කරානේ. ඉතින් මේ මගේ මට්ටමේ මමත් අර ටික බුදුහාමුදුරුවෝ මොඩල් එකෙන් පොඩ්ඩක් හොරගම් කරපු කෙනෙක් කියලා කියන්න කැමතියි. ඒ වගේම සවින්නාස මෙහෙම ප්‍රකාශ කරද්දී රාජිකත් හයිලයිට් කරා වගේ මේ තමන්ට තමන් ගැන ලොකු ආලෝකයක් ඇති වෙනවා මගේ හිත මෙහිම වැඩ කරනවා කියලා. මොකද මේ ප්‍රකාශය කරද්දී හිත හිතනේ ප්‍රකාශය කරන්නේ. ඒ වගේ සියලු දිනාටම වාචික ප්‍රකාශ හරහා තමන්ගේ සතිමත් බව ඉදිරිපත් කිරීම තුළින් වේගවත් දියුණුවකට යන්න පුළුවන් කියලා මේ කියමින් මමත් නිහඬ වෙනවා සවින්නාස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහන සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. සාදු සාදු සාදු.
මමත් ස්තුතියි නාවන්ත සවින්නාස. මං හිතන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක කර කමටහන් වෙනුවට කහට කියලා දාන්න වෙයි දන්නේ නැහැ. කහට සුද්ධ කිරීම කියලා ඉදිරියට අපිට
වේදිකාව
නදීප්ට නෑනේ අදහස ප්‍රකාශ කරන්න දෙන්නෙම
නෑනේ.
ඉතින් ඒ වගේ වේදිකාවක් ඉතින් හදාලා දුන්නට අපි ස්වාමීන් වහන්සේලාට සහ අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් ඉතින් අපි ඉතින් දෙන්න ඕනේ. කී දෙනෙක්ගේ සාන්ති උදා වෙනවාද කියලා ඉතින් දකිනකොට අපිටත් ඉතින් පොඩි සතුටක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මේ වෙනින් වහන්සේලාට බොහොමත්ම පිං කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී අපේ පුණ්‍යානුමෝදන්
මම පොඩ්ඩක් මොනාර කියන්න තිති.
පවුනේ ඉතින් නේද හොඳ නෑනේ.
නෑ ඉතින් මට සතුටු වෙනවා මේ රාජිකායි කමුටහන මගෙන් සුද්ධ වුණා කියලා දැනගත් එකත් මට සතුටක් ඉති. එහෙම හරි උදව්වක් කරන්න එපැයි මේ කියලා මට හිතුණා. මේ අනිත් ඒවා තමයි මට කියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. මේ මෙතන මේ කියන්නත් අමාරුයි ඒවා. ඒ වුණාට මට හිතුණේ මේ දැන් සාමාන්‍යයෙන් මම නම් නාමන්ත කිව්වා වගේ දැන් ඔය ඔහොම මගේ එක ගතියක් තමයි මට ඔය ඕනේ කෙනෙක් එකයි මට. මං මේ අමනුස්සද බලන්නේ නැහැ, සත්ස්පුඩද බලන්නේ නැහැ, මම එහෙම මට එහෙම ගාණක් නැහැ. මට ඕනේ කෙනෙක් එකයි. ඒ හින්දාද මන් දන්නේ මට අද මට කවදාවත් ජීවිතේ මා කද්ද එක කියන්නේ එහෙම මේ මට දැන් ඔය වගේ ගැටලු තිබිලා නැහැ. මොකද මේ මට එන ඕන මනුස්සෙක් මං කිසිම මේ වයිබ්ස් කියන එක දැනලා තියෙනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු මං දකිනවා සමහර මිනිස්සුන් මං හරි කැමතියි. එක සැරයක් එක්ක දැක්කහම වේවා, එක සැරයක් කතා කරන දෙයක් හෝ වේවා, මං සමහර මිනිස්සුන්ව ටග් ගාලා මේ වයිබ්ස් වලින් අල්ලනවා. ඒ කියන්නේ ඒක පුදුම විදිහට වෙනවා. ඒ වෙනුවට සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් ඇටින් දැන් බණ වුණත් මම කියන ඕන කෙනෙක්ගේ බණ අහන්නේ නැහැ. නිස්සාරණ වගේ ප්‍රෝග්‍රෑම් එක වුණත් මම ඕනම ප්‍රෝග්‍රෑම් එකට යන්නේ නැහැ. එහෙනම් මම හරිම සිලෙක්ටිව්. ඒ කියන්නේ මට තියෙනවා මං කැමති මම හොඳට අඳුරගෙන ඉන්නේ මම මොනවට දාස මම මොනවට දාස නැත්ද කියලා. මම ආස නැතිව මේ මං ඉගෙන දුක් වෙන්නෙත් නැහැ, ඒ වගේ පස්සෙන් යන්නෙත් නැහැ. මම මට ආස දේවල් ටික කරගෙන ඉන්නවා. දැන් ඔය මේ රාජිකා ඔය මට හැම වෙලෙම කියන ඒකට උනත් මම දන්නවා මම ආසයි. මම මේකප් වලට ආසයි, මම බ්‍රෑන්ඩ් ඩේවල් ආසයි, මම ආසයි ඉතින්. එතකොට ඒක මට මේ දැන් කොච්චර මේ වගේ ප්‍රතිපත්තියක් පුරන්න ආවා කියලා අනේ මං මේ දේවල් වලට ආසයි නේද. ඒක මේ එහෙම හිතෙන්නේ නැහැ මට. මම දන්නේ නැහැ මට ඒක ලෙඩක්ද කියලා. සමහර විට මම හිතන්නේ මට හිතෙනවා මම මේ ප්‍රතිපත්තියට මේ ප්‍රතිපදාවට හරි මොකකට හරි මේ හරියට ඇවිල්ලා නැහැ, ඉන්න වෙලා නැහැ කියලා මට හිතෙනවා. මොකද මට දැන් මම ඉස්සර ආසයටම තමයි දැනුත් ආස. මේ ඒක වෙනස් වෙලා නැහැ. මට ඒක ඇත්තටම මේ ප්‍රශ්නය මට ස්වාමීන් වහන්සේගෙන් ඒක අහන්නත් උනේ. ඒ කියන්නේ මම ඇත්තටම මේ සතිමත් මේ ප්‍රතිපදාවට ඇවිල්ලා නැද්ද කොහෙද කියලා මට වෙලාවකට හිතෙන ඔය මේ ඔය මේ නාමන්තලා එහෙම කියනේ වගේ. මොකද මේ තරහ යන්නේ කුණත් මට අදටත් ඉස්සර වගේම තරහ යනවා. ඒක ඇත්ත, මම ඒක දැනගන්නවා. ඒත් මට හිතෙනවා මම ඉස්සරත් එහෙම තමයි දැනගත්තා. මම දැන්නේ මට ඒක වෙනසක් තියෙනවා. ඉතින් බැලන්ස් එකක් වගේ එකක් කියලා තියෙනවා. ඒ වුණාට අර ආසාව දැන් මම ආස කරපු දේවල් වලට ඒ ආසාව අඩු වෙලා වගේ එහෙම දෙයක්ුත් නැහැ. අනිත් එක විශේෂයෙන්ම දැන් අර මිනිස්සුන්ගේ වුණත් මම හැම වෙලෙම හිතුවේ මේ හොඳ සහ නරක මිනිස්සු කියලා જાතියක් නැහැ. ඔය හැම මනුස්සයාගෙම හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා කියලා. ඒක මට විශේෂයෙන්ම ඔප්පු වෙලා තියෙනවා. මට මේ ලෝකේ හිත හොඳම මිනිස්සු හම්බෙලා තියෙන්නේ මේ පන්සල් වලදීවත් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලදීවත් නෙමෙයි. මම දන්නේ ඇයි කියලා. මට මේ ලෝකේ පුදුම විදිහේ හොඳ මිනිස්සු හම්බෙලා තියෙනවා බාර් එකකදී. මට මේ ලෝකේ පුදුම විදිහට මේ මිනිස්සු හම්බෙලා පුදුම ලස්සන හිතක් තියෙන ගෑනු හම්බෙලා තියෙනවා. ඒ ගෑනු කෙනා මේ කැරක්ටර් මේ මොනවාද එයා මේ නරක ගෑනු කෙනෙක් කියලා තමයි සමාජය කියන්නේ. එහෙම වුණාට එහෙම ලස්සන හදවත් තියෙන මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ මම දැකපු ලෝකෙ හැටියට නම් කවදාවත් හොඳ මිනිස්සු නරක මිනිස්සු කියන්න බෑ. හම්බෙලත් නැහැ මට. අවස්ථානුව ඒ මිනිස්සුගේ වැස් පෙරලෙනවා කියලා මට හිතෙනවා. හැබැයි සමහරවිට මගේ තියෙන ප්‍රශ්නේ තමයි මට දැන් හිතෙනවා දැන් ඔය වෙනස්කම්ම දකින්න තියෙන මම මේ ප්‍රතිපදාවට හරියට එන්ට වෙලා නැහැ කියලා. කියන්නේ මට දැන් මම ආස කරන දෙයක් තියෙනවා නම් මං ඒ දෙයට තාමත් ආසයි. ඒ කියන්නේ මම හරියට මේකට එන්ට වෙලා නැහැ නේද ස්වාමීන් වහන්සේ.
හරි, කල්පනීයට සැක සංකාවක් ඇති කරන්න පුළුවන් වුණා කියන්නේ සෑහෙන අපි 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 සතුට වෙනවා. ඔහොම මොකක් හරි නිකන් කුකුසක් ඇති වුණානේ ඒක ලොකු දෙයක් කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම අර කියනා වගේ මේ ලෝකේ සම්පූර්ණ නරක මිනිස්සුවත් සම්පූර්ණ හොඳ මිනිස්සුවත් නෑ. ඒ වෙනුවට හැමෝගෙම තමුන්ට අවශ්‍ය දේ අනුව ගනුදෙනු කළා ගත යුතු අරගෙන ගියාම ඉවරයි. මොකද ඕනම කෙනෙක් සමහර විට එක පැත්තකින් හරිම කරුණාවන්තයි, තව පැත්තකින් අඩුපාඩු තිබිද්දි. ඉතින් ඕක තමයි මනුෂ්‍යත්වය කියන්නේ. එහෙම නැතුව අර කියන වගේ ස්ථිරව වෙනසා බෙලඳලා වෙන් කරන්න බෑ. අනිත් පැත්තෙන් දැන් දේවදත්ත හාමුදුරුවොත් අවුරුදු 30ක් හොඳට පැවිදිකම් කරගෙන ඉඳලා තියෙනවා. ඒත් අන්තිම කාලේ තමයි ඔක පොඩ්ඩක් වණ වෙලා තියෙන්නේ. මුල් අවුරුදු 30ේ පුදුම වටිනාකමකින් ඒ වැඩ කටයුතු කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් එයත් පසේ බුදු කෙනෙක් වෙලා මේ ගමන අවසන් කරනවා කියලා අන බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒක නිසා මේ සංසාර ගමනේ අපි ඕන තරම් දේවදත්තලා වෙලා ඇති, අපි ඕන තරම් මාරයෝ වෙලා ඇති. ඒකනේ අර මුගලන් හාමුදුරුව කියන්නේ මාරයට කියන්නේ, යකෝ උඹත් මාරයෙද්දී මමනේ මාරයා, මෙන්න මේ විදිහට මං කටයුතු කරා, බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයාට මම ගලකින් ගහලා ඔලුව පැලුවා. එතකොට බුදුහාමුදුරුව මගේ දිහා බැලුවා, කකුසඳ බුදුහාමුදුරුව මේ මාරයාගේ පමන උදන්නේ නැහැ කියලා මගේ දිහා බැල්මක් එල්ල කළා. ඒ බැල්මට මම චුත වෙලා ගිහිල්ලා නිරයි උපත්ති ලැබුවා කියලා සඳහන් කරනවා. අන්න උඹ මගේ නංගිගේ පුතා කියලා මෙන්න මේ මාරයාට ආමන්ත්‍රණය කළා කියනවා. මාරයට ලොමු දැහැ ගැනීමක් ඇති කරනවා. ඉතින් අපිත් ඕන තරම් මාරය වෙලත් ඉඳලා ඇති. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේගේම කතාවක් මතක් කරොත්, අන්න අම්මයි තාත්තයි අටකඩු කඩනකම් පොල්ලින් ගහලා මරනවා. මරලා ගිහිල්ලා අපායේ නිරයේ උප්පත්ති ලබනවා. ඒ උප්පත්ති නිසාමද කොහෙද අන්න නිල් පාට කළු පාට රූපයක් තමයි තියෙන්නේ. ඉතින් අන්න අන්තිම ජීවිතේදිත් ඒ අග්‍ර ශ්‍රාවක වෙලත් අන්න මොකද වෙන්නේ, එතකඩ කුඩු වෙනකන් පහර ලබන්න සිද්ධ වෙනවා. පහර ලබන්න සිද්ධ වෙනවා. සංඝයා වහන්සේලා කතා කරනවා මේ තරම් නෑ, මේ හාමුදුරුවන්ට තරම් නෑ මේ වෙච්ච මරණේ, මේ අග්‍ර ශ්‍රාවක කෙනෙක්ට තරම් නෑ කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මහණෙනි, ඒ විය යුතුම ආකාරයෙන් තමයි මරණේ සිද්ධ වුනේ. මුගලන්ගේ මරණය ওই විදිහට තමයි ලියවිලා තියෙන්නේ. මොකද මෙන්න මේ විදිහට අතීතේ කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් හැසිරලා තියෙනවා කියලා genehara දක්වනවා. එතකොට හොඳ නරක කියන දෙකම අපි ළඟ තියෙනවා. අපි කොයි වෙලාවටද ඡන්ද දෙන්නේ කියන දේ, කොයි දේටද ඡන්ද දෙන්නේ කියන දේ අනුව වෙනස් වෙන්නේ. ඒක නිසා වැඩිය අපිට කැටගරයිස් කරන්න අමාරුයි. මම දන්නේ මම පහුගිය දවස්වල මට දැනෙච්ච දෙයක් තමයි කිනෙට්ට අපි මොකක් හරි අපි හිතමුකෝ චෝදනාවක් වැරද්දක් අපි දකිනවා. මෙයා ඉරිසියාව තියෙන කෙනෙක්, මෙයා ලෝභය තියෙන කෙනෙක්, මෙයා කුහකකම් තියෙන කෙනෙක් කියලා දකිනවා. දැක්කට පස්සේ මටම නිකන් හිනාවක් යනවා. දවසකින් දෙකකින් මගෙත් ඒ වගේ ඉරිසියාවක් මතුවලා එනවා. යකෝ දැන් අරූට කිව්වා මගේ ස්වභාවේ. ඊට පස්සේ මගෙත් ඒ විදිහේ කුහකකම මතුවලා එනවා. දැන් අර මිනිස්සුන්ට කිව්වා මගේ ස්වභාවේ කියලා. ඉතින් මටම හිනා තමයි. අර තියෙන නිකන් අමුතු හිනාවක් ගාලා අර තියෙන ඉස්සර ෆිල්ම් එක හිනාවක් තියෙන. අර ජෝ ඉඳපු ෆිල්ම් එක එන්නේ වගේ හිනාවක් මතුවලා එනවා. මොකද මේ මගෙත් තියෙන ස්වභාවය. එක ඇඟිල්ලක් වෙන කෙනෙක් දික් කරනකොට ඇඟිලි කීයක් අනිත් පැත්තට කැරකිලා තියෙනවද? ඒක හරිම පුදුම සහගත දෙයක්. ඒක නිසා ඇත්තටම විවෘත මනසකින් බලමු. මගේ ඉස්සර මම දන්න මහත්තයෙක් ඉඳියා කම්පැනි එක ලොකු ලොක්කෙක්. එයා කරන්නේ හැමෝටම ලකුණු 100ක් ලබා දෙනවා. අලුතෙන් කෙනෙක් ආවද නදන්න කෙනෙක් ආවද ලකුණු 100ක් ලබා දෙනවා. සියල් ලබා දීලා කියන ඔයා ඕන විදිහක හොඳ විදිහක හිතෙන විදිහට වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි මොකද වෙන්නේ ටික 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 අර චරයාවනුව වෙනස් වෙනවා. චරයාවනුව වෙනස් වෙනවා. ලකුණු කපා ගන්නවද වැඩි කර ගන්නවද විශ්වාසය දිනු වෙච්ච මිනිස්සයා ආයි කියනවා අය මෙයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එයා කිව්වනම් හරි. එයා කිව්වනම් හරි. වැරදි එක වැරදි දෙයක් හරි දෙයක් කිව්වත් ඌව ගණන් ගන්නෑ. තමුසේ පැත්තකට වෙලා ඉන්නවා කියලා ඌව කපලා දාලාගෙන යනවා. ඉතින් ඒක කාලෙත් එක්ක වෙන වෙනසක්. නමුත් හැමෝ ගාවම අනේ යම් කිසි විදිහක හොඳ දේවල් තියෙනවා. අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ගාවත් නරක දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපි සමබර විදිහක අරගෙන යමු. සමවිතර විදිහක අරගෙන යමු. ඉතින් මේ ප්‍රතිපදාව පිළිබඳත් එක එක ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඇත්තටම මම දකින්නේ මේ ප්‍රතිපදාව එක්තරා විදිහක කාලෙත් එක්ක වෙන පරිවර්තනය තමයි මම මාව හඳුන ගැනීමක් තමයි කරන්නේ. මාව හඳුන ගැනීමක් තමයි මේ කරන්නේ. එතකොට මම මාම් පිළිබඳ අධ්‍යයනයක් කරනවා. මම මගේ ස්වභාවයට අනුව කටයුතු කරන්න උත්සාහයක් ගන්නවා. මගේ නියම ආකාරයෙන් මම කල් ගෙවනවා. ඉතින් ඒකනේ ඔය සාමාන්‍යයෙන් ඔය කතාබහවලත් අපිට අහන්න ලැබෙන්නේ, සූත්‍ර දේශනාවලත් අපිට අහන්න ලැබෙන්නේ. මේ විදිහේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුව කතා කරන්නේ ගැලීම වසලයා වසලයා කියලා. මේ වසලයන්ට තේරෙන්නේ නැහැනේ, මේ යක්කුන්ට තේරෙන්නේ නැහැනේ කිකි කියනවා. ඉතින් බුදුහාමුදුරු ගාවට ගිහලා මේ බලන්නකෝ මේ හාමුදුරන්ට කතා කරන විදිහ. මෙයා ගැලපෙන්නේ නැහැනේ අර අර ක්‍රමානුකූලව පොලිමට යන්න ඕනි කියන කට්ටිය තමයි මේ ගිහිල්ලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වුණාට එයාට එහෙම චෝදනා නගන්න එපා. එයාගේ හිතේ එහෙම ද්වේෂයක් සහිතව නෙමෙයි එයා කතා කරන්නේ, අර පුරුද්දට තමයි කතා කරන්නේ. හැබැයි එයා රහත් අතරින් රහතුන් අතරින් කෙනෙක් කියලානේ එයාගේ නියම ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ හෙළි කරනවා. එතකොට ඔන්න ඔය අඩුපාඩු තියෙන ටික රහත් වෙලාවත් අරින්න බැරි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ ඩිෆෙක්ටඩ් උපතේදීම යම් කිසි විදිහ විකෘතියකට ලක් වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි අපි. එහෙම නැති වෙන්නේ බුදු වෙන කෙනෙක්ට විතරයි. බුදු වෙන ආත්මය තමයි ඒක එච්චරටම නිවැරදි වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලෙම ඩිෆෙක්ටඩ්. එන්නේ ඩිෆෙක්ටඩ් බව දැන ගැනීම විතරයි තියෙන්නේ. ඩිෆෙක්ටඩ් බව හඳුන ගැනීම විතරයි තියෙන්නේ. එන්නේ ඩිෆෙක්ටඩ් ස්වභාවයේ ලොවට නිරාවරණය වීමක් විතරයි තියෙන්නේ. ඒ මනුස්සයාගේ රිසර්වේෂන් එකක් නැහැ. කෙලින්ම අන්න ස්වභාවික විදිහට කටයුතු කරනවා. ඉතින් ඕක තමයි ප්‍රතිපදාව. ඕක තමයි ප්‍රතිපදාව. ඕක තමයි කාලෙත් එක්ක වෙන පරිවර්තනේ. අර යම් 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 ආකාරයකින් අපි ඒවා මේවා ටිකක් අටවගෙන ඉඳියද ඒ ටික ඔක්කොම කැඩලා බිමට පාත් වෙලා අන්න නියම ප්‍රകൃතිය මතුවලා එනවා. ඒ ප්‍රകൃතිය අර බලාපොරොත්තු වෙන ස්වභාවයේ නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට යම් කිසි අර අඩුපාඩු සහිත ස්වභාවයක් ඩිෆෙක්ටඩ් ස්වභාවයක් තමයි මතුවලා එන්නේ. ඉතින් ඒක හොයාගෙන යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් ඉඳලා කාලෙත් එක්ක පරිවර්තනයක් කාලෙත් එක්ක යන ගමන් කිරිල්ලක් තමයි තියෙන්නේ. විවේකය සැහැල්ලුව සැනසීම දිහාවට සරලත්වයේ දිහාවට යන ගමනක් තමයි තියෙන්නේ. ආදුනිකයෙක්ගේ හිත හැම වෙලේම පැටලිලි සහගතයි. ගොඩාක් කතන්දර වටපිටාවල් වැටමායින් ගොඩාක් හැදෙනවා. නමුත් අපි හිතමු මේ ප්‍රතිපදාවේ වැඩෙන්න 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 මේ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ යා හැම වෙලේම ඉන්නේ සරලත්වයක. සරලත්වයක ඉන්නේ. එයාට අර විදිහේ කම්ප්ලිකේටඩ් ගතියක් නැහැ, පැටලිලි සහගත ගතියක් නැහැ. ඒ වෙනුවට බොහොම විවේක මනසකින්, සරල මනසකින් කටයුතු කරනවා. තියෙන්නේ වගේ සරලත්වයක් තුල තමයි ඔය කියන සැනසීම තියෙන්නේ. එහෙම නැත්නම් ලොකු අපි හිතන විදිහේ ගැඹුරු සංකීර්ණ දෙයක් නෙමෙයි මේ හොයාගෙන යන්නේ. ඉතින් හොඳ මිම්මක් අපේ ජීවිත දිහා බලලා බලන්න පුළුවන්. මම සරලත්වයක් දිහාවට යන කෙනෙක්ද? මම විවේකයක් දිහාවට යන කෙනෙක්ද කියලා විමසීමක් කරන්න පුළුවන්. ඒක වෙන කාටවත් කරන්න බෑ. මගේ දිහා බලලා මම කරන්න ඕනේ. මගෙන් මම විමසලා බලන්න ඕනේ. එතකොට මම දන්නේ මට දැනෙන දේ තමයි මම මේ අවුරුදු ගණනාවක් ඇතුළත මේ කරගෙන එනකොට මට විවේකයක් සරල බවක් දිහාවට යනවා කියලා හිතෙනවා. ඉස්තර මැනපු දේවල් දැන් නොමැනෙන ගතියක් දැනෙනවා. දැන් මුල්ම දවසේ පළවෙනියට මේකට අඩිය දීපු දවසේ මට ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා අතරමඟදී. ඒ ස්වාමීන් වහන්සේ දැනටත් වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට පස්සේ මම කිව්වාදත් මන්ද මේක අන්න පළවෙනියට දැකපු අවස්ථාව. එතකොට මම අර ආපු මගේ අමුතු මෙන්ටලිටි එකනේ මං ආවේ. මේ පරීක්ෂා කරන අදහසෙන් මොකද්ද මේ තැන කියලා බලන අදහසින් ආවේ. එතකොට මේ ගිහි කෙනෙක් අන්න හාමුදුරු කෙනෙක් දකින්න. එතකොට දැක්කට මොකද ඒ ස්වාමීන් වහන්සේ සෑහෙන වේගෙන් ගමනක යෙදුණා. ඒ යෙදුණාම මට හිතුණා මට නිකන් අර නිකන් මන් දන්නේ අර සාම්ප්‍රදායික හැඟීම නිසාද කොහෙද ප්‍රසාදයක් නෙමෙයි හිතට ඇති වුණේ. නමුත් දැන් මම ওই දානශාලා පැත්තට යනකොට ඒ පාරේ මේ එදිසාවට යනකොට මම කල්පනා කරනවා දැන් එදා මම මෙහෙම මට හැඟීමක් ඇතුණා දැන් අද මම යනවා කෙනෙක් දැක්කන මම අරි හාමුදුරට වැඩි දෙගුණයක් විතර වේගෙන් තමයි මම ගමන් කරන්නේ. එතකොට එන ජෝක් එකක් මේක. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් එතකොට අන්න අපේ තියෙන මතවාද බිඳිලා 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 ගිහිල්ලා යම් කිසි විදියක නිකම් විවේකයක් සරලත්වයක් දිහාවට යන ගමනක් තියෙන එක ඉතින් තමුන්ගෙන් විමසලා බලන්න. මම මේක ලැබෙනකොට මට සැනසීමක් විවේකයක් සැහැල්ලුවක්ද ලැබිලා තියෙන්නේ. එහෙනම් එහෙම නැත්තම් මම මේ වෙස්මුණු දාගෙන ඇඳගෙන නටාගෙන යන ගමනක්ද මේ කියන විමසීම අපි අපිට කරලා බලන්න පුළුවන්. ඒක හොඳ දර්ශකයක්. ඉතින් ඒ දර්ශක ඉදිරියෙන් ධ්‍යාන කටයුතු කරන්න කියලා අපි කාට කාටත් කියමු.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලා කතා කරා. චැට් සෙක්ෂන් එකේ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ එක ඉදිරිපත් කරන්න.
ඔය බෝලේ දාන්නක බලන්න. එතකොට ඉවරයි නේ මැච් එක ඉවරයි.
එහෙමයි. බොහොම තේරි ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. When there are tanha mana ditto, can I still conduct satipasala programs? I refrain from doing them because my mind is black and white. Theruvan saranai. Echcharai swayan wase liyala tiyena.
Oyeka thamai dan oy goda denetta wardina thanak. Anna mekara basagassata passe hitenawa mukuth weda karanna ba. Dan ara pawugi dawasaka retreat ekak dawas 5 iwarala yana kattiyata man kiwwe. Ah dan ogolu gedara gihama dan hena awulak ne. E minissuth ekka katha karanna ba. E minissunta samanya widiyata inna ba. TV balanna ba. හෑ මොකද්ද මේ කොහෙද ගිහිල්ලා ඇඳගෙන ඇවිල්ලා. ඉතින් අර ප්‍රතිපදාව තුලින් එන ලෙඩක් තමයි ඕක. නමුත් ඔන්න ඔය වගේ වැඩ කරගෙන යනකොට ඔය වගේ වැඩකේ යෙදිලා යනකොට තේරෙනව ඔන්න හිත ඇවිස්සෙනවා නැවත තැම්පත් වෙනවා ඇවිස්සෙනවා නැම්පන්ත් වෙනවා. අර මුල් කාලේදී හොඳයි ගෙට වෙලා වගේ මුකුත් නොකර ඉන්න එක. නමුත් ටික ටික මේක හුරු කරනකොට පුරුදු කරනකොට මේ සාමාන්‍ය විදිහට ජීවත් වීමක් ගැන මේ කියන්නේ. සාමාන්‍ය මේ කටු පඳුරු තියෙන ලෝකයේ ගැවසීමක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ ගැවසීමක් ඒ වගේ සාමාන්‍ය ජීවිතයක් හොයනවා නම් ඒ සඳහා ඔය යම් කිසි වැඩ කටයුතු ටිකක් කරගෙන ඉන්න වෙනවනේ. සතිපාසල් ප්‍රෝග්‍රෑම් එකක් කරයි කියලා නිකන් අපාය යන්නේ නැහනේ අප්පා. ඔය අහන කට්ටියකින් කියන්නේ මගෙන් අහන සමහරු ඔච්චර ප්‍රෝග්‍රෑම් කරන්නේ ඔබ වහන්සේ වෙන වැඩ නැද්ද? වෙලාවක් විවේකයක් ගන්න වෙලාවක් තියෙනවද කියලා අහනවා. මං කියන දේ කවන්නෑ මොන හරි එදිලා ඉන්න බෑ. එදා ඉඳලා මොන හරි කරලා නේ පුරුදු තියෙන්නේ. අනිත් එක මේ කොරණයක මේ සතිපාදල ප්‍රෝග්‍රෑම් එකක් කරයි කියලා අපාය යන්නේ නෑනේ අයියෝ කියලා මං ඉතින් කියනවා. ඒ වගේ දෙයක් තියෙන්නේ. එතකොට සමබරතාවයක්. මං කියන්නේ මේ වැඩ කටයුතු ඔක්කොම පවරගෙන මුළු දවසේම පැය 24න් 48ක් විතර මේ සතිපාසල කර කර එහෙම ඉන්න කියලා. ඒ වෙනුවට තමුන්ගේ බැලන්ස් එකක් බලන්න. මොන මොන හරි කරන්නත් ඕනේ. නොකරන එකයි ඉඳලා එහෙම අකිරියවාදියක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අර වැඩ කටයුතු කරන ගමන් තමුන්ගේ හිත තුල පිරිසිදු වීමක් විවේකයක් ගැන තමයි කියන්නේ. ඕවා නොකර ඉඳලා අපි යන්නේ කොහෙද කියලා බැලුවොත් අන්න එතන තියෙනවා ලොකුම ජෝක් එක. මොකද්ද මේ ඔක්කොමෙන් වළකිනවා. කතා කරන්නේ නැහැ. සතිපාසල කරන්නේ නැහැ. මේ විදියට වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඔහොම පොල් මුඩක් ගහගෙන ටික කාලයක් ඉන්නවා. ඉඳලා 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 අන්තිමට අන්න පොල් මුඩ ගැලවිලා වැටිච්ච දවසට අර වටපිටාවින් ඉන්නේ උණු එක්නුත් එක්කම අසුචි. මොකද හේතුව යන්නේ එහා පැත්තේ එක්ස්ට්‍රීම් එකට තමයි යන්නේ. ඔය පක්ෂ මාරු කරන කෙනත් බලන්නකෝ. මේ අන්තේ කතා කර කර ඉඳපු එකේ ගිහිල්ලා වහන්නේ එහා පැත්තේ කෙරෝලේ තමයි. සමාජවාදී කතා කර කර ඉන්නවා. ගිහිල්ලා වහන්නේ ධනවාදයේ තන්තම කෙරෝලේ තමයි වහන්නේ. ඕක තමයි වැඩේ. ඒක නිසා ටිකක් අර මැද හරියක මොන් මොනවා හරි කරගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් අර මුල් කාලේ තියෙන අදහසක් තමයි මේ ඔක්කොම බාදයි, මේ සියල්ලෙන් බාදයි, මේ සියල්ල මම නොකර ඉන්නවා කියලා. මොකද එහෙම නොකිරිල්ලක් නෑ. ඔය තියෙන එනර්ජි එක මොනවා හරි දිහාවකට හරවන්න ඕනේ. දෙගොඩ තලා යන වතුර එක්කෝ ගං වතුර ගලාගෙන යනවා, කොහොමත් මුහුදට යනවා, නැත්තම් අපිට වේල්ලක් බැඳලා පවර් ජෙනරේෂන් වලටත් ගන්න පුළුවන්. කෝකද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. වතුර කොහොමත් මුහුදට තමයි යන්නේ. ඒකට අන්න අර චැනලින් දිසානතිය දිසාගත කිරීම පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් කාලෙත් එක්කේ දිසාව බැලන්ස් එක හොයා ගන්න ඕනේ. ඒක මම කියන්නේ එක පාට හොයන්න පුළුවන් කියලා. කාලෙත් එක්ක බලන්න මොන විදිහේ දිසානතියක්ද මොන විදිහේ බැලන්ස් එකක්ද මම මේ හොයන්නේ කියලා.
කොහොමත් නැති ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපේ කාලයක් ඉවරයි, උන්වහන්සේටත් ගොඩක් වෙහෙසයි කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. අද දිනේත් වැඩසටහනේ අපි සැහැණ කාලයක් ගත කරා ධර්ම දේශනාවක සහ කමඨහන් පිරිසිදු කිරීමේ අවස්ථාවකට. ඒ වෙනුවෙන් වැඩසටහනට සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් කිරීම සඳහා අද දිනේ මං බන්දුල අංකල්ට ආරාධනා කිරීමට කැමැති. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, අපි තාම සජීවී විවෘත කමඨහන් සාකච්ඡා වාරයට හුක්කන්න ලැබුණා. මචන් අපි හැමෝගෙම අඩුපාඩු සකස් කිරීමට හේතු වුණා. ඉතින් අද අපගේ නම කීමට අවසරයි ධම්ම සාගර ස්වාමීන් වහන්සේ කළ දේශනාවත් මෙම සාකච්ඡා වාරයෙන් ඔබ වහන්සේ අපිට කළ අනුග්‍රහය අපි තාම අගය කරන අතර අප සියල්ලම ලබාගත් සීලුම් පින් ඔබ වහන්සේ දෙපළගේ නිදුක් නිරෝගී සුවයත් මේ යන ප්‍රතිපදා ගමන සම්පූර්ණ කිරීමට හේතු වාසනා වේවා කියලා සාදුකාර කරනවා. ඒ වගේම අපිට හැම ආකාරයෙන්ම උදව් උපකාර කරන අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සර වනේ ස්වාමීන් වහන්සේලාටත් මේ පින ශාසනික සේවය කරගෙන යාමට ශක්ති බලය හේතු වේවා. මෙම ක්‍රියාවට සාදුකයා සම්බන්ධ වන යම් පිරිසක් ඇතුළු පෙනෙන නොපෙනෙන පිරිසක් ඇතුළු ඒ අයට පින් අනුමෝදන් කරමු. දෙවෙන්ට පින්දීම එත්තාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.